नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। පින්නත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසෙත් අපිට යම්කිසි අවස්ථාවක් ලැබිලා තියෙනවා ටිකක් වෙලා මේ යම්කිසි පැහැදිලි කිරීමක් කරගන්න. මේ පුහුණුව මේ ධර්මයේ පිළිබඳ යම් පැහැදිලි කර ගැනීමක් කරන්න ලැබිච්ච අවස්ථාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් අද දවසේ කතාබහට මට හිතුණා මෙහෙම දෙයක් ඉදිරියෙන් තියාගන්න. මොකද්ද මේ කියන කතාව? යම් කිසි විදිහක අපිට කිව්ව හැකි දාර්ශනිකෙක් ඉදිරිපත් කරපු මතවාදයක් කියලා. මොකද්ද මේ මතවාදේ? කවුද මේක ඉදිරිපත් කරන්නේ කියලා බැලුවොත් අන්න මේ ෆෙඩ්‍රික් නීචේ කියන ඒ දාර්ශනිකයා මෙන්න මේ විදිහේ මතවාදයක් ඉදිරිපත් කරනවා. මොකද්ද මේ තැනැත්තා කියන්නේ? දෙවියන් වහන්සේ මල, අපි දෙවියන් වහන්සේව මරා දැම්මා, එහෙම නැත්නම් අපි දෙවියන් වහන්සේගේ ඒ ජීවිතය තොර කරා, ඔන්න ඒ වගේ අදහසක් මේ තැනට ඉදිරිපත් කරනවා. God is dead and we have killed him. ඒක තමයි යා කියන්නේ. අන්න මේ දෙවියන් වහන්සේ මැරිලා අපි තමයි එයාව මරණයට පත් කරේ කියලා යම්කිසි ප්‍රකාශයක් අදහසක් ඉදිරිපත් කරනවා. මොකද්ද මේ අදහස? මොකද්ද මේකේ අර්ථය කියලා අපි පොඩ්ඩක් මතක් කරගත්තොත්, කල්පනා කරගත්තොත් ඇත්තටම මොකද්ද මේ කියන අර්ථය? දැන් සාමාන්‍යයෙන් ආගමක දහමක මොන විදිහේ ප්‍රයෝජනයද තියෙන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් අනේ යම්කිසි විදිහක මොනවා නමුත් අන්න මිනිස්සුන්ට අපේක්ෂාවක් ඇති කරගන්න, මේ ජීවිතයේ දිහා යම්කිසි එළියක් ඇති කරගන්න, මේ ජීවිතය පිළිබඳ ඒ වෙහෙස පීඩාව පිළිබඳ උත්තරයක් ඔන්න ආගමක් දහමක් තුළ තියෙනවා. මොන ආගම වේවා මොන දහම වේවා ඔන්න ඔය අර්ථෙන් ගොඩ දෙනෙක් ඒක ප්‍රයෝජනයට ගන්නවා, භාවිත කරනවා. එක්තරා විදිහක මේ හියුමන් සෆරින්, එහෙම නැත්නම් මේ මනුෂ්‍යත්වේ නාමෙන් ලැබිලා තියෙන දුක්ඛන්දක් තියෙනවා. අන්නේ දුක්ඛන්ද තරණය කරන්න අපේක්ෂාවක් විදිහට, බලාපොරොත්තුවක් විදිහට, ශක්තියක් විදිහට කෙනෙක් ආගමක් දහමක් තමුන්ගේ ඉදිරියෙන් තියා ගන්නවා. එතකොට මොන දුකාවත් අන්න කෙනෙක් කියනවා, දෙවියෝ මං ගැන බලනවා, දෙවියෝ මට එවපු පරීක්ෂාවක් කියන අර්ථෙන් දිහා බලනවා. නැත්නම් අපේ ධර්මයට අනුව, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කියනවා, කර්මයක් කර්මයක් තමයි, මේ කර්ම විපාකයක් තමයි කියලා හිත හදාගෙන ඒක ඉවසගෙන කටයුතු කරන්න මේ තැනැත්තා උත්සාහ ගන්නවා. ඔන්න ඔය විදිහට නැවත නැවත මෙන්න මේ ආගමක් දහමක යම් කිසි ප්‍රයෝජනයක් මේ මිනිස්සු අත්විඳිනවා. මේ මිනිසුන්ගේ මේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න උත්සාහ කරනවා. මේ දුක පිළිබඳ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න උත්සාහ කරනවා. කොයි විදිහෙද මේ සමාජය එක්ක ගනුදෙනු කරන්න ඕනේ කියන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ විදිහේ උත්සාහයක් තමයි සාමාන්‍යයෙන් ආගමක් දහමක් කියන්නේ. එතකොට මේ කොයි ආගමේ වුණත්, කොයි දහමේ වුණත් යම් කිසි විදිහක අන්න මේ කියන කරුණු සාකච්ඡා කිරීමක්, මේ කියන කරුණු වලට උත්තර ලබා දීමක් අපිට දකින්න පුළුවන්. එතකොට කෝකෙවත් එහෙම නරකක් කියනවා කියලා එහෙම ආගමක් දහමක් සාමාන්‍යයෙන් නැහැ, කවුරුත් විකෘති කරේ නැත්තම්. එතකොට ගොඩක් වෙලාවට හොඳ දෙයක් තමයි කරන්න කියන්නේ. ගොඩක් වෙලාවට යම් කිසි විදිහක බාහිරේ කෙනෙක්ට නරකක් නොකර ඉඳීමක්, තමුන්ගේ අධ්‍යාත්මය නිවා ගැනීමක් පිළිබඳ මොන මොනවා හරි උත්තර ටිකක් කොයි දහමෙත් කොයි ආගමෙත් ඉදිරිපත් කරනවා. ඉතින් ඒ විදිහේ දෙයක් අපිට දකින්න පුළුවන්. එතකොට අසල්වැසියාට ප්‍රේම කරන්න, මේ විදිහට නැවත නැවත කෙනෙක්ට සමාව දෙන්න, ඔය වගේ නොයෙකුත් ප්‍රකාශ, නොයෙකුත් අදහස් අපිට දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. සාමාන්‍ය ඔය ජේසුස් වහන්සේගේ කතාවේදී සඳහන් වෙනවා, අර පීට කියන ඒ තමුන්ගේම ගෝලයා තමුන්ට එරෙහි වැඩ කරනකොට මේ ජේසුස් වහන්සේ කියනවා මොකද්ද? Peter is Peter, but I love him. Peter 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 තමයි. Peter වෙනස් කරන්න බෑ. Peterගේ චර්යාවේ තමයි Peter ඉන්නේ. නමුත් මං එයාට ආදරේ. අන්න 70ට 70 වැඩි කිරීම 7 වරක් කෙනෙක්ට සමාව දෙන්න කියලා මතක් කරනවා. ඉදිරිපත් කරනවා. 7 වරකුත් නෙමෙයි 70 වැඩි කිරීම 7 වරක් සමාව දෙන්න කියලා මතක් කරනවා, ඉදිරිපත් කරනවා. අන්න එයාගේ ස්වභාවය තමයි එයා ඉන්නේ. ඒක හින්දා ඒක වෙනස් කිරීල කොහොම වෙතත් මම මෙයාට ආදරෙයි. මම මෙයාට මේ විදිහේ මෛත්‍රී කරුණාවක් පතුරවනවා කියලා ඔන්න ඔය විදිහට ප්‍රකාශ කරනවා. ඉතින් කොයි ආගම ගත්තත්, කොයි දහම ගත්තත් ගොඩක් කලාවට කියන්නේ හොඳ දෙයක්. කියන්නේ හොඳ චරියාවක්. මේ විදිහේ ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? මොන විදිහටද මේ මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නේ? මේ ඇතුළත දුක කියන ප්‍රශ්නෙට මොන විදිහේ පිළිතුරක් අපි හොයාගන්නේ කියන සාකච්ඡාව ඔය දේවල් වල තියෙනවා. ඉතින් මේ විදිහේ ආගම් දහම් තියෙන එක එක්තරා විදිහක හොඳයි. මොකද හේතුව මිනිස්සුන්ට අපේක්ෂාවක්, මිනිස්සුන්ට බලාපොරොත්තුවක්, මිනිස්සුන්ට මේ ජීවිතේ ගැට ගහගන්න කොහොම හරි අවස්ථාවක් උදා වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔය දේව ආගමක ඔය වගේ පදනමේ මූලික අර්ථය තමයි මොකද්ද? අන්න කියනවා එක සර්ව බලධාරී දෙවියයි ඉන්නේ. දෙවියරු ඉන්න පුළුවන් වෙන, හැබැයි සර්ව බලධාරී ඉන්නේ එක්කෙනයි කියන එක පළවෙනි නිකන් පළවෙනි නියමය වගේ, නිව්ටන්ගේ පළවෙනි නියමය වගේ තියෙන එක තමයි. නියම දෙකයි තියෙන්නේ. පළවෙනි එක තමයි දෙවියන් වහන්සේ සර්ව බලධාරී, එක දෙවි කෙනයි එහෙම ඉන්නේ, අපේ දෙයියෝ කියන අදහස ගැන හැර දක්වනවා. දෙවෙනි එක තමයි අපිට දෙයියෝ එක්ක ඩීල් එකක් තියෙනවා. අපිට විතරයි මේ ඩීල් එක තියෙන්නේ, වෙන කාටවත් නැහැ කියන දෙවෙනි නියමයක් ගැන හැර දක්වනවා. ඔන්න ඔය නියම දෙක මත පදනම් වෙලා තමයි අන්න දේවාගමක් සාමාන්‍යයෙන් පවතින. ඒතකොට දෙවි කෙනෙක් ඉන්නවා, එයා අපිත් එක්ක ඩීල් එකක් තියෙනවා කියන අදහස ගැන හැර දක්වනවා. ඒතකොට වෙන කෙනෙක් එක්ක එහෙම ඩීල් එකක් නැහැ. ගෙදරින් එළවපු පුතයි, ගෙදර ඉන්දිය පුතයි දෙන්නගෙන් කාටද ඩීල් එක තියෙන්නේ කියන ප්‍රශ්නයක්, ගැටලුවක් සමහර විට මතුවෙන්නත් පුළුවන්. ඉතින් ඔය විදිහේ දෙයක් පදනමක් මත තමයි ඒ වගේ ආගමක් ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට කෙනෙක්ට යම්කිසි විදියක වෙහෙසක්, පීඩාවක් එනකොට මෙතනත කල්පනා කරනවා, දෙවියන්ගේ පරීක්ෂාවක්, දෙවියන් වහන්සේ මා දිහා බලා ඉන්නවා කියලා කොහොම හරි අර වෙහෙස පීඩාව දරාගෙන කටයුතු කරනවා. කොයි ආගමෙත් දහමෙත් ඒ දේ තියෙනවා. අපිට දකින්න පුළුවන් යාඥා කරනවා. බෞද්ධයන් නම් ওই පිරිත් කියනවා, මොන මොනවා හරි ටිකක් කරනවා, භෝගහක් වටේ හරි කැරකෙනවා. ඉතින් ඒ කැරකිලා මොකද්ද කරන්නේ? දැන් සාමාන්‍ය ওই පන්සලකට එහෙම ගියොත් දැක්කොත් දැක ගන්න පුළුවන් ගොඩාක් නිකන් වෙහෙස පීඩාවට පත්තුණු ස්වභාවයක් ඇති චරිත. සාමාන්‍යයෙන් කාන්තාවක්, තනි කෙනෙක්, එහෙම නැත්නම් තරුණ දරුවෙක් වගේ වෙන්න පුළුවන්. ඇවිල්ලා අර බෝගහ ළඟ වාඩි වෙලා කල්පනා කර කර ඉඳලා යනවා සමහර වෙලාවට. ඒ විදිහේ චරිත, ඒ විදිහේ රූප අනන්තවත් දකින්න පුළුවනි සාමාන්‍යව පන්සලකට එහෙම ගිහිල්ලා පැයක් දෙකක් ගත කරොත්. අන්න ඒ තැනැත්තට අපේක්ෂාවක් දල්ව ගන්න, මේ තියෙන ප්‍රශ්නෙකට ගැටලුවකට මුහුණ දෙන්න අන්න පොඩ්ඩක් අර පරිසරයට ඇවිල්ලා ඉඳලා යනවා. ඒ පරිසරයේ එක්ක යම්කිසි විදිහක කාලයක් ගත කරනවා. ඒකෙන් මෙයා සැනසීමක් ලං කර ගන්නවා. ජීවිත අපේක්ෂාව අන්තිමටම භංග වෙලා. නමුත් අන්න බුදුන් මා කෙරෙහි මේ විදිහේ බැල්මක් තියෙනවා, විශ්වාසයක් තියෙනවා, මං ගැන බලනවා කියන යම්කිසි අදහසක් මේ තැනතර තියෙනවා. දෙවියෝ යම් මං ගැන බලනවා කියන අදහසක් මේ තැනතර තියෙනවා. අන්න ඒක වෙන්න පුළුවන් අවසාන අපේක්ෂාව ජීවිතේ රැඳෙන්න. ඒක වෙන්න පුළුවන් අවසානයේ ඉතුරු වෙලා තියෙන. ඒතකොට ඒකත් ගහලා ගියොත් අන්න ඒ තැනත්තට ජීවිත වෙන්න අපේක්ෂාවක්, හේතුවක් හොයාගන්න බෑ. සාමාන්‍ය ඔය සෙන් බුද්ධ ආගමෙත් ඔය වගේ චරිතයක් ඉන්නවා. ගුවන් යින් කියලා තමයි ඒ කාන්තා චරිතයක්, බෝධිසත්ව චරිතයක් විදිහට පෙන්නන්නේ. අම්මා වෙන මොකුත් නෙමේ අම්මා. එතකොට ඒ තැනැත්ති ගාවට ගිහිල්ලා මේ වැඩිහිටියෝ පවා හඬා වැටෙනවා. මොකද විශ්වාසයක් තියෙනවා මේ අම්මා වගේ චරිතයකට තමයි ආරූඪ කරලා තියෙන්නේ. අම්මා තමුන්ගේ දරුවව මොන දේ කරත් ගෙදෙට්ට ගන්නවා. අම්මා තමුන්ගේ දරුවා මොන විදිහට හැසිරුණත් අන්න ඒ තැනැත්තට ආදරෙයි. ඔන්න විදිහේ හැඟීමක් සාමාන්‍යයෙන් අම්මා කියන චරිතෙට ආරූඪ වෙලා තියෙනවානේ. එතකොට ඔන්න ඔය ආරූඪය තමයි දීලා තියෙන්නේ. එතකොට මේ බෝධිසත්ව චරිතයක්, කාන්තාවක් අන්න අම්මා කියන අර්ථයෙන් ගෙනහැර දක්වනවා. එතකොට පිළිමයක් තියෙන්නේ මේ. පිළිමයක් තියෙන්නේ, මැටි පිළිමයක් තියෙන්නේ, ගල් පිළිමයක් තියෙන්නේ. මොකද කරන්නේ මෙතෙන්ට ගිහිල්ලා අනේ අර තමුන්ගේ දුක කියලා හඳා වැළපිලා එතෙන්ට වෙලා ටිකක් වෙලා ඉඳලා එනවා. එහෙම නැත්නම් අර විදිහට මොන අපරාධේ කරත් අම්මා මාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියන අර්ථයෙන් අතෙන්ට යනවා. ඉතින් ගිහිල්ලා සමහර විට අන්න ගොඩාක් වෙහෙස පීඩාවකින් යන කෙනෙක් ඒ වෙහෙස සංසිඳවගෙන නැවත තමුන්ගේ ජීවිතේ ගැට ගහ ගන්න විදිහක් අපේක්ෂාවක් ඇති කර ගන්නවා. ඉතින් ওই විදිහේ ස්වභාවයක් අපිට කොයි ආගමේ වුණත් දකින්න පුළුවන්. දැන් සාමාන්‍ය ඉස්සර කතෝලික හිතවතෙක් ඉඳියා මොනවා හරි ප්‍රශ්නයක් වුණාම යාඥා කරනවා. නිතරම කල්පනා කරනවා මේ දෙවියන්ගේ පරීක්ෂාවක්, දෙවියන් ආන්සෙ මං ගැන බලනවා කියන අදහසක් අපේක්ෂාවක් එතනත්ත දල්ලා ගන්නවා. ඉතින් ওই විදිහට මිනිස්සු නැවත නැවත මෙන්න මේ කියන මනුෂ්‍යත්වේ නාමයෙන් ලැබිත් දුක්ඛන්දක් එක ගනුදෙනු කරන්න යම් කිසි විදියක උත්සාහයක් ගන්නවා මේ ආගමක දහමක නාමයෙන්. ඊළඟට මේ වටපිටාව සමාජය එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන උත්සාහය දැල්ව ගන්නවා, ඒ අදහස දැල්ව ගන්නවා ආගමක නාමයෙන්. එතකොට ඔය ආගම් දහම් කියන දේවල් හොඳ දේවල්. ඒක සාමාන්‍ය අපිට දකින්න පුළුවන් අජාසත් රජතුමාගේ ඔය සූත්‍ර දේශනාවල සඳහන් වෙන විස්තර තොරතුරු වලත් ඔයගේ දෙයක් තියෙනවා. එතකොට මේ විදිහට මේ ලොකු නුවරක්, ඒ නුවරේ මේ ආකාරයෙන් මහන බමුණුන් ගොඩ දෙනෙක් වැඩ ඉන්නවා කියලා මේ රජතුමා දැනගන්නවා. එතකොට ශාස්ත්‍රුන් වහන්සේලා 6 දෙනෙක්, 7 දෙනෙක් මේ නුවර වැඩ ඉන්නවා. ඒගොල්ලන්ගේ අනුගාමිකයෝ මේ නුවරේ ඉන්නවා. ගොඩ පිරිසක් මේ බණ දහම් අහනවා මේ එක එක්කෙනාගේ. විවිධ මතවාද කියන්නේ එක එක්කෙනා විවිධ බයිලා කියන්නේ. නමුත් මේ විදිහ 7 දෙනෙක් මේ නුවර වැඩ ඉන්නවා කියලා මේ රජතුමා හිතනවා, කල්පනා කරනවා. ඇත්තටම මේ නුවර වැසියන්ට මේක යහපතක්. මේ නුවර වැසියන්ට ලොකු භාග්යක් මේ උදා වෙලා තියෙන්නේ. මොකද හේතුව මේ විදිහ විවිධ ශාස්ත්‍රුන් වහන්සේලා විවිධ ආගමික නායකයෝ මේ නුවර බණ කියනවා. ඒක හොඳයි. ඒ කවුරු කවුරුත් කියන්නේ තමුන්ගේ මේ දුක නිවා ගැනීම පිළිබඳ උත්තරයක් තමුන්ට තේරෙන විදිහට. ඒක හොඳයි. කවුරු කවුරුත් කියන්නේ මේ හොඳ දේවල් කරන්න, වටපිටාවට ආදරය කරන්න වගේ දේවල් තමුන්ට තේරෙන විදිහට. ඒක හොඳයි කියලා මේ රජතුමා කල්පනා කරනවා. මගේ නුවරට මේ විදිහට ලැබිච්ච වාසියක්, මේ නුවර ජනයාට කරන අනුග්‍රහයක් තමයි මේක කියලා මේ තැනැත්තා කල්පනා කරනවා. ඊට පස්සේ එක එක්කෙනා ගාවට ගිහිල්ලා හමු වෙලා තමුන් යම්කිසි සාකච්ඡාවකට යෙදෙනවා. සාකච්ඡා කරාට පස්සේ මේ රජතුමාට තේරෙනවා, මොකද්ද මේ කියන ඒවා නම් මට දිරවන්නේ නැහැ. මේ යන්නේ කොහෙද, මල්ලේ පොල්ලේ ඒවා තමයි මේ කියන්නේ. මේ පැවිද්දට තේරෙන පාටකුත් නැහැ. ඒ විදිහේ අදහසක් මේ රජතුමාට මතුවෙලා එනවා. මතුවෙලාවට මොකද මේ රජතුමා හිතනවා, කල්පනා කරනවා, මම මේ රටේ රජ, මේ තැනැත්තා මේ නුවර වැස ඉන්න පැවිද්දෙක්. එතකොට මම මේ තැනැත්තට මේ විදිහේ මගේ හිත තුළ කෝපයක් වෙහෙසක් ඇති වුණා මේ පුද්ගලයා මේ කියන කතාව පිළිබඳ. නමුත් මම මේ තැනැත්තට අනුතරක් කරන්න සුදුසු නෑ. මේ තැනැත්තට මෙහෙම වෙහෙසක් පීඩාවක් දෙන්න සුදුසු නෑ. මේ තැනැත්ත පැවිද්දෙක් කියන අර්ථයෙන්, කියන කල්පනාවෙන් මේ රජතුමා නික්මිලා යනවා. මුකුත් කරදරයක් නොකර, වෙහෙසක් නොදී නික්මිලා යනවා. දෙවනියා ගාවට යනවා. දෙවනියා ගාවට ගියාමත් කියන්නේ මොකද්දෝ ඇල්බයිලාවක්. යන්නේ කොහෙද, මල්ලේ පොල් කතාවක් කියනවා. එතකොට මේ රජතුමා හොඳ නුව නැති කෙනෙක්, තේරෙනවා මේ බොරුවක් කියන්නේ, මේ වැඩක් නැති දෙයක් කියන්නේ කියලා තේරෙනවා. නමුත් අන්න නිශ්ශබ්දව පිට වෙලා යනවා. මොකද හේතුව මේ පැවිද්දෙක්ට මේ විදිය බණක් දහමක් කියන කෙනෙක්ට කරදර කරන්න හොඳ නෑ. ඒ විදිය කෙනෙක් මගේ රටේ වැඩ ඉඳීම හොඳයි. ඒ විදිය කෙනෙක් ඉන්න එක යම් කිසි විදියක මේ නුවරට භාග්යක් කියලා මේ නැවත නැවත අන්න අර පැවිද්දවනවා කුවත් මේ වගේ පිරිසක් ඉඳීම හොඳයි කියන අදහස මේ රජතුමා ගෙනහැර දක්වනවා. එතකොට ඕක තමයි එක පැත්තක්. දැන් අපි කතාව පටන් ගත්තේ කොහෙන්ද? මේ නීචේ කියන කතාවකින් තමයි පටන් ගත්තේ. නීචේ කියනවා God is dead. දෙයියෝ මැරිලා. අපි තමයි දෙයියොන්ව මැරුවේ. අපි තමයි දෙයියොන්ව ඝාතනය කරේ කියන අදහස ගෙනහැර දක්වනවා. එතකොට අන්න මැරිච්ච දෙයියෝ ගැන තමයි මෙච්චර වෙලා කිව්වේ. එහෙනම් දහමක් වේවා, මොකක් හරි බණක් වේවා, අන්නේ දෙවියෝ මොන විදිහේ අර්ථයක්ද, එහෙම නැත්නම් මේ බණ දහමක මොන විදිහ අර්ථයක්ද මිනිස්සෙට තියෙන්නේ කියන එක පැත්තක් අපි ගෙනහැර දැක්වුවා. ඊළඟට නීචේ කියනවා මොකද්ද, අපි මරලා දෙයියොන්ව. ඇයි මෙහෙම කියන්නේ? ඇයි මේ අපි දෙයියොන්ව මැරුවා කියන චෝදනාව නීචේ ඉදිරිපත් කරන්නේ කියලා බැලුවොත් ඒකට හේතු කාරණාව තමයි විද්‍යාව. මෙහෙම නැත්තම් මේ නූතන ලෝකේ. මේ නූතන ලෝකේ අන්න යම් කිසි විදිහක දියුණු වෙන්න වෙන්න මේ විද්‍යාවට එහෙම නැත්තම් මේ නූතනත්වයට පෙනෙනවා මේ ආගම කියන ඒවා වැඩි හරියක් තියෙන්නේ මහා ගූඪ මතවාද, මහා අසත්‍ය මතවාද, මහා මිත්‍යා මතවාද තමයි තියෙන්නේ කියලා වැඩි වැඩියෙන් ඔප්පු වෙනවා, වැඩි වැඩියෙන් ප්‍රකාශ වෙනවා, වැඩි වැඩියෙන් යම් කිසි විදියක තොරතුරු හෙළි වෙනවා. එතකොට මේ ආගම් දහම් රඳන්නේ නැහැ, මිනිස්සු නිග්‍රහ කරන්න පටන් ගන්නවා. අයියෝ ආ බොරු කතා, ගුඩ කතා, ඔය බොරුවට ඔතන ඔය විදිහේ පූජා විදි තිබුණට ඇතිහාස්කමක් නැහැ කියලා ඔන්න ඔය විදිහේ නොයෙකුත් චෝදනා අදහස් ගෙනහැර දක්වන්න පුළුවන්. විශේෂයෙන් අර භෞතිකවාදීන් ඇවිල්ලා මේ ආගම් දහම් කඩලා බිඳලා විනාශ කළ යුතුයි කියන තත්ත්වයකට පවා මතුවෙන්න පුළුවනි. මතුවෙන්න පුළුවනි එහෙම දේවල් අපිට අද ලෝකෙත් දකින්න පුළුවන්. විශේෂයෙන් ඒ විද්‍යාව ඉදිරියෙන් තියාගත්ත කට්ටිය, විශේෂයෙන් අර විදිහට භෞතිකත්වයක් ඉදිරියෙන් තියාගත්ත කට්ටිය, විශේෂයෙන් අර විදිහට බටහිර චින්තනයක් ඉදිරියෙන් තියාගත්ත කට්ටිය ප්‍රකාශ කරනවා මේවා වැඩක් නැති දේවල්, මේවා බොරු, මේවා ගූඩ මතවාද, මේවා මේ මිනිස්සුන් අන්ධ කරනවා, මිනිස්සුන්ව මුලා කරනවා කියලා යම්කිසි විදියක ඒගොල්ලෝ ප්‍රතිතර්කයක් ඉදිරිපත් කරනවා. ඒගොල්ලෝ උත්සාහ කරනවා මේ ආගම දහම කියන කණු කඩලා බිඳලා දාලා මේ ගොඩනැගිල්ල බිම දාන්න, මේ ගොඩනැගිල්ල පොළවට සමතලා කරන්න මේගොල්ලෝ උත්සාහ ගන්නවා. ඉතින් ඒ උත්සාහය එක පැත්තකින් සාධාරණයි. මොකද හේතුව? අන්න අර මේ වැඩි හරියක් මේ බොරු, වැඩි හරියක් මේවා අදාළ නැති දේවල් මේ කියන්නේ, වැඩි හරියක් මුදල් හම්බ කරගන්න දේවල්. ඔය ඉසම් වලට ගියාම දැන් බුද්ධ ධම්ම තියෙනවා, බුදුහාඳුරන්ගේ ධර්මයේ තියෙනවා. බුද්ධිසම් වලට ගියාම ඔන්න විසකුරු ගතියක් ඉදිරිපත් වෙලා එනවා. ඉසම්ස් වල තියෙනවනේ අමුතු ලෙඩක්, අන්න ඒ ඉසම්ස් ගැන තමයි මේ කියන්නේ. එතකොට අන්න ඒ විදිහේ ආගම් සංස්ථාවක් බිහි වුණාට පස්සේ ඒක තුල පැහැදිලිවම යන්නේ වෙනම ක්‍රියාවලියක්, පැහැදිලිවම යන්නේ වෙනම දේශපාලනයක්. හොඳම උදාහරණයක් ඔය කතෝලික පල්ලිය. ඒ ආගමේ නාමෙන් කොච්චර මිනිස්සු මරලා තියෙනවද, ආගමේ නාමෙන් කොයි විදියට හිංසා පීඩා කරලා තියෙනවද මේ ලෝකේ මිනිස්සුන්ට කියලා දකින්න පුළුවන්. කුරුසේ කාතකින් අනිත් අතෙන් කඩුව, එක කුරුස බාර ගනින් නැත්නම් කඩුවෙන් බෙල්ල කපනවා. ඕක තමයි තියෙන්නේ. ඕක තමයි තියෙන්නේ. ඕක තමයි සංස්ථාවේ ස්වභාවය. ඉසම්ස් වල ස්වභාවය ඕක තමයි. එතකොට අන්න ඒ ස්ථානෙට පහර දීමක් සිද්ධ කරනවා. මෙතන තියෙන්නේ තනිකර මුලාවක්. මෙතන තියෙන්නේ මේ මිනිස්සුන්ට වෙහෙස පීඩාවක්. මෙතන තියෙන්නේ මේ සල්ලි දීලා ආගම් කරණය කිරීමක් කියන වගේ පහර දීමක් එල්ල කරනවා. බුද්ධාගමට උනත් අන්න ඒකත් ඉසම්නේ තියෙන්නේ. එතකොටත් ඔය චෝදනාව එන්න පුළුවන්. මේ බොරු මතවාද, බොරු මිත්‍යා මතවාද, මේ බලන්න නිකන් සල්ලි හම්බ කරනවා, බොරුවට මේ මිනිස්සුන්ව මුලා කරනවා කියලා ගොඩාක් චෝදනා, ගොඩාක් අවස්ථා අපිට දකින්න පුළුවන්. ඒකේ කියන දේ සත්‍යතාවයක් නැතුවම නෙමෙයි. කියන දේ සත්‍යතාවයක් තියෙනවා. එතකොට මේ ගොඩනැගිල්ල මේ විදියට කණු බිඳලා දාලා බිමට සමතලා කරන්න උත්සාහ ගත්තොත් අන්න මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බැලුවොත් අර උඩ තියෙන බිල්ලිම තනිකර එන්නේ ඇඟට තමයි. ඉතින් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. කණු බිඳිනකොට බලන්න ඕනේ මේ වැටෙන එක කොහෙටද වැටෙන්නේ, වැටෙන එකේ මොන විදිහේ වෙහෙසක් පීඩාවද එන්නේ, වැටෙන එකේ මොන විදිහේ ආපදාවද එන්නේ කියලා පොඩ්ඩක් උඩ බලන්න වෙනවා ඉස්සෙල්ලා කණු ටික බිඳින්න කලින්. අන්න එහෙම නුවණැති විදිහට මේකත් එක ගනුදෙනු කරන්න වෙනවා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? කණු ටික බිඳිනවා, මේවා වැඩක් නැහැ, දෙයියෝ මැරිලා නැත්නම් දෙයියෝන් අපිම තමයි මරා දාලා තියෙන්නේ කියලා නීච කියන්නේ ඒකයි. මෙන්න මේ කණු බිඳීම ගැන කියන්නේ. මෙන්න මේ විදියට මුලාවක්, මෙන්න මේ විදියට බොරුවක් කියලා මේක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරනකොට අන්න අර උඩ තියෙන බිල්ලිමත් එන්නේ අර කණු බිඳින එකගේ ඇඟටම තමයි. ඕක තමයි නූතනත්වය. ඕක තමයි භෞතිකවාදය. එතකොට අර විදිහේ මොකක් හරි පදනමක් මත මේ මිනිස්සු රඳවලා තිබ්බා. එහෙම නැත්නම් මොකක් හරි ලණුවකින්, මේ ආගම නැමැති ලණුවකින් බැඳලා තිබ්බා. ඒකෙන් යම්කිසි සෙතක් සාන්තියක් මේ ලෝකෙට වෙලා තියෙනවා. නැත්තම් මිනිස්සු මොන විදිහට ක්‍රියා කරයිද? අර ලණුව ලෙහලා යැරියොත් ආයෙ එහෙනම් මෙහෙම දෙයක් නැහැ, ඕන විදිහක කාලා බීලා ජොලි කරලා ඉඳපල්ලා කියලා ලෙහෙල ඇරියොත් අන්න මොකද වෙන්නේ කියලා දකින්න පුළුවන්. එතකොට අන්න භෞතිකත්වයක් හොයාගෙන යනවා. එහෙමනම් දෙයියෝ කියලා කෙනෙක් නැත්තම් මට ඕන විදිහට කාලා බීලා ජොලි කරලා ඉන්න පුළුවන්. කර්මය කියලා දෙයක් නැත්තම් මට ඕන විදිහට කාලා බීලා ජොලි කරලා ඉන්න පුළුවන්. ණය වෙලා හරි ගිතෙල් බිව් හැකි කියන අදහසින් වැඩ කරන්න පටන් ගන්නවා. බලාලු මල්ල හරි සල්ලි හම්බ කර හැකි, සල්ලි ඤාව් ඤාව් කියන්නේ නැහැ නී කියන ස්වභාවයක් මතුවලා එනවා. කම් සැප විඳින්න ඕන නම් අම්මා එක්ක හරි කමක් නැහැ, හැමිනෙන්න පුළුවන් කියන අර්ථයක් මතුවලා එනවා. ඉතින් ඒ විදිහේ ස්වභාවයක් අපිට ඔය බටහිරේ දකින්න පුළුවන්. නැවත නැවත ඒ මතවාද වැපිරෙනවා. නැවත නැවත ඒ විදිහේ දේවල් ඉදිරිපත් කරනවා. සාමාන්‍යයෙන් ඔය ඒ පැත්තෙන් එන ඉන්ඩස්ට්‍රීස් වල ඔය මතවාද නැවත නැවත දකින්න පුළුවන්. සාමාන්‍ය ඔය අපි කියන්නේ පොනෝග්‍රැෆි කියලා, ඒවැ පෙන්නුම් කරන මේ පවුල කෙනෙක් එක්ක ලිංගිකව හැසිරීම පිළිබඳ ලොකු මාකටින් ඒවැ තියෙනවා. මොකද්ද මේ ගැන හැර දක්වන්නේ? අන්න අර අර බැම්මට තමයි මේ ගහන්නේ, අර අර බන්ධනය තමයි මේ බිඳින්න උත්සාහ කරන්නේ. නැවත නැවත මේ දේවල් හරියට නිකන් අර ළමයින්ගේ මොළ හොදනවා වගේ, බ්‍රේන් වොෂ් කරනවා වගේ ගැන හැර දක්වනවා. දවසක් බැලුවාම, දවසක් දැක්කහම අර විදිහේ වෙහෙසක් පීඩාවක් මතුනට මොකද සතියක් මාසයක් අවුරුද්දක් ඕකම බල බල ඉන්නකොට අන්න මොකද වෙන්නේ? ඒක සාමාන්‍යකරණය වෙනවානේ. ඒ විදිහේ බොහොම සූක්ෂම ප්‍රහාරයක් එල්ල වෙනවා. කොයි කොයි දේ වුණත් එහෙම තමයි. මොන ඉන්ඩස්ට්‍රි එක වුණත් එහෙම තමයි. ඉතින් ඒ විදිහේ දෙයක් දකිනවා. බටහිරේ මේක තමයි සුරපුරේ එන්න දිව්‍ය ලෝකයක් මවලා තියෙනවා. නෝකත් ලෝකයක්ද කියලා මෙහෙට ඇවිල්ලා බලන්න කියලා ප්‍රකාශ කරනවා, ආරාධනාවක් කරනවා. ඉතින් මොකද කරන්නේ මිනිස්සු? අන්න කිලෝමීටර් ගණන් අන්න මහද්දීප ගෙවාගෙන එක්කෝ බෝට්ටුවක නැගලා, මීගමුවෙන් නැගලා අන්න බෝට්ටුවක නැගලා ගිහිල්ලා කොහොම හරි කොහෙට හරි යාන්ත්‍රා කරගන්න උත්සාහ කරනවා. ඉතින් මොකද කරන්නේ? ලංකාව වටේ අරන් ගිහිල්ලා ආපහු ඒ තිස්ස පැත්තෙන් බස්සලා යන එක තමයි වැඩි හරියක් දෙනෙක් කරන්නේ. අන්න ඉතින් ඉතාලිය හම්බ වෙනවා. තව චුට්ටක් දුර පයින් යන තියෙන්නේ මිලානෝ ඩොල්ට, තව ටික දුරයි කියලා ගිහිල්ලා පොඩ්ඩක් පයින් යනකොට මෙන්න කතරගම බස් යනවා. ඈ ඉතින් ඒ විදිහ රට ගමනුත් දැක ගන්න පුළුවන්. ඇයි මේ යන්නේ? ආ යන්නේ මෙන්න මේ කියන ආශ්චර්ය බලන්න තමයි යන්නේ. මෙන්න මේ කියන ඒ ඇවිල්ලා බලන්න මේ කාම් සැප විඳින්න පුළුවන් සුරපුරයක් තියනවා කියලා ආරාධනාවක් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරාට මොකද? ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ ඔය කියන තරවිදිහේ කතන්දරයක් තියනවාද කියලා. ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ ඔය කියන සමාජයේ තත්ත්වය කොහොමද කියලා. ගිහිල්ලා බලපු කෙනෙක් කියනවා, අයියෝ කරගත්ත මෝඩකමක්. බඩගින්නේ හරි වතුර බීලා හරි අරහේ ඉන්දියන ලාබයි, තමුන්ගේ රටේ ඉන්දියන ලාබයි කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒ විදිහේ ආරාධනාවක් මොකද්ද මේ? අන්න අර කියන යම් කිසි විදිහක අර පදනම බිඳිනවා, අර කණු බිඳිනවා, දෙවියන් වහන්සේ මලා අපි තමයි මැරුවේ කියන අර්ථෙන් ගෙනහැර දක්වනවා. ඒ ගෙනහැර දක්වහම එතනින් ඇති වෙන හිඩස මොකෙන්ද පුරවන්නේ කියන එකට උත්තරයක් නැහැ. දැන් අර ආගමික සංස්ථා ඒ කණු ටික බිඳලා ඒක කඩලා බිඳලා දැම්මහම එතනින් ඇති වෙන හිඩසට මොකද වෙන්නේ? මේ මිනිස්සයා නැමැති සතා, මේ විදියට උරග ස්වභාවයක් ඇති මේ සතා ඕන දෙයක ඕන විදියක කාලා බීලා ඉඳපන් කියලා ඔය ලණුව ලෙහලා දැම්මොත්, ඔය ආගමක් දහමක් කියන ලණුව ලෙහලා දැම්මොත් කොහෙ ගිහිල්ලා මේක නතර වෙයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ලණුව දැනටම ලෙහලා දාලා තියෙන්නේ ඔය ලෝකේ, බටහිර ලෝකේ, නූතනත්වයේ තියෙන ලෝකේ, විද්‍යාව තියෙන ලෝකේ ලෙහලා දාලා තියෙන්නේ. එතකොට දැන් ඒගොල්ලෝ කල්පනා කරනවා, දැන් මේක ලෙහුවට පස්සේ මොකද වෙන්නේ? දැන් එහෙනම් ඕන විදියක කාලා බීලා ජොලි කරලා ඉඳිය හැකි. එහෙම විශේෂ දෙයක්, විශේෂ බැන්මක්, විශේෂ පැවැත්මක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන භෞතිකත්වයකට, සැප විඳීමකට, සැප හොයාගෙන යන ක්‍රමයකට අන්න ටික ටික මිනිස්සු යොමු වෙනවා. අන්න මට ඕන මගේ වැඩ දෙක කෙරුණා නම් වටපිටාවට මොන වුණත් කමක් නැහැ. මගේ ඒ ඉන්ද්‍රියන් පිනෙව්වා නම් කාත් එක්ක වුණත් කමක් නැහැ කියන විදිහට භයානක තත්ත්වයක් මතුවලා එන්න පුළුවන්. ඒ විදිහේ මතුවලා එන හිස්තැන කොහොමද පුරවන්නේ කියන අර්ථයක් අදහසක් කෙනෙක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඉතින් අන්නේ ඒක නිසාම තමයි කියන්නේ මෙන්න මේ දෙයියෝ මැරිලා, දෙයියන්ව මරණයටපත් කළා තියෙන්නේ, දෙයියන්ව ඝාතනය කළා තියෙන්නේ අපි. මේ විද්‍යාව, මේ නූතනත්වය, දැන් එතකොට මහා හිස් තැනක් මහා ඉඩසක් ඇති වෙලා තියෙනවා. මේ ඉඩස මේ හිස් තැන කොහොමද පුරවන්නේ? මේ සමාජයේ පවත්න්නේ කොහොමද? මොකද්ද බැම්ම? මොකකින්ද මේ මිනිස්සු තීරණය වෙන්නේ? මොකකින්ද මේ මිනිසුන් හික්මවන්නේ කියන මහා බරපතල ප්‍රශ්නයක්, ඉඩසක්, හිස් තැනක් මතුවෙලා එනවා. අන්න ඔය දෙපැත්ත තමයි මේ කතා කරන දේ. ඔය දෙපැත්තට පිළිබඳ අදහසක් තමයි මේ ගෙනහැර දක්වන්නේ. එතකොට සාමාන්‍යයෙන් අර ගූඪ මතවාද කියලා අපිට මේවා බිඳහෙලන්න බ්ලේසි, බිඳහෙලන්න පුළුවන්. බිඳහෙලුවාට මොකද? එතකොට එහෙනම් මොකද්ද පදනම? මොකක් මතද අපි කටයුතු කරන්නේ? මොකද්ද මනුස්සයන්ට වෙන අපේක්ෂාව කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. එතකොට සාමාන්‍ය ට්‍රෙඩිෂනල් සොසයිටි එකට වැඩිය දහගුණයක් දිවි නසා ගැනීම වැඩි වෙන්නත් ඔය වගේ හේතු කාරණා බොහොම ඉදිරියෙන් තියෙන්න පුළුවන්. ට්‍රෙඩිෂනල් සොසයිටි එකක මේ සම්ප්‍රදායක්, මේ විදිහේ මතවාද ටිකක් තියුණා. ඒකට බැම්මක් තියුණා. නමුත් අනේ ඒ ටික කඩලා බිඳලා දැම්මට පස්සේ එහෙනම් ඕන විදිහක ජීවත් වෙන්න පුළුවන්. කිසි මෙහෙම අපේක්ෂාවක් නැහැ. කවුරුත් අපි ගැන බලන්නේ නැහැ. කර්මය කියලා එකක් නැහැ කියලා දුන්නට පස්සේ අනේ දහගුණයකින් අනේ දිවි නසා ගැනීම වගේ දේවලුත් වැඩි වෙලා තියෙනවා. මොකද්ද? අනේ ඒ තැනත්තට අපේක්ෂාවක් නැහැ. ජීවත් වෙන්න හේතුවක් නැහැ. අර විදියට කඩලා බිඳලා දැම්මට පස්සේ අහිනම් මොකද කරන්නේ කියන, මොකද්ද මට පිහිට කියන බලාපොරොත්තුවක් නැහැ. ඉතින් ඒ විදිහේ දෙපැත්තට ඇදෙන ප්‍රශ්නයක් තියෙනවා. කොයි පැත්තෙත් ආදීනව තියෙනවා. කොයි පැත්තෙත් අර විදිහේ වෙහෙස පීඩාවකුත් තියෙනවා. ඉතින් ඔන්න ඕක අමුතුම විදිහේ කතන්දරයක් තමයි. අමුතුම විදිහේ කතන්දරයක්. එතකොට ගොඩක් වෙලාවට අර ආගමක් දහමක් විදිහට තියෙන්නේ ගූඪ මතවාද. ගොඩක් වෙලාවට ඒවා තුලින් ඉදිරිපත් කරන්නේ මිනිස්සු මුලා වෙන දේවල්. ගොඩක් ඒවා මුදල් මත යැපෙන ව්‍යාපාර තමයි තියෙන්නේ. ගොඩක් දේවල් වල සත්‍යය සැඟවිලා නැහැ. නමුත් අන්න ඒක කඩලා බිඳලා දැම්මොත් මොකද්ද අපිට ඉතිරි වෙන්නේ කියන, මොකද්ද එතකොට බැම්ම කියන ප්‍රශ්නයක් මතුවෙලා එනවා. දැන් සාමාන්‍යයෙන් අචාන් බ්‍රහ්මවංශ හාමුදුරුවෝ ඕක ගැන කියනවා කන්ටේනර් ඇන් කන්ටෙන්ට්. මේ විදිහේ භාජනයක් තියෙනවා. භාජනය ඇතුලේ යම්කිසි දෙයක් තැම්පත් කරලා තියෙනවා. එහෙම නැත්නම් පැකේජින් එකක් තියෙනවා. පැකේජින් එක ඇතුලේ යම්කිසි දෙයක් තියෙනවා. ඔකට හොඳම උදාහරණ තමයි දූරියන් ගෙඩිය. දූරියන් ගෙඩිය දිහා බැලුවොත් අන්න පැකේජින් එක කොච්චර වෙහෙස මහන්සිලා හදලා තියෙනවද කියලා දැක ගන්න පුළුවන්. සාමාන්‍ය අර උස මහ උස ගහක්නේ. ඒ ගහේ ඉඳලා බිම වැටුණාට මේ ගෙඩිය ඩැමේජ් වෙන්නේ නැති විදියට පැකේජින් එක හදලා තියෙනවා. අර විදියට මොනවද ඩෑම්පින් ඉෆෙක්ට්ස් දාලා, සත්තුන්ගෙන් ආරක්ෂා වෙන විදියට ආරක්ෂාව දාලා අමුතු විදියට හදලා තියෙනවා. ඒ වගේම අර කන්න කනවට කැමති නැති සත්තුන්ට ගඳ විදියට දැනෙනවා. කනවට කැමති සත්තුන්ට සුවඳ විදියට දැනෙනවා. ඒකනේ දූරියන් සමහරුන්ට දිරවන්නේ නැත්තේ. ගහම කැමති නැහැ මූ කනවට. එහෙම ප්‍රශ්න තියෙන්නත් පුළුවන්. ඒතකොට ඒ විදිහේ වියදමක් කළා, ඒ විදිහේ ඉන්වෙස්ට්මන්ට් එකක් කළා, පැකේජින් එකක් හදලා තියෙනවා. ඒතකොට කන්ටේනර් එකක් හදලා තියෙනවා. ඒතකොට කෙනෙක් කල්පනා කරනවා අයියෝ මේ දූරියන් ගහට මොලේ නැහැ. මේ පොඩි ඇට ටික හංග ගන්න බලන්නකෝ කරලා තියෙන වියදමක්. මේ පොඩි ඇට ටික ආරක්ෂා කරගන්න බලන්නකෝ කරලා තියෙන වියදමක්. ඕක නිකන් ওই ඵලේ හැදුනා නම් ඉවරයිනේ කියලා කෙනෙක් කල්පනා කරනවා. මදේ විතරක් පිලිප්පිලා හැදිලා තියුණා නම් ලස්සනයිනේ. එහෙනම් අපිට ටග් ගාල කඩාන කන්න විතරනේ තියෙන්නේ කියලා කෙනෙක් කල්පනා කරනවා. එහෙම හැදිච්ච ඵල ඉතුරු වෙනවද? එහෙම හැදිච්ච මදයක් ඉතුරු වෙනවද කියන ප්‍රශ්නේ පොඩ්ඩක් විමසලා බලන්න ඕනි. එතකොට අර පැකේජින් එකෙන් සාමාන්‍ය ඇතුළත තියෙන දේ ආරක්ෂා වෙනවා. අර විදියට කන්ටේනර් එක නිසා කන්ටෙන්ට් එක ආරක්ෂා වෙනවා. කන්ටේනර් එකට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් යනවා වෙන්න පුළුවන්. කන්ටේනර් එක තමයි ලොකු පෝෂන් එකක් තියෙන්නේ. දූරියන් ගෙඩියක් පලලා බැලුවහම අන්න බලන්න මදේ තියෙන්නේ පොඩි පොඩ්ඩයිනේ. ඉතාලම සුළු ප්‍රමාණයක්. වැඩි හරියක් තියෙන්නේ අන්න අර පොත්තයි පැකේජින් එකයි තමයි. නමුත් ඒකෙන් ලැබිලා තියෙන ආරක්ෂාව, ඒකෙන් කරන සේවාව අපි දකින්නේ නෑනේ. අපි හිතනවා මේ පොත්ත විසිකලා දැම්මනම් හරි වැඩක් නෑ කියලා අදහසක් මතුවෙලා එනවා. නමුත් එන්නේ ඒක තමයි මේ ආගමක්, සංස්ථාවක්, දහමක් කියන්නේ සාමාන්‍ය කන්ටේනර් එක. කන්ටෙන්ට් එකක් ඇතුලේ තියෙනවා. කන්ටෙන්ට් එකේ ආරක්ෂාවට සාමාන්‍යයෙන් කන්ටේනර් එකක් තියෙන්න ඕනේ. කටේනර එකක් තියෙන්න ඕනේ. දැන් අර විදිහේ ලොකු සංස්ථාවක් ඇතුලේ පොඩි සත්‍යයක් සැඟවිලා තියෙන්න පුළුවන්. ප්‍රතිපදාවක් සැඟවිලා තියෙන්න පුළුවන්. ඉතින් අර සංස්ථාවෙන්ම ආරක්ෂ වෙවි තමයි ඒ ප්‍රතිපදාව යන්නේ. අර බොරුවෙන්ම ආරක්ෂ වෙවි තමයි ඒ ප්‍රතිපදාව යන්නේ. අර මිනිස්සුන්ගෙන් ගරා ගැනිල්ල ආරක්ෂාවෙන්ම තමයි ඒ ප්‍රතිපදාව යන්නේ. ඒකේ පෝෂන් එකක් එතන තියෙනවා. ඉතින් ඒ විදිහේ වෙහෙසක් පීඩාවක් අපිට දකින්න පුළුවන්. දැන් මේ දවස්වල විශේෂයෙන් කන්ටේනරේ විතරක් ලොකු වෙලා තියෙන ඉඳන් කන්ටෙන්ට් එක ගැන වැඩි වැඩියෙන් කතා කරන්න, කන්ටෙන්ට් එකට වැඩි බරක් දීලා කතා කරන්න අපිට උනත් සිද්ධ වෙලා තියෙනවා වෙන්න පුළුවන්. දැන් පොත්ත විතරයි මදේ නැහැ. ගාන්ටම ගිහිල්ලා තියෙන්නේ. කටුකුරුන් දේශවාහිනී ආංශය ඔකට ලස්සන කතාවක් කියනවා. මොකද්ද? මේ මල් වට්ටියක් අඳුරේ අතින් අත පාස් කරනවා. ඔහොම කරගෙන යනකොට අන්තිමට මොකද වෙන්නේ? වට්ටිය විතරක් ඉතුරු වෙනවා. මල් ටික නැති වෙනවා. මොනවද දන්නේ නැහැ මේකේ අඳුරේනේ පාස් කරේ. මේ මොන මල් තිබුණද කියලා දන්නේ නැහැ. පාස් කළා අන්තිමට කෙළවලට ගිහිල්ලා බලනකොට වට්ටිය විතරක් ඉතුරු වුණා. මල් ටික නැතුව ගියා කියලා කටුකුරුන් දේශවාමීන් වහන්සේ කියනවා. එහෙම නැත්නම් අර පොත්ත විතරක් ඉතුරු වුණා, මදේ නැතුව ගියා කියලා වෙන අර්ථකින් අපිට කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේත් ඔන්න ඔය කතාවම කියනවා. මෙන්න මේ ආනක නැමැති බෙරයක් ගැන කියලා හරි ලස්සන ප්‍රකාශයක් කරනවා. කියනවා මේ ආනක නැමැති බොහෝ වටිනා බොහෝ දුර්ලභ බෙරයක් මේ රජවරු පිරිසකට තියුණා. ඒ බෙරේ යම්කිසි පතුරු ජාතියකින්, දුර්ලභ පතුරු ජාතියකින් තමයි මේ බෙරේ හදලා තියෙන්නේ. මේ බෙරේ ඈතට ගොඩක් හඬ ඇස්ස වෙනවා. ඒ වගේම හරි අලංකාර යුනික් හඬක් තමයි මේ බෙරේ තියෙන්නේ කියලා ප්‍රකාශ කළා. ඉතින් මේ රජවරු මේක පරිභෝග කරනවා. උත්සව අවස්ථාවලදී මේක ගෙනහල්ලා වාදනය කරනවා තමන්ගේ හැකියාව පෙන්වන්න. නමුත් ඔහොම කාලයක් යනකොට මොකද වුනේ? අන්න අර එක පතුරක් ගැලවිලා ගියා. දැන් ඒ පතුරු හොයන්න නැහැනේ. මේ රජවරු මොකද කරේ? ඒකට ගැව්වා නිකන් ලීකූඤ්ඤයක්. ආපහු තව ටික දවසක් පාවිච්චි කරගෙන යනකොට තව පතුරක් ගැලවුණා. ඒකටත් ගැහුවා ලීකූඤ්ඤයක්. ඔහොමම කූඤ්ඤ ගහලා අන්තිමට කියනවා බුදුරජාණන් වහන්සේ, අන්තිමට කූඤ්ඤ ටිකක් ඉතුරු වුණයි අර බෙරේ නැති වෙලා ගියයි. තියෙන පතුරු ඔක්කොම කූඤ්ඤ වලින් රිප්ලේස් කළා. අන්තිමට බෙරයක් කියලා එකක් තිබුණාට මොකද? නියම බෙරේ නෙමෙයි. නොයෙක් ක්‍රියාවලිය අද අපිට බොහොම දකින්න පුළුවන්. වැඩි හරියක් තියෙන්නේ මුලාවල්. වැඩි හරියක් දහම කියලා පෙන්නන්නේ වැරදි දේවල්. වැඩි හරියක් භික්ෂූන් කියලා ඉන්නේ වැරදි මතවාද පෙන්නන කට්ටිය. අන්න කන්ටේනර් එක විතරක් ඉතුරු වෙලා තියෙනවා කන්ටෙන්ට් එක නැති වෙන ගණනට. පොත්ත විතරක් ඉතුරු වෙලා තියෙනවා මැදේ නැති වෙන ගණනට. අර විදිහේ පතුරු ටිකක් විතරක් ඉතුරු වෙලා තිනවා බෙරයක් එසේ වෙතත්. ඉතින් ඒ විදිහේ ලෝකෙක තමයි අපි ඉන්නේ. ඒ ලෝකෙක වුණත් අපිට අර කන්ටේනරේ කඩලා බිඳලා දාන්න බෑ. අර විදිහේ පොත්තට නිග්‍රහ කරන්න බෑ. යම් කිසි විදියක අර්ථයක් ඒක තුලින් සිද්ධ වෙනවා. තුලත හිස් බව හරි. නමුත් අන්න බොරුවට gediyak ආකාරයකට මවලා පෙන්නනවා. අර්ථයක් තියනවා කියලා මවලා පෙන්නනවා. ඉතින් ඒ පැවැත්ම තුල තමයි සාමාන්‍යයෙන් අන්න ප්‍රතිපදාවක් උනත් විවර වෙන්නේ. ප්‍රතිපදාවකට උනත් අවස්ථාවක් තියෙන්නේ. ඒ වගේ දෙපැත්ත සමබර කිරීමක් අපි දැන හඳුනගතිය යුතුයි. මේ දෙකේ වේට් එක අපි දැන හඳුනගතිය යුතුයි. ඒ දැන හඳුනගෙන අපිට ඉදිරියට තමුන්ගේ ප්‍රතිපදාවක් කරගෙන යන්න පුළුවන්. තමුන්ගේ දිසානතියක් හොයාගන්න පුළුවන්. ඉතින් එහෙම තත්වයක් අද කාලේ අද ලෝකේ අපිට දකින්න පුළුවනි. මෙන්න මේ කන්ටේනරේ විතරක් ඉතුරු වෙලා තියෙනවා කන්ටෙන්ට් එකක් නැතුව. පොත්ත විතරක් ඉතුරු වෙලා තියෙනවා මදේ නැතුව. මේ සංඝයා කියලා වැඩි හරියක් ඉන්නේම පිස්සොම තමයි. පිස්සොම තමයි ඉන්නේ. එක්ක කන්න බොන්න නැතුව පැවිදි වෙලා, එහෙම නැත්නම් අර විදිහට පිස්සුවක් හැදිලා පැවිදි වෙලා, එහෙම පිරිසක් තමයි වැඩි හරියක් ඉන්නේ. ඉතින් එහෙම හරි මොකද්දෝ ක්‍රියාවලියක් තියෙනවනේ. මොකද්දෝ පැවැත්මක් තියෙනවා. ඉතින් එක්තරා විදිහක ආරක්ෂාවයි. එහෙම පිසෝ ටිකක් ඉදිරියෙන් තියාගත්තාම හරි ලාභයි. මොකද එතකොට අදාළ පුද්ගලයෝ ටාගට් වෙන්නෙත් නැහනේ. එහෙම දෙයක්ත් තියෙනවනේ. සාමාන්‍ය යුද්ධයට යනකොට වුණත් අර තරුපටි ටික ගලවලා දානවා ලොක්කෝ වුණත්. තරුපටි පළඳගෙන ඉඳියොත් මොකද වෙන්නේ? ස්නයිපර් රේ පාරක් තමයි ඊළඟට වදින්නේ. එලිම්ම අරුවම ටාගට් කරනවා. ඒකින්ද සාමාන්‍ය සෙබලෙක්ගේ ඇඳුමක් ඇඳ ගන්නවා. වැඩිය ලොකු සෙල්ලම් දාන්නේ නැහැ. ඒ පිරිස අතර ඉන්නවා. අනේ එතකොට යම් කිසි දෙයක ආරක්ෂාවක් තියෙනවා. ඉතින් බිස්සේ පියාට එක්ක හරි කමක් නැහැ. පොඩ්ඩක් ඉස්සරහන් තියාගෙන ගියාම ඒක යම් කිසි දෙයක ආරක්ෂාවක් තියෙනවා. අර ටාගට් වෙන්නේ ඒගොල්ලෝ තමයි. තගට එන ඒගොල්ල තමයි කමක් නැහැ. ඒ විදිහේ විභවයක් ඒ විදිහේ අවස්ථාවක් අපිට අරගන්න පුළුවනි. අන්නේ අවස්ථාව තුළින් ප්‍රයෝජනෙ අරගෙන කෙනෙක් මෙන්න මේ කන්ටෙන්ට් එක මේ මදේ පිළිබඳ හඳුන ගැනීමක් අනිවාර්ය කළ යුතුයි. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අර පොත්ත විතරක් රැඳෙන්නේ නැහැ. පොත්ත විතරක් ආරක්ෂා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නැවත නැවත මතක් කරනවා පොත්තෙන් විතරක් මේක ගොඩ දාන්න බෑ. පොත්තෙන් විතරක් මේ ශාසනය පවතින්නේ නැහැ. නැවත නැවත මේ මදේ ගැන හිතන්න කල්පනා කරන්න. නැවත නැවත මේ මදේ තියෙන වටිනකම දැන හඳුන ගන්න කියන මතක් කිරීම කරනවා. මේ ධර්මය තමන් තුළින් දැකින්න කියන මතක් කිරීම කරනවා. මේ බුදු මේ බාහිර බුදු රූප පිටිපස්සේ එලවන්න එපා. මේ මගේ කුණු කය දිහා බලන්න එන්න එපා. ඒ වෙනුවට තමන්ගේ හිත තුළින් ධර්මය දකින්න. ධර්මය දැකලා බුදුන් දකින්න කියන මතක් කිරීම බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. අර විදිහේ පොත්තක් නම් තියෙනවා තමයි. පොත් ඇතුළත මදේකුත් තියෙනවා කියන මතක් කිරීම සිද්ධ කරනවා. මතේ මදේ නැවත නැවත වටිනාකම දැන හඳුන ගන්න කියන මතක් කිරීම සිද්ධ කරනවා. අනාගත භය ඔය සූත්‍ර ගණනාවක් තියෙනවා. ඒවැ නැවත නැවත අනාගතේ එන්න පුළුවන් බිය විදිහට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මොකද්ද? මෙන්න මේ පොත්ත විතරක් ඉතුරු වෙනවයි මදේ නැතුව යනවයි කියන බිය තමයි ඉදිරිපත් කරන්නේ. මේ විදිහේ ශාසනයක් බිහි වෙනවා, මේ විදිහේ භික්ෂුන් බිහි වෙනවා කියන අනුතුරු හැඟවීම භාග්‍යතුන් වහන්සේත් සිද්ධ කරනවා. ඒක තමයි ක්‍රමේ. ඒක තමයි ක්‍රමේ. එතකොට ඒ දිහාවට සෑහෙන ගියපු අවධියක තමයි අපි ඉන්නේ. එතකොට එක්තරා විදිහක අපි සමහර විට කතා කරනකොට අන්න අර පොත්තට නිග්‍රහ කරමින් කතා කරනවා වෙන්න පුළුවන්. මොකද පොත්තේ තියෙන බර වැඩි. පොත්තේ තියෙන විභවය වැඩි. පොත්ත බදාගෙන ඉන්නවා වැඩි. එතකොට අන්න පොත්තට වැඩි බර දෙන්න නැතුව මදේට බර දෙමින් කතා කරනවා. ඕක නෙමෙයි නියම වැඩේ. ඕවා පිටිපස්සේ අනේක නෙමෙයි නියම වැඩේ. ඒ වෙනුවට මෙන්න මේ විදිහේ දෙයක් ඉදිරියෙන් තියාගන්න, මේ විදිහේ ප්‍රතිපදාවක යෙදෙන්න කියන ආරාධනාවක් සිද්ධ කරනවා. ඒ ආරාධනාව කෙනෙක් බාරගත්තොත් අන්න එයාට මේ මදේ තියෙන රස මේ පොත්ත කෑව කකා ඉඳියා වගේ නෙමෙයි, මේ මදේ තියෙන කොච්චර ප්‍රණීත ස්වභාවයක් තියෙනවද කියන එක දැන හඳුන ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ ඉදිරි පාරක් ඒ තැනත්තට විවරෙන්න පුළුවන්. හැබැයි නැවත නැවත මතක තියාගත යුතුයි අර පොත්තෙන් තමයි මේ මදේ ආරක්ෂා වෙලා තියුනේ. අර පොත්තෙත් යම්කිසි අනුග්‍රහයක් තියුණා. ඒ විදිහේ ශක්තියක් ආරක්ෂාවක් ඒකෙන් ලැබුණා කියන අදහස ඉඳගෙන එහෙනම් කොහොමද මේ මදේ හඳුනගන්නේ? එහෙනම් කොහොමද මේ කියන ප්‍රණීත රස කියලා අන්න එතනින් එහාට කෙනෙක්ට සාමාන්‍ය දැන හඳුනගන්න පුළුවන්. අනේ එතනින් එහාට තව ටිකක් එහෙනම් අපි බලමු කොහොමද මේ හරියට මේ ප්‍රණීත රසයක් හඳුනගන්නේ, කොහොමද මේ මදේ රස විඳින්නේ, කොහොමද මේ ඕජස උකහාගන්නේ කියන එක මතක් කරොත් අන්න එහෙනම් මේ විදිහේ දෙයක් මේ විදිහේ අදහසක් අපිට ගෙනහැර දක්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් මේ භෞතික ලෝකෙක මේ දෙවියොන්ව ඝාතනය කරපු ලෝකෙක ෆිසිකල් ෆිට්නස් ගැන නම් ගොඩ දෙනෙක් කතා කරනවා. කායික සෞඛ්‍ය පිළිබඳ ගොඩ දෙනෙක් කතා කරනවා. දරුවන්ගේ වුණත් බලෙන් හරි අම්මලා දත් මදින ඔබුරුසුවක් කටේ ඔබලා ඒ විදිහට බලහත්කාරයෙන් හරි පුරුදු කිරීමක් සිද්ධ කරනවා. ඒ විදිහේ හුරුවක් ඇති කරනවා. ඒ වගේ දේවල් අපිට දකින්න පුළුවන්. ඒ කායික සෞඛ්‍ය ගැන කල්පනා කරනවා අපිට දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ විදිහේ කායික සෞඛ්‍යක දර්ශකයක් විදිහට ඉදිරිපත් කරනවා අන්න හાર્ට් රේට් රිකවරි කියන දර්ශකයක්. මොකක්ද ඒකේ අදහස? මෙන්න මේ ව්‍යායාම කරපු කෙනෙක්ගේ හද ගැස්මේ වේගය වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච වේගයේ නැවත යථා තත්ත්වයට සාමාන්‍ය වේගයට පත් වෙන්න කොච්චර වෙලා යනවද කියන එක අන්න කෙනෙක්ගේ ෆිසිකල් ෆිට්නස් එහෙම නැත්නම් කායික සෞඛ්‍ය පිළිබඳ දර්ශකයක් විදිහට ගෙනහැර දක්වනවා. ඉක්මනින් මේ තැනැත්තා සංසුන් වෙනවා. මේ හදවත ඉක්මනින් සංසුන් වෙනවා. අර තමුන්ගේ සුපුරුදු රිද්මයට ඉක්මනට එනවා. ඉතින් ඒ වගේ කායික සෞඛ්‍ය ගැන කතා කරන ලෝකයක්. නමුත් අන්න මානසික සෞඛ්‍යයක් ගැන කතා කරනවා අඩුයි. මානසික සෞඛ්‍යයක් ගැන අවධානයක් අඩුයි. ඉතින් ඒ පැත්ත තමයි පෙන්වන්න උත්සාහ කරන දේ කොහොමද එහෙනම් මේ කෙනෙක්ගේ මානසික සෞඛ්‍ය මැනින්නේ? අන්නේ එයාට වෙහෙසක් පීඩාවක් එනවා. එයාට කරදරයක් එනවා. එයාට දුකක් එනවා. අර දැන් අර අපි මුලින් කී ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. මනුෂ්‍යත්වේ නාමෙන් පැවැත්මේ නාමෙන් යම් කිසි දුකක් වෙහෙසක් පීඩාවක් එනවා. එතකොට ඒ දුක වෙහෙස පීඩාව එක්ක කොහොමද මේ තැනත්තා ගනුදෙනු කරන්නේ කියන ප්‍රශ්නේ අර අගමින් විසඳන්න යන්නේ. අන්නේ ප්‍රශ්නේ ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට කියනවා මේ විදිහට දුකක් වෙහෙසක් පීඩාවක් මේ තැනත්තට එනවා. එතකොට මේ හිත දැන් මේ කියන්නේ මානසික සෞඛ්‍යය. මේ හිතේ සෞඛ්‍යය ගැන හර දක්වන්න පුළුවනි මේ දුක වෙහෙස පීඩාවෙන් අත් මිදිලා නැවතත් යථා තත්ත්වයට නැවතත් එදිනෙදා දුකට එන්න මෙතනතර කොච්චර කාලයක් ගත වෙනවද? නෝක ඉන්ඩිකේටර් එකක් දර්ශකයක් මෙතනත්තගේ මානසික සෞඛ්‍ය පිළිබඳ. ඉතින් තම තමුන්ට කල්පනා කරලා බලන්න පුළුවනි. ප්‍රශ්නයක් අහම අන්න කොච්චර කාලයක් යනවද මේ ප්‍රශ්නෙන් මිදිලා නැවත යථා ස්වභාවයට එන්න? කෙනෙක් එක ගැටලුවක් වුණාම තමුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන ඉන්න පුළුවන් තත්ත්වයට එන්න කොච්චර කාලයක් යනවද? අර වෙහෙසක් පීඩාවක් හරදරයක් දීපු දුක නැවත ප්‍රകൃතිය ඒ දුක නැති වෙලා ගිහිල්ලා නැවත ප්‍රകൃතියට එන්න කොච්චර කල් යනවද කියන එක හොඳ දර්ශකයක් කෙනෙක්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ. හරියට නිකන් අර හදවතේ වේගේ නැවතත් සුපුරුදු රිද්මයට එන්න කොච්චර කල් යනවද, ඒ වගේ මේ හිත මෙතනත්ගේ හිත නැවතත් අර ප්‍රශ්නේ අතෑරලා විවේක මනසකට එන්න කොච්චර කල් යනවද? ඔන්න ඕක තමයි ඔය දර්ශකේ. ඕක තමයි ඔය මානසික සෞඛ්‍ය පිළිබඳ කතාව. එතකොට කෙනෙක් සාමාන්‍යයෙන් අර දෙයියෝ යදලත් එහෙම නැත්නම් පිරිත් කියලාත් යම් කිසි පමණකට තාවකාලික නමුත් සහනයක් හොයාගන්න වෙන්න පුළුවන්. ඒ විදිහේ දේවල් අපිට දකින්න පුළුවන්. ඒ විදිහ දෙයක් කරාම අර විදිහේ විවේකයක් තාවකාලිකව නමුත් කෙනෙක්ට මතුවලා එනවා. ඉතින් ඒ වගේ සැනසීමකුත් කෙනෙක් හොයා ගන්නවා. නමුත් එතනින් එහාට ගියපු පුහුණුවක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, සඳහන් කරනවා. නැවත නැවත මේ හිත පුරුදු කරන්න. භාවිත හිතක් ගැන කියනවා. භාවිත හිතක ස්වභාවය තමයි ඔන්න ඔය අපි කලින් කී ස්වභාවය. ඒක තමයි දර්ශකේ. මොකද්ද? දුකක් එනවා, වෙහසක් එනවා, පීඩාවක් එනවා. නමුත් මේ හිත නැවතත් ඉක්මනට ප්‍රകൃතියට එනවා. ප්‍රകൃතියරේනවා මේ දුක පීඩාව අරගෙන වෙහෙස අරගෙන හඬා වැළපෙමින් කල්ගත කරන්නේ නැහැ. ලෝකේ මට්ටම් කිරිල්ල කෙසේ වෙතත් අන්න බාහිර පුද්ගලයා වෙනස් කිරිල්ල කෙසේ වෙතත් මේ ලෝකෙන් මට එන වෙහෙස පීඩාව අඩු වුණා කියන වෙනසක් පුහුණුවක් කරන හිතකට කෙනෙක්ට දැක ගන්න පුළුවන්. අන්න අර විදිහේ මගේ හිත නැවත නැවත ඉක්මනට ප්‍රകൃතියට එනවා. මගේ හිත නැවත නැවත මේ වෙහෙස පීඩාවෙන් මිදිලා අර එදිනෙදා සැප දුකට එදිනෙදා ක්‍රියාවලියට ඇවිල්ලා වැටෙනවා කියන එක අන්න මේ තැනත්තගේ මානසික සෞඛ්‍යයේ දර්ශකයක්, මානසික සෞඛ්‍ය නිරූපණය කරන දෙයක්. භාවිත හිතක් කියන්නේ ඔකට තමයි. එහෙම නැත්නම් රෙසිලියන්ස් කියන වචනේ පාවිච්චි වෙනවා ඉංග්‍රීසියේ. මේ විදිහට කම්පනයක් වෙහෙසක් පීඩාවක් දෙනවා. ඒක කොච්චර වේගෙන් අතාරින්න පුළුවන්ද? කොච්චර වේගෙන් ඒක අමතක කරන්න පුළුවන්ද කියන මතක් කිරීම සිද්ධ කරනවා. ඔකට ලස්සන බෝනික්කෙක්ගේ කතාවක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ ගුණාංගේ පෙන්නන බෝනික්කෙක් හදලා තියෙනවා. මේ සාමාන්‍ය රෂියන් ඩෝල් කියලාත් හඳුන්වනවා. රුසියාවේ තියෙන බෝනික්කෝ ජාතියකුත් ඉන්නවා ඔය වගේ. නමුත් මේ විශේෂ බෝනික්කෙක් මේ බෝනික්කා. ඒකට කියන්නේ මොකද්ද? වීබල් බෝනික්කෙක් කියලා. වීබල්ස් වොබල් කියලා කියනවා. මේ වීබල් බෝනික්කෝ හැම වෙලේම එහෙට මෙහෙට පැද්දෙනවා. වොබල් පැද්දෙනවා. නමුත් මේගොල්ලන්ග කවදාවත් බිම දාන්න බෑ. Weebles wobble, but they don't fall down. ඒගොල්ලෝ පැද්දෙනවා, නමුත් බිම වැටෙන්නේ නැහැ. අන්න අර කී ගුණාංගේ. එතකොට මේ බෝනික්කට පයින් ගහනවා. පයින් ගැහුවට මොකද? පෙරලි පෙරලි ගිහිල්ලා නැවතත් එයා කෙලින් වෙලා තමයි නතර වෙන්නේ. මේ බරක් තියලා මේ බෝනික්කාව බිමට තද කරගෙන තල්ලු කරගෙන ඉන්නවා. නමුත් අන්න බර අතෑරිය ගමන් නැවතත් එයා ප්‍රകൃතියට අර කියන දමුන්ගේ ඒ කෙලින් හිටගන්න ස්වභාවයට මතුවලා එනවා. හරි ලස්සනයි. ඔය වීඩියෝ එහෙම තියෙනවා බලන්න පුළුවන්. අර පොඩි ළමයි ටිකකට දීලා මේ බෝනික්කා බිම දාන්න කියලා ළමයින්ට කියනවා. ඉතින් ළමයි කොට්ට වලින් ගහනවා, පයින් ගහනවා, එක එක විදිහට බිම දාන්න උත්සාහ කරනවා. නමුත් මේක බිම වැටෙන්නේ නැහැ. බිම වැටිලා පෙරලිලා ගිහිලා ආපහු කෙලින් වෙලා නතර වෙනවා. පොත්තියල බරතියල නවත්තගෙන පොත අතහැරිය ගමන් ආපහු කෙලින් වෙලා නතර වෙනවා. එක එක විදිහට උත්සාහ කරනවා. නමුත් කොයි විදිහටවත් මේ බොනික්කව අර විදිහට ස්ථාවරව බිම පෙරලා දාන්න හැකියාවක් නැහැ. කකුලෙන් ඇදලා බිම දාන්න හැකියාවක් නැහැ. නැවත මෙයා නැගි හිටිනවා. ඔන්න ඔය කියන ගුණාංගය ඔය හිත තුල තියෙන ගුණාංගයක්. රෙසිලියන්ස් කියන ගුණාංගය. එහෙම නැත්නම් භාවිත හිතක් කියන ගුණාංගය. ඒක වඩන්න වඩන්න මේ තැන අතර තේරෙනවා මේ හිත ඉක්මනට ඉක්මනට ප්‍රകൃතියට එනවා. ප්‍රසන්නාන් නැතුවා නෙමෙයි. මිනිස්සු මුකුත් නොකියනවා නෙමෙයි. ඒ වෙනුවට මේවා ඔක්කොම අතාරිමින් නැවත නැවත ප්‍රകൃතියට එනවා. නැවත නැවත අර විවේක මනසට එනවා. ඉතින් ඔන්න ඔය කියන ගුණාංගෙ පුහුණු කරලා ගන්න පුළුවන් කියන එක තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවක් විදිහට පෙන්වන්නේ. භාවිත හිතක් කියනවා. මේ හිත වඩනා ලද හිතක්, පුරුදු කරනා ලද හිතක්. මේ පුරුදු කරනා ලද හිත දුක් ගන්නේ නැහැ. දුක් ගන්නේ නැහැ. දුක් ගන්න දෙක හේතු කාරණාවන් තරම් තියෙනවා. නමුත් දුක් ගන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒක තමයි කෙනෙක්ට නිවැරදි සැනසීම. ඒක තමයි මේ ලෝකේ තියෙන නිවැරදි සාමය කියන එක බුදුරජාණන් වහන්සේ නැවත නැවත මතක් කරනවා. කොහොමද මේ දුක් ගන්න නැති හිතක් හදන්නේ? කොහොමද මේ විදිහට නැගී හිටින හිතක් හදන්නේ කියන කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. එතකොට ඒ සඳහා තමයි මේ ප්‍රතිපදාවක් කියලා දෙන්න උත්සාහ කරන්නේ. පුහුණුවක් එහෙම නැත්නම් භාවනාවක් කියලා දෙන්න උත්සාහ කරන්නේ. මොකද්ද මේ භාවනාව? අපි නැවත නැවත වර්තමානයේට මේ හිත අරගෙන එනවා. සාමාන්‍යයෙන් දුක් ගන්නවා නම් එක්කෝ අනාගතයට එක්කෝ අතීතයට යන්න ඕනේ. ඒකනේ දුක මතුවලා එන්නේ එතන ඉන්නේ. අන්න හිතවිලි ඔස්සේ මුලාවක් එනවා. එතකොට ඔන්න කල්පනා කරනවා, අයියෝ මේක නිසා මට මේ මොනව වෙයිද දන්නේ නැහැ. මේ කෙනා තාම මොනව හරි කරයිද දන්නේ නැහැ කියලා ඔන්න මතුවලා එන්න පුළුවන්. එහෙම නැත්නම් අර විදිය හැඟීමක් ඔස්සේ මුලාවටපත් වෙනවා. ඒ විදියට දේවල් මතුවලා එන්න පුළුවන් කියලා අපි නැවත නැවත මේ හිත තුළ ක්‍රියාවලිය දැක්කොත් ඔන්නයි කියන වෙහෙස පීඩාව මතුවලා එන්නේ කොහෙන්ද කියන එක මේ තැනැත්තට අත්දකින්න පුළුවනි. එතකොට කොහොමද එහෙනම් මේ වෙහෙස පීඩාව මගහැරන්නේ? කොහොමද මේ හිත නැවත නැවත මුලට ගන්නේ? මෙන්න මේ වර්තමානයේ කියන මුලට තමයි අරගන්නේ. වර්තමානයේ කියන රූට් එකට තමයි ගන්නෙ. ඒක තමයි මුල විදියට පෙන්වන්නේ. එතකොට අර හිතවිලි ඔස්සේ මුලා වෙන හිත දැනගනිමින් නැවත නැවත වර්තමානෙට අරගෙන එනවා. මොකද්ද මේ වර්තමානේ? සාමාන්‍යයෙන් අපි ආධුනිකයෙක්ට අර තේරෙන්නේ නැති බබෙට කියලා දෙන්නේ කොහොමද? මේ කයේ දැනෙන දැනීමක් අල්ලගන්න. කය දැනෙනවා නම් ඒක වර්තමානේ, ඒක ආරක්ෂිතයි කියන අදහස ඇති කරගන්න කියලා අපි මේතන අතර නැවත නැවත මතක් කරනවා. ඒතකොට ඇවිදින ගමන් හුස්මක් හුස්මක් සමා වෙන පියවරක් පියවරක් බලන වාරයක් වාරයක් පාසා අපි නැවත නැවත මේ වර්තමානයේ ස්පර්ශ කරනවා. මේ වර්තමානයේ බාර ගන්න මේ හිත පුරුදු කරනවා. මුලා වෙන හිත දැනගනිමින් නැවත නැවත ගෙනහල්ලා ප්‍රകൃතියට අරගෙන එන්න තමයි මේ හුරු කරන්නේ. ඊට පස්සේ වාඩි වෙලා ඉන්න ගමන් හුස්මක් පිම්බීමක් හැකිලීමක් බලන බලන වාරයක් පාසා මොකද කරන්නේ? අන්න අර මුලා වූ හිත ප්‍රകൃතියට අරගෙන එනවා. ඊට පස්සේ අපි හිතමු දත් මදිනකොට දතක් දෙකක් හරි මදින බව දන්නවනම්, බත් කනකොට කටක් දෙකක් හරි කන බව දන්නවනම්, අර කයට දැනෙන දෙයක් ඔස්සේ හිත පවත්වන්න පුළුවන් නම්, අර නානකොට වතුර බින්දුවක් දෙකක් හරි වැටෙන බව අඳුනගෙන ඉන්න පුළුවන් වුණා නම්, අන්න මොකද උනේ? මේ හිත සුළු සුළු වශයෙන් අංශු මාත්‍ර ප්‍රමාණයෙන් අපි නැවත නැවත වර්තමානෙට අරන් එනවා. වර්තමානේ අඳුනලා දෙනවා. මුල් අර ප්‍රകൃතියට අරන් එනවා. ඕක තමයි කරන පුහුණුව. හිත හැඟීම් හිතවිලි නොයෙකුත් දේවල් ඔස්සේ මුලා වෙලා ගමන් කරනවා. ඒ ගමන් කරන බව දැනගෙන නැවත මුලට නැවත ප්‍රകൃතියට අරගෙන එනවා. ඕක වරක් කළා හරියන්නේ නැහැ. ඒ වෙනුවට සිය දහස් වරක් සාමාන්‍යයෙන් සක්මනක් පැයක් සක්මන් කරොත් කොච්චර වාර ගණනක් ඕක සිද්ධ වෙනවද කියලා කෙනෙක්ට දකින්න පුළුවන්. ඊළඟ එදිනදා ජීවිතයේ දවස පුරාවට කිලෝමීටර් ගණන් ඇවිදින අතරේ පියවර 10ක් 15ක් හරි මේ account එකට දාගන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. දවස පුරා නොයෙකුත් වැඩ කරන අතරේ මොහොතක් දෙකක් හරි සිහියෙන් ඉන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. ඒ ගත කරන මොහොත මොහොත හැමදේම කොයි වෙලාවකවත් අපත යන්නේ නැහැ. ඒ ගත වෙන මොහොතක් මොහොතක් පාසා අපි අංශු මාත්‍ර වශයෙන් යම් කිසි විදියක සුභවාදී පුහුණුවක් සිදු කරනවා. එහෙම නැත්නම් අර මුලා වෙන හිත ගෙනහල්ලා මොහොතක් මොහොතක් පාසා ප්‍රකෘති තියෙන මොහොතක් මොහොතක් අන්න එකතු වෙනවා. අර බිඳුවක් බිඳුවක් වැටිලා මහා සාගරයක් හැදෙනවා වගේ තමයි. එහෙම නැත්නම් අර සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා එකතු කරලා අර මොකද්දෝ ගිනිමකට දානවායි කියලා ඒ දවස්වල කිව්වේ. සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරන්නේ. එතකොට පොඩි මුදලක් තමයි බැලූ බැල්මට කෙනෙක්ට පේන්නේ නැහැ මේකේ වටිනාකමක්. නමුත් අන්න සතේ සතේ රුපියලෙන් රුපියල එකතු කරලා එකතු කරලා බැලුවොත් අන්න ලොකු මුදලක් එකතු වෙලා තියෙන්න පුළුවන්. මේ දවස්වල එකතු කරන්න පටන් ගත්ත සතෙන් සතේටත් දැන් අවුරුදු 40ක් විතර වෙනවානේ. එහෙනම් දැන් ලොකු මුදලක් එකතු වෙලා තියෙන්න එපා. එහෙම එකතු කරා නම් එක දිගට ටිකෙන් ටික සතෙන් සතේ රුපියලෙන් රුපියල අවුරුදු 40ක් විතර එකතු කරලා තියෙනවා දැන්. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. ක්‍රමානුකූලව ක්ෂණ මාත්‍ර වටිනකමක් අපිට තේරෙන්නේ නැහැ. ඒ මොහොතක වටිනකමක් අපිට තේරෙන්නේ නැහැ. ඒ මොහොතක බලපෑමක් අපිට තේරෙන්නේ නැහැ. නමුත් අන්න ටිකෙන් ටික ටිකෙන් ටික එකතු වෙලා එකතු වෙලා මේක දවසක වෙනසක්, මේ හිත වැඩි වැඩියෙන් ප්‍රകൃතියට ඒමක්, මේ හිත වැඩි වැඩියෙන් ස්වභාවිකවම වර්තමානයේ අඳුර ගැනීමක් අපිට දැක ගන්න පුළුවන්. ඒක තමයි භාගිත හිත ඉතිලියස්සේ මුලා වෙනවා. නමුත් දැන් මෙයාව පුහුණු කරලා තියෙන්නේ ඒව අතහැරලා නැවත වර්තමානයට එන්න. හැඟීම් ඔස්සේ මුලා වෙනවා. නමුත් මෙයාව පුහුණු කරලා තියෙන්නේ ඒව අතහැරලා වැඩි වැඩියෙන් වර්තමානයට එන්න. ඒ පුහුණුව නිසාම ස්වභාවිකවම මේ හිත ඒව අතහරිමින් නැවත නැවත වර්තමානයට එනවා. නැවත නැවත වර්තමානයේ වැඩි වැඩියෙන් බාර ගන්නවා. ඒ විදිහේ දෙයක් අපිට දකින්න පුළුවන්. අර විදිහට අමාරුවෙන් කසකවන, අමාරුවෙන් පුහුණු කරවන මේ හිත දවසක Java කැවිලා අන්න අපිව ඇදගෙන වර්තමානයේට එන ගණනට ටිකෙන් ටික ප්‍රබල වෙලා එනවා. ටිකෙන් ටික ශක්තිමත් වෙලා එනවා. ඒක අනිවාර්යෙන් දකින්න පුළුවන් පුහුණුවක් කරන කෙනෙක්ට තමුන්ගේ ඇතුළත වෙන වෙනස. මේ හිත කොහොමද ඉක්මනට වේගෙන් ප්‍රകൃතියට එන්නේ මේ කරන පුහුණුව නිසා කියන එක මේ කෙනාට දකින්න පුළුවනි. ඒ සඳහා මහා කාලයක් යන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් නිවැරදිව යම් කිසි විදියක උපදෙස් සහිතව පුරුදු කරන කෙනෙක්ට සති කිහිපයක් මාස කිහිපයක් කරනකොටම මෙන්න මේ කී ස්වභාවය තමන් තුලින් අත්දකින්න පුළුවන්. දැන් ඊයේත් කෙනෙක් කියනවා මට දැනෙනවා මේ වෙහෙස, මට දැනෙනවා මේ ජීවිතයේ වෙහෙස, මට දැනෙනවා මේ පුද්ගලයක ගනුදෙනු කිරීමේ වෙහෙස, මට දැනෙනවා මේ හිතවිලි හැඟීම් වල වෙහෙස දැනෙනවා, මට තවදුරටත් මේ ක්‍රියාවලිය එපා, මට තවදුරටත් මේ වෙහෙස පීඩාව එපා කියලා හන්න ප්‍රකාශ කරනවා. හොඳ වටිනා මනසලකුණක්, හොඳ වටිනා මනසලකුණක් දැනෙනවා. වෙහෙස මේක වෙනස් කළ ගත යුතුයි කියන අදහසක් මේ තැනැත්තාගේ හිතට ගැළපිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ගෙන් නැවත නැවත අපි අහන ප්‍රශ්නේ තමයි, හරි එහෙම වෙනසකට කැමති නම්, එහෙම වෙහෙසක් දකිනවා නම් අන්න දවසට පැය භාගයක් කැප කරන්න පුළුවන් දේ සඳහා. දවසට පැය භාගයක් කැප කරමින් මාස කිහිපයක් ඒ විදිහට උත්සාහ ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ගොඩක් වෙලාවට අපිට අහන සිද්ධ වෙනවා. මේ වෙහෙස පීඩාව දකිනවා, මේකේ අපහසු අමාරු දකිනවා. හරි එහෙනම් සූදානම්, හරි මේ විදිහේ පුහුණුවකට මේ විදිහේ වෙලාවක් මේ විදිහේ ශ්‍රමයක් වැය කරන්න හැකියාවක් තියනවාද, මේ විදිහේ ආයෝජනයක් කරන්න හැකියාවක් තියනවාද කියලා අන්න ඒ විදිහේ මාර්ගයක් ඒ කෙනාට පෙන්වන්න පුළුවනි. හරි එහෙනම් අන්න දවසට පැය භාගයක් මේ විදිහට සිහියෙන් වාඩි වෙලා ඉන්න උත්සාහ ගන්න. ඒකෙන් පටන් ගන්න දවස උදේ, අපි කියමු උදේ දවස පටන් ගැනීමේ ක්‍රියාව විදිහට ඒ වාඩි වෙලා ඉන්න එක හුරු කරගන්න. ඊට පස්සේ දවසට කිලෝමීටර් ගණන් ඇවිදිනවා. ඒ ඇවිදින අතරේ පියවර 10ක් 15ක් හරි සිහියෙන් තියන්න උත්සාහ කරන්න. අන්නේ විදිහට මාස කිහිපයක් පුරුදු කරන්න කියලා මේ තැනත්තට නැවත නැවත මතක් කරනවා. ඊළඟ අනිත් පැත්තෙන් ඇවිද්දා වාඩි වෙලා ඉන්දියා කියලාම භාවනා කරනවා වෙන්නෙත් නැහෙනි. එහෙම දෙයක්ත් තියනවානේ. ඇවිදින්න වාඩි වෙලා ඉන්න පුළුවන්. නමුත් මොකද්ද කරන්නේ කියලා ප්‍රශ්නෙකුත් එනවානේ. අන්න ඒ සඳහා යම් කිසි විදියක තමුන්ගේ අත්දැකීම එකතු කළා, අත්දැකීම ඉදිරිපත් කළා, කවුරු හරි තමුන්ට විශ්වාස කෙනෙක්, මේ පුහුණුව හරියට කරනවා කියලා දන්න කෙනෙක් ගෙන යම් කිසි උපදේශයක් ගන්නත් පුළුවනි. එහෙම ගන්නත් පුළුවනි. එහෙම අරගෙන නැවත නැවත නිවැරදි වෙවි කරගෙන යනවා. නැවත නැවත දැන හඳුනගනිමින් කරගෙන යනවා. එතකොට අන තමුන්ට කවුරු හරි විශ්වාසයි කියලා හිතෙන, තමුන්ට කවුරු හරි මේ කියන කතාව මට ගෝචර වෙනවා කියලා හිතෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් වේවා, කවුරු හරි වේවා, ඒ වගේ කෙනෙක්ගෙන් උපදේශයක් ගන්න පුළුවනි. දැන් සාමාන්‍යයෙන් බුද්ධ කාලේ වුණත් ඉඳලා තියෙනවානේ, ආ සමහර කට්ටියට සාරිපුත්ත හාමුදුරුවෝ කියන එක දිරවනවා. තව කට්ටියකට අන්න මොගලන් හාමුදුරුවෝ කියන එක දිරවනවා. තව කට්ටියකට අනුරුද්ධ හාමුදුරුවෝ කියන එක දිරවනවා. තව කට්ටියකට දේවදත්ත ස්වාමීන් වහන්සේ කියන එකක් දිරවනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා, අර බලන්න අර කණ්ඩායම්, අර කල්ලි, අර පේනව නේද සාරිපුත් එක්ක සක්මන් කරන කට්ටිය, ඔක්කොමලා ප්‍රඥාවන්තයෝ. අර පේනව නේද මුගලන් එක්ක ගැවසෙන කට්ටිය, ඔක්කොම ඉර්ධිවන්තයෝ. අර විද්‍යාර පේනව නේද අනුරුද්ධ එක්ක ගැවසෙන කට්ටිය, ආ ඒකවල ඔක්කොම අර දිබ්බ චක්කු දිබ්බ සෝත තියෙන කට්ටිය. අර පේනව නේද දේවදත්ත එක්ක ගැල ගැල කැරකෙන කට්ටිය, ඔක්කොම පාපීන් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන. බුදුරජාණන් වහන්සේ මේ සමාගම කඩන්න යන්නේ නැහැ. ඒක එක්කෙනාට ගෝචර වෙන්නේ එහෙම තමයි. එතකොට තමුන්ට විශ්වාසයි, තමුන්ට මේ කියන දේ හරි කියලා හිතෙන කාගෙන් හරි උපදේශයක් අරගෙන ටිකක් ටිකක් කරලා බලන්න. කරනකොට කරනකොට තේරෙනවා අන්න මේ විදිහ සති කීපයක් කරනකොට ප්‍රතිපදාව හරිනම් ප්‍රශ්නේ ලෙහෙන්න ඕනි, ගැටේ ලෙහෙන්න ඕනි. ඈ ඔය විදිහට කර කර යනකොට අන්න තේරෙනවා මේ හිත වැඩි වැඩියෙන් ප්‍රകൃතිය බාර ගන්නවා. මේ හිත වැඩි වැඩියෙන් වර්තමානෙට එනවා. ප්‍රශ්න ගැටලු හිතිවිලි මතුවලා එනවා. නමුත් ඒවා අතාරිමින් නැවත නැවත මෙයා මේ වර්තමානෙට එනවා. අර භාවිත හිතක්, පුහුණු කරන ලද හිතක්, අර විදිහේ රෙසිලියන්ස් කියනේ ගුණාංගේ තියෙන හිතක් මා තුළ මතුවලා එනවා කියන එක බොහොම පහසුවෙන් දකින්න පුළුවන්. සාමාන්‍යව අර අවුරුදු 16 18 ළමයි පවා කියනවා අන්න ගෙදර දොරේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, තාත්තාගේ බේබදුකමක් තියෙනවා, මට පාඩම් වැඩ කරගන්න හැකියාවක් නැහැ, මොකද කරන්නේ, මොකද්ද විසඳුම කියලා අහලා 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 අන්තිමට මටම එපා වුණා. මොකද කවදාවත් ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්නේ නැහැනේ මේ හාමුදුරු. ආන දෙයට නෙමෙයි උත්තර දෙන්නේ. ඒ වෙනුවට කියනවා මේ සිහිය අපුරුදු කරන්න. ඒ දුර අහනවා දවසට පැය භාගයක් කැප කරන්න පුළුවන්ද? ඒ වෙනුවට මේ විදිහේ දීර්ඝ කාලීන පුහුණුවක් කරන්න පුළුවන්ද කියලා අහනවා. අන්තිමට බැරිම තැනේ මමත් ඉතින් කළා බැලුවා. දැන් මාස දෙකක් කරා තාමත් ගෙදර ප්‍රශ්න ටික ඒ වගේමයි. තාමත් තාත්තගේ බේබදු කම හැමම තියෙනවා. තාමත් ආර්ථික ප්‍රශ්න ඒ විදිහටම තියෙනවා. නමුත් මගේ හිත දුක් ගන්නෙ නෑ ඒක අල්ලගෙන. මගේ හිත වෙහෙස පීඩාව ගන්නෙ නෑ ඒක අල්ලගෙන. මට මේ සියල් අතරේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. මේ සියල් අතරේ මට පුළුවනි මගේ අවශ්‍ය දේ ඉෂ්ට කරගන්න, සිද්ධ කරගන්න කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඕක තමයි ඔය කියන සැනසීම. ඕක තමයි මේ ලෝකේ හොයාගන්න පුළුවන් එකම නිවන. එහෙම නැතුව ලෝකේ මට්ටම් කිරිල්ලක්වත් වටපිටාවේ පුද්ගලය වෙනස් කිරිල්ලක ඒ වගේ දෙයකට ගියොත් අමාරුයි. ඒ වගේ දෙයකට ගියොත් අමාරුයි. ඒක නිසා අන්න නැවත නැවත කෙනෙක් මේ විදිහේ පුහුණුවක් කරනවා නම් හේතනතර දකින්න පුළුවන් මේ හිත මේ ලෝකෙන් දුක් ගන්නෙ නැති ස්වභාවයක් මතුවලා එනවා. සාමාන්‍ය ඔය වෙහෙසක් පීඩාවක් ආපු කෙනෙක් කියන වචන ටික තියෙනවානේ. එයා කියනවා මට මේක අමතක කරලා දාන්න ඕනේ. මට මේකෙන් වෙහෙස පීඩාව වැඩි. සමහර අය කියන නිකන් අනේ මේ ප්‍රශ්නේ යන්න මට එන්න එපා කියලා. මට මේක දරන්න බෑ, මේකට අවධානයක් දෙන්න බෑ, මේක දරන්න බෑ, මේ වෙලාවේ එපා කියලා කියනවා. කිව්වට යන්නේ නෑනේ. අර නිකන් අර නයෙක් දැක්කාම කියන්නේ අනේ නයිරාලා අපිට කරදරයක් නොකර යන්න කියලා. නයාට ඇහෙන්නේ නෑ ඕක. ඌට කන් ඇහෙන්නේ නෑ. ඉතින් ඒ විදිහේ කිව්වට මොකද යන්නේ නෑ කියන්නේ කියන්නේ නැවත නැවත ඇඟටම එනවා. ඒ වගේ ප්‍රශ්න, ඒ වගේ වෙහෙස පීඩාව. එහෙනම් කොහොමද මේක අතාරින්නේ? අන්න අතාරින ක්‍රමයේ තමයි තියෙන්නේ. ක්‍රමානුකූල පුහුණුවක් තුළින් මේ හිතේ අන්න අතහැරීම කියන ගුණාංගයක් මතුවලා එනවා. ඒක ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සාමාන්‍ය අතහැරලා දාන්න බෑ. සාමාන්‍ය අතහැරීම කිව්වහම කරන දෙයක් විදිහට තමයි අපිට හිතෙන්නේ. මම මේක කරනවා, මේක අතහැරලා දානවා කියලා වගේ තමයි එන්නේ. නමුත් ඇත්තටම අතහැරෙන හිතක්. ඒක ස්වභාවිකවම අතහැරිලා යනවා ඒ හිතේ. අන්නේ කියන වෙනස තමයි වෙන්නේ. දැන් letting go කිව්වහම ඒක කරන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට ඒ හිත ස්වභාවික මේක අමතක කරනවා. සමාව දීලා අමතක කළා දානවා කියුවට ඕකේ අනිත් පැත්ත තමයි හරණ වෙන්නේ. මොකද්ද අමතක වුණාට පස්සේ ස්වභාව ධර්මයෙන්ම සමාව ලැබිලා ඇත. අන්න අමතක වුණා දැන් මතක නැහැ මොකටද තරහ වුනේ, මොකද්ද මේ කරපු වැරද්ද කියලා. අන්න ස්වභාව ධර්මයේ සමාව තමයි වෙතියෙන්නේ. ආයතවට තවත් දෙන්න දෙයක් ඉතුරු වෙලා නැත. අර කියන්නේ නිකන් අර නිකන් පින් අනුමෝදන් කරන්න දෙයක් නැහැ. ඒවා ඔක්කොම මේ පින් ගිහිල්ලා තියෙන account එකට කියලා. අන්න ඒ වගේ කතාවක් තමයි කියන්නේ. මොකද්ද? අන්න අර විදියට සමාව ලැබිලා ඉබේම මොකද දැන් මතක නෑ ප්‍රශ්නේ මොකද්ද කියලා. ඉතින් ඒක තමයි ස්වභාව ධර්මයේ සමාව. එහෙම නැතුව අන්න සමාව දෙනවා අමතක කරනවා කවට පවදාටත් ඔය කොස්ස තියෙනවා. දැන් සම්මතේ විදියට සමාව දීලා තියෙන නමුත් අර හිත තුල අර වෙහෙස පීඩාව තියෙනවා. අන්න කෙනෙක්ට ඒක අමතක වුණාද අන්න එතකොට ඉබේම සමාවක් ලැබිලා ඇත. ඒක ස්වභාවික ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියට කරන පුහුණුව තමයි මේ කියන්නේ. අර විදියට මොහොතක් මොහොතක් එකතු කරගෙන යන්න. බිින්දුවක් බිින්දුවක් එකතු කරගෙන යන්න. අර විදියට සතේ සතේ රුපියල රුපියල එකතු කරලා බලන්න. අන්න දවසක තේරෙනවා මේ බිින්දු බිින්දු එකතු වෙලා මහා සාගරයක් හැදෙනවා. අර විදියට මොහොතක් මොහොතක් එකතු වෙලා මේ හිත මේ විදියේ ප්‍රകൃතිය වැළඳ ගන්න, ප්‍රകൃතිය බාර ගන්න කැමැති ස්වභාවයකට මතුවෙලා එනවා. අන්න ඒ මතුවීම එන්නේ වෙනස අපි අඳුනගත යුතුයි. ඒක අපි තුළින් අඳුන ගත යුතුයි. අන්න අර පොත්ත ඇතුලේ තියුණ ප්‍රණීත මදේ තමයි ඔය. අර කන්ටේනරේ ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක තමයි ඔය. ඉතින් ඒක අඳුනගන්නේ නැතුව කන්ටේනරේ බදාගෙන ඉඳියට වැඩක් නැහැ. ඒක අඳුනගන්නේ නැතුව අර පොත්ත බදාගෙන ඉඳියට වැඩක් නැහැ. ඉතින් එන්නේ රසවත් මදයක් මේක ඇතුලේ තියෙනවා. අන්නේ මදේ යම් කිසි විදියක දැන හඳුන ගැනීම වටිනවා. ඉතින් අපි කල්පනා කරමු හිතමු අන්නේ විදිය දැන හඳුන ගැනීමකට අද දවසෙත් මේ කතා බහ හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. මාත් පොඩ්ඩක් බය වෙනවා ස්වාමීන් වහන්සේ මුලින්ම ධර්ම දේශනාව පටන් ගන්නකොට මේ ෆෙඩ්‍රික් දීෂේ ඉවරයි කියලාද? ඒ මේ සාරාංශය දෙන්න බෑ ස්වාමීන් වහන්සේ. හොඳ වෙලාවට ස්වාමීන් වහන්සේ සතිය ගැනත්
දෙයෝ මලා කියලා නේද? දෙයෝ මලත් නෙමෙයි දෙයෝන්ව ඝාතනය කළා එහෙමද?
මං හිතුවා මට පැටරනවා ස්වාමීන් වහන්සේ ෆෙඩ්‍රික් නීචේ ෆෙඩ්‍රික් එංගල්ස් ගැනද කියලා මේ කියන්නේ. මම එයා ගැන අහලා තියෙනවා. මම මේ අහලා තිබුණේ නෑ ස්වාමීන් වහන්සේ ෆෙඩ්‍රික් නීචේ කියන්නේ. හොඳයි. කොහොමත් තින් ස්වාමීන් වහන්සේ අද දිනේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට මේ ආගම සහ දහමක් යන්න මොකද්ද කියලා ටිකක් පැහැදිලි කරලා ඒ තුලින් අපි කොහොමද මේ භාවිත හිතක් ඇති කරගන්නේ කියන එක අපිට පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒ සඳහා ස්වාමීන් වහන්සේ මේ දාර්ශනික මත සහ අතීතයේ පැවති ආගම් පිළිබඳ යම් හැඳින්වීමක් අපිට ඉදිරිපත් කරා. එදී මුලින්ම මේ ෆෙඩ්‍රික් නීෂේ කියන දාර්ශනිකයාගේ මතයක් ඉදිරිපත් කරලා මේ දෙවියන් වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් හිටියා, අපි දෙවියන්ව මරාගත්තා කියන අදහස ඉදිරිපත් කරා. ඉතින් මොකද්ද මේ දෙවියෝ මැරුවේ කියන එකත් ස්වාමීන් වහන්සේ අපිට කිව්වා. මොකද්ද මේ විද්‍යාවේ භෞතිකවාදී දියුණුව නිසා අපි මේ ඒවේ ඇතිවෙච්ච හරය මදය හෙලා දකින්න ගත්තා. ඉතින් එය පැත්ත කරගලා දැම්මා. එයින් ඇති වුණේ ඉතින් විනාශයක්ම තමයි. ඊට අමතරව බුදුන් වහන්සේගේ කාලයේත් සිදු යම් සිද්ධියක් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කළා. ඒ වගේම අජාසත් රජතුමාත් මේ වගේ දාර්ශනික හිටියා. ඉතින් ඒ හැමෝ ළඟටම ගිහිල්ලා කරුණු විමසලා මේ ආගමක් ඒගොල්ලෝ මොනවා කිව්වත් මේ ආගමකින් මිනිසුන්ට යම් ආකාරයක යහපතක් වෙනවා. ඉතින් ජීවිතයේ තමන් තුළ ඇතිවන හැලැප්පීම්, ඒ වගේම ලෝකය සමග ගනුදෙනු කිරීමේදී සිදුවන ඒ වෙහෙස නිවා ගන්න ආගමෙන් යම් හෝ පිටුහලක් ඇති වෙනවා කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. නමුත් අපිට ඒ දීර්ඝ කාලීනව පවතින ඒ සහනයක් ඇති කරගන්න මොකද්ද කරන්න ඕනි කියන එක ඒ කිසිම දාර්ශනිකයෙක් ඉදිරිපත් කරලා තිබුණේ නැහැ. නමුත් ඉතින් බුදුන් වහන්සේ ඒක අපිට ඉදිරිපත් කරා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කර පරිදි කොහොමද මේ දීර්ඝ කාලීනව පවතින භාවිත හිතක් ඇති කරගන්නේ කියලා. ඒ සඳහා සුළුවෙන් හෝ මේ වර්තමානයේ කියන අවස්ථාවට අපි හිත ගෙනාවොත් ඒ වෙහෙස සුළු වශයෙන් නැති වෙනවා. ඉතින් ඒක කොහොමද අපි කරන්නේ? පාරියංකේ වාඩිලා ඉන්නකොට මේ කයට හිත චුට්ටක් ගෙනල්ලා ස්පර්ශයේ දැන් තැනකට හුස්මකට පිම්බීම හැකිලීමකට එහෙම නැත්නම් ඇවිදිනකොට පාදී ස්පර්ශය දැනීමකට සුළු වශයෙන් වර්තමානයේ හිත ගෙනල්ලා මේක පුරුදු පුහුණු කරනවා. ඉතින් එකපාරටම මේකෙන් ප්‍රතිඵලයක් නොලැබෙන්න පුළුවන්. නමුත් දහස් වාරයක් දසදහස් වාරයක් කරනකොට මේක අපේ පුරුද්දක් වශයෙන් ඇති වෙනවා. ඉතින් සුළුසුළු වශයෙන් ප්‍රകൃතියට අපේ හිතපත් වෙනවා. ඒ විශාල ප්‍රයෝජනයක් ඇති වෙනවා. ස්වභාවිකවම අපේ මේ ඇති වෙන වෙහෙස ඒ ධර්තය අපිට දකින්න තරම් භාවිත සිතක් ඇති වෙනවා. ඒ තුලින් කල් පවතින ස්ථිර සහනයක් අපිට ලැබෙනවා කියන එක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. මං හිතනවා රටමතටම හරි මං ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව සරල වශයෙන් පැහැදිලි කරයි කියලා පසු සම්බන්ධ වෙච්ච අයගේ ප්‍රයෝජනය සඳහා. මීළඟට තිබෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් මේ භාවිත සිතක් ඇති කරගන්න මේ සතිය වැඩිවීමට උපකාර වන ආකාරයේ උපදෙස් පත්‍රිකාවක් සකස් කරලා තියෙනවා. එම උපදෙස් පත්‍රිකාව ඉදිරිපත් කරන්න මම ස්ක්‍රීන් ෂෙයා කරගන්නවා. ඉතින් මේ මූලිකවම සතිය හෝ එහෙම නැත්නම් මේ වර්තමාන මොහොතට හිත ගේන්න අපි කරන පුරුදු දෙකක් සඳහන් කරලා තියෙනවා. මූලික වශයෙන්ම සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සරල වශයෙන් පටන් ගන්නවා. ඒ සඳහා අවශ්‍ය වෙන වීඩියෝ පටි දෙකක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහය ඇතිව නිර්මාණය කරලා තිබෙනවා. මෙම වීඩියෝ පටි දෙක නරඹලා පිළිබඳ පැහැදිලි අදහසක් ඇති කරගෙන වඩාත්ම වැදගත් වෙන්නේ පුහුණුවයි. දිනකට ඉතාමත් සුළු වශයෙන් විනාඩි 5ක් පමණ වෙන් කරගත් කාලයක් කරන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. මේක පටන් ගන්න මූලිකවම සතිමත් ඇවිදීම කරනවා නම් හොඳයි කියලා උපදෙස් දෙනවා. මොකද එය පසුව කරන්න යන සතිමත් හිඳ ගැනීමට ප්‍රයෝජනවත් වෙනවා. තමන්ගේ පුහුණුව දිනකට විනාඩි 5කින් පමණ පටන් අරගෙන එය ක්‍රමානුකූලව වැඩි කරන්න පුළුවන්. විනාඩි 5ක් 10 15 මේ ආකාරයට සතියක් පමණ කරලා සම්පූර්ණ පුහුණුව පෑ දෙකක් පමණ වූ පසු තමන්ගේ අත්දැකීම අපිට දන්න එවන්න පුළුවන් ලියලා වාර්තාවක් ලෙසට අපි ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරනවා. ඉතින් මේ වාර්තාව ලියන්නේ කොහොමද? තමන් මූලිකවම එක පටන් ගත්තේ කොහොමද? සතිමත් ඇවිදීමෙන්ද? සතිමත් හිඳ ගැනීමෙන්ද? කොහොමද සතිමත් හිඳ ගැනීම කරානම් ඒ පටන් ගත්තේ මූලික අරමුණ මොකද්ද? ආනාපාන සතියද? හුස්ම රැල්ලද? එහෙම නැත්නම් උදරයේ පිම්බීම හැකිලීමද? මෙය පැහැදිලිව සඳහන් කරලා එහිදී ඇති වූ වෙනස්කම් හුස්ම නැති වුණා, හුස්ම දැනුණා, ගොරෝසුට දැනුණා, සැහැල්ලුවට දැනුණා, සිතට සතුටක් දැනුණා, මේ ආකාරي සියලුම තමන්ට දැනෙච්ච දේවල් ඉදිරිපත් කරලා ඒ වාගේම හිත පිට ගියා, ඒන්තියක් ආවා, ඒ වගේ දේවලුත් ඊළඟට සතිමත් ඇවිදීමේදී මොකද කොහොමද පටන් ගත්තේ, ඊළඟට හිත පිට ගියාද, බාහිර සත්‍යවලට හිත ගියා, බාහිර දේවල් දැක්කා, මේ වගේ දේවල් සියල්ලක් මතුගත් කරලා තමන්ගේ වார்த்தාව ඉදිරිපත් කරන්න පුළුවන්. වார்த்தාව ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි වැඩසටහන් අතරතුර ඉදිරිපත් කරනවා. තවත් උපදෙස් අවශ්‍ය නම් වාචිකව තමුන්ටම ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙනවා. මෙම වார்த்தා ඉදිරිපත් කිරීමට Google Form එකක් සහ email address එකක් තිබෙනවා. Google Form එක භාවිතා කරන්න අපහසුතාවක් තියෙනවා නම් කෙලින්ම email address එකට අපිට වார்த்தාව එවන්න පුළුවන්. ලබා දෙන උපදෙස් අනුව ඉතින් සතිය පුහුණු කරන්න කියලා තමයි දිනපතාම මේ පුහුණු කරන්න, තමුන්ගේ අත්දැකීම් අපිට ලියා එවන්න. ඒ වගේම එම අත්දැකීම් වැඩසටහන සම්බන්ධ වෙන අන් අයටත් බොහොමත්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම අලුත් පිරිස් වැඩසටහන සම්බන්ධ කිරීමට උත්සාහ කරන්න. වැඩසටහන ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් පස්වරු 12:30 සිට 2 දක්වාත්, නවසීලන්ත වේලාවෙන් 11:00 සිට 4 දක්වාත් පැවැත්වෙනවා. Zoom meeting details මෙහි සඳහන් කරලා තිබෙනවා. මම ඒක post කරන්නම් chat section එකේදී. අත් පත්‍රිකාව සම්බන්ධ විස්තර එපමණයි. ඊළඟට තිබෙන්නේ අද දිනේ ලැබී තිබෙන සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මම නාමන්තට ආරාධනා කරනවා අද දිනේ ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කරන ලෙස.
බොහොම සුසී නවීත්, බොහොම පින් තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි, සියලු දෙනාගේ අවසරයි, තෙරුවන් සරණයි. අද දින අපට වාර්තා දෙකක් ලැබී තිබෙනවා ස්වාමීන් වහන්ස.
හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේවත් අප සියලු දෙනා වෙනුවෙන්ම මේ දහම් වැඩසටහන පිළිගන්න ලබනවා අවසරයි. පළමුණු වාර්තාව කමටහන් වාර්තා අංක 6. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. පාදවල ස්පර්ශ හා චලනයන් දකිමින් විනාඩි 30ක පමණ කාලයක් සක්මන් භාවනාවේ යෙදුණෙමි. සක්මන හැරෙන බොහෝ අවස්ථාවල පාද හා පොළොව සමග සිත සතිමත්ව පැවතුණි. සිතුවිලි කිසිවක් නැති විට මලමිනියක් ඇවිදිනවා වැනි හැඟීමක් ඇතිවේ. එහෙත් සිතුවිලි පැමිණි විට එම හැඟීමද නැති වී යයි. සක්මන අවසානයේ ඉදිරියට යා වුණු දෙයත් නැතිවාසය. හෙත් ඇස් කොනින් බැලු විට දෙයත් එසේම තිබුණි. පරියංකේ භවනාව. පරියංකේට හිඳගත් පසු කය උස් පහත් කරවමින් යන සියුම් හුස්ම රැල්ල දෙස බලා සිටීමි. ඉන්පසු උදරයේ පිම්බීම හැකිලිම දෙස ටික වේලාවක් බලා සිටීමි. ඉන්පසු කය ගල් පිළිමයක් වෙනි විය. මේ මොහොතේ බලා සිටීමට විශේෂ දෙයක් නොතිබූ නිසා භාවනාව එපා වුණා වැනි හැඟීමක් ඇති වී වහා නවතා දැමීමට සිටිනි. එහෙත් එයද සිතවිල්ලක්කෙයි මෙනෙහි කර දිගටම පරියන්කී යෙදුණෙමි. වරින් වර ආ සිතවිලිද බාහිර අරමුණු නොව පරියන්කේ දිගටම කරගෙන යන්නේ කෙසේද පිළිබඳවයි. කිරීමට කිසිදු දෙයක් නොමැති නිසා ඉදිරියට නැවී තිබූ කොන්ද දෙස බලා සිටින විට කොදු නාරටි දිගේ සියුම් හුස්ම රැල්ලක් එහෙ මෙහෙ යනවා වැනි දෙයක් දැක්කෙමි. ඒ සමගම ඇති වූ දෙපාවල වේදනාවන් දෙස විනාඩි 10ක පමණ කාලයක් ඍජුවම බලා සිටීමි. ඇතැම් වේදනා ගෙවි ගියේද සමහර වේදනාවන් පර්යංකය අවසන් වනතුරු පැවතුනි. පැයකට පමණ පසු පර්යංකය අවසන් කළෙමි. පින්වත් ස්වාමීන් වහන්ස, භාවනාවට අදාළ සුළු හෝ අඩුපාඩුවක් ඇතනම් පෙන්වා දෙනමෙන් කරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට බොහොම පින්. ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. වාර්තාව අවසන්යි ස්වාමීන් වහන්ස.
ඕ ඒ කිව්වාගේ සුළු අඩුපාඩු තමයි පෙන්වන්න වෙලා තියෙන්නේ. මොකද දැන් ආධුනික වැඩසටහන කිව්වට දැන් මේක මේ සෑහෙන වැඩසටහන් ගොඩක් තියලා දැන් ආධුනිකයි ප්‍රවීණ වෙලා තියෙන්නේ. ඉතින් සක්මන් කරනකොට හැරෙන තැනදී තමයි හොඳටම ස්පර්ශයන් වලට හිත තියාගත්තේ කියනවා. ඒ කියන්නේ ආධුනික බවක් නෙවෙයි, හැරෙනකොට තමයි ආධුනික කෙනෙක්ගේ හිත මේ සක්මණෙන් අපි කියයි ඒ කෙනා කියන්නේ අසතියට ගියා කියලා. සාමාන්‍යයෙන් ආධුනික කෙනෙක් කියන්නේ හැරෙනකොට එහෙම යනවා, හැරෙන තැනදී තියාගන්න බෑ, කෙලින් යද්දි තමයි හිත තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා එතනින්ම පටන් ගන්න තියෙනවා. ඒකේ එතකොටම ආධුනිකමම නෑ, දැන් වැඩි අල්ලගෙන යනවා. එතකොට සක්මණේ තියෙන රසය ප්‍රණීත බව දැන් සාරය උරන්න හොඳට හුරු විල. අතපය දැනෙන්නේ නැහැ සක්මණක. මේ හොඳට ඒකට නිමග්න වෙන්න පුළුවන් කියන එක තියෙනවා. ඉතින් ඒ නිසා සතිය වැඩිම සතිය වැඩිලා කියන එක ගැන තමන්ට සතුටක් ඇති කරගන්න මේකේදී අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා දැන් සිතුවිලි තියෙන වෙලාවේදී සිතුවිලිත් එක්ක ඉන්නවා සැරටම ඒ වෙලාවේදී මේක නැහැ. ඒක හරි. එතකොට දැන් අපිට බලන්න පුළුවන් සක්මන කරන වෙලාවේදී සිතුවිලි තියෙන වෙලාවේ සිතුවිලි හරි රළුයි. ඒක දැන් දන්නවා. ඊට පස්සේ යටිපතුල් කකුල ස්පර්ශය දැනෙන වෙලාවට ඒක හරිම රළුයි. බුදු පියාණන්ස පෙන්වන මේ අරමුණ ඕලාරිකයි. හරිම ඕලාරිකයි. මේ ඕලාරික අරමුණකින් අනිත් අරමුණට මාරු වෙන එක හොඳට දැන් අවදි වෙන්න අපිට අවස්ථාව තියෙනවා. එහෙනම් සිතුවිලි වල ඉඳලා පාද ස්පර්ශයට මාරු වීම, පාද ස්පර්ශයෙන් ඉඳලා ඇහෙන් කොණෙන් බලන ගතියට ඇහෙන් බලන එකට මාරු වීම, මේ මාරු වීමත් හරි ඕලාරිකයි කියලා බුදු පියාණන්ස පෙන්නලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරන එක අපිට අසිහිය නිසා ඒක මේ මාරුව පිළිබඳ අපි හිත තියන්නේ නැහැ. අපිට ඒ පිළිබඳව අදහසක් එන්නේ නැහැ. අසි අසතිමත් නිසා නෑ. දැන් අපි එහෙම නෙවෙයි, සතිය පුරුදු කරන අය වඩා ගත්ත යම් සතියක් තියෙන අය අන්න මේ අවස්ථාවට අපිට එන්න පුළුවන්. එතකොට මේ මාරුවීම අරමුණු මාරුවීම කෙරෙහි හොඳ අවධානයක් තියාගත්තොත් හරි සෙල්ලමක් වගේ මේක විනෝදයක් වෙනවා. කොහොමද මේ හිත මේ පණින හැටි, මේක මගේ යටතේ තියෙන දෙයක් නෙවෙයිනේ මේ මාරුවීම, මේක හිතලා කරන දෙයක් නෙවෙයිනේ, එහෙනම් වෙන හැටි අන්න ඒ දේවල් අපිට අත්දකින්න දැන් අවස්ථාව තියෙනවා. ඒවත් දකින්න අත්දකින්න අපි ධර්මයට තමයි කිට්ටු වෙන්නේ, ධර්මයෙන්ම තමයි අත්දකින්නේ. ඉතින් අන්න ඒ සඳහා දැන් දොර විවර වෙලා තියෙනවා සක්මණේ තොරතුරුත් එක්ක. ඒ වගේම පරියන්කෙත් තමන් ඒ කාරණේ හොඳට සිද්ධ කරගෙන යනවා. තමන්ගේ මේ ඒ කම්මැලි ගතියට ආහම එනවා. ඉතින් දැන් මොකද ඔය කරන්නේ කියලා. හැබැයි හොඳට මතක තියාගත්ත දෙයක් තමයි මේ කාරණය මේ එක දවසෙන් දෙයක් නෙමෙයිනේ, උපයාගත්ත දෙයක්. මෙන්න මේ උපයා ගැනීම මේ කාලයක් තිස්සේ කරපු ලොකු කැපවීම් ගොඩකින් ගත්තු ප්‍රතිඵලයක්. ඒ නිසා ඒ පිළිබඳ සතුටු වෙන්නට ඕන. ඒ ආගමන තමන් දන්න මෙතෙන්ට මේ නිකං එක පාට වෙලා වාඩි වෙලා මේ කම්මැලිකමට පත් වුණා නෙවෙයි. ඒ නිසා ඒකට සතුටු වෙන ගමන් දැන් තියෙන්නේ ඒ කම්මැලිකමට ප්‍රමෝදය ඇති කරගන්න ප්‍රීතිය කියන්න මේක මේ තමයි විවේකය. එහෙම නැත්නම් අපිට නිර්ුණිමන කියලත් අපිට අදහස් හිතා ගන්න පුළුවන් මේ මොහොතේදී. ඉතින් අන්න ඒ වගේ මේකට සතුටු වෙන මේක බාර ගන්න තත්ත්වයක් අපිට හදා ගන්න මේ දැන් ඔය භාවිතා ඒකම ගිහිල්ලා ඒකෙම ඉඳලාමයි කරන්න පුළුවන්. නැත්නම් දැන් මේ වෙලාවේ මතක් කරලා හිතලා ආ ඔව් ඔව් ඒක සතුටු වෙන්න ඕන ප්‍රීති වෙන්න ඕන කියන එක නෙමෙයි. ඒක අත්දැකලා දැකලා නැවත නැවත ගිහිල්ලා නැවත 1000 වාරයක් කරලා කරලා එතෙන්ට එනවා. ඒ වගේම අරමුණු තියෙද්දි වේදනාව තියෙද්දි කවද පතපය දැනෙද්දි තියෙන ඕලාරික බව අරමුණක් තියෙද්දි ස්වභාවය බුදු පියාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. අරමුණු තියෙනවා නම් කෙලෙස්මයි. යම් නිමිති තියෙනවා නම් කෙලෙස් කෙලෙස් නිමිති නැත්තම් නිකෙලෙස් කියලා. ඉතින් අන්න ඒ විදිහට බලලා මේ අවස්ථාවේදී පුළුවන් අපිට ඒ දෙයක් එනවා නම් හරි හොඳයි මොකක් හරි අල්ලගෙන ඒක ඔස්සේ කාලය ගෙවා ගන්න. දැන් ඉදිරියට භාවනා කරගෙන යනවා කියන එක නෙමෙයි ප්‍රශ්නේ. එතෙන්ට යන්න පුළුවන්. හැබැයි විය යුත්ත නම් බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ මේ අරමුණක් අරගෙන ඒක හැමදාම පහුරුක ගා ඉඳීම නෙමෙයි. ඒ නිසා ඒ අවස්ථාවන් ටික ටික තමන්ට උදා කරගෙනත් තියෙන සක්මන පරියන්කේදී. ඉතින් කරන්න තියෙන්නේ අපිට මුකුත් නැති ගතියකට අවදි වී ගන්න යම් ප්‍රමාණයකට හරි පුළුවන් වෙනනේ. ඒ අවස්ථාවට පැමිණි පසු ඒකට සාදර වෙලා වාරගෙන බලාගෙන ඉන්නයි තියෙන්නේ. මුකුත් නොකර ඉන්න එක මුකුත් නොකර කියන්නේ හිතෙන්වත් දැන් මොකද කරන්නේ, දැන් භාවනාව කොහොමද, වෙලාව කීයද, මේ මොකද්ද, එහෙම නැත්තම් මේ කියන කාරණාවක්වත් ඇත්තටම මේ දැන් කියන ධර්ම කාරණාවක්වත් ඒ වෙලාවට මෙනෙහි කරන්න යන්න බෑ. මේකට බලාගෙන ඉන්නවා, සූදානම් වෙලා පියනෝ මේක බාරගන්න ඉස්සල්ලා. ඉතින් විදිහට සක්මන පරියන්කේ අපි වෙන හැටි හොඳයි. ඒ වගේම මීට අනුකූලව තමන්ට අත්දැකීම් ලැබෙනවා එදිනදා ජීවිතෙත්. තමන් අත්දැකීම් ලබන කෙනෙක් ඉතින් එදිනෙදාත් තමන්ට ලැබෙන මේ සැපය සතුට සතිය තුළින් ඒ වගේම සමහර අවස්ථාවේදී පරාජයට පස්සට අසතියට වැටෙන තැන් තියෙනවා ඒකත් දන්නවා. ආන්නේ විදිහට එදිනදා ජීවිතෙත් මේ අපිට ලැබිලා තියෙන මේ බුදු පියාණන් වහන්සේගෙන් ලැබිච්ච දායාදයත් එක්ක සතුටෙන් ජීවත් වී ගන්න මේ කරගෙන යන කටයුතු උදව්පකාර වේවා කියන එක තමයි කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොම පින්. ඊළඟට ලැබී තිබෙන වார்த்தාව කෙටි වார்த்தාවක් මම ඒක කියවන්නම්. සාමාන්‍ය ජීවිතයේ තුල සතිය කිසියම් වැඩක් ආරම්භ කරන විටදී කය පිළිබඳ සතිය ඇතිවේ. එහෙත් එම කාර්යය කරගෙන යාමේදී වරින් වර කය පිළිබඳව ඇතිවන සතියක් මිස ඒකාකාරී ලෙස ඇතිවන සතියක් නැත. මම මේ ක්‍රියාව කරනවා වෙනුවට එම ක්‍රියාව කොටස් ලෙස කැඩි කැඩි සිදුවන ලෙසක්ද, එම කාර්යය සිදුවන ආකාරය ගැන මාහට හිතන තරම් පාලනයක් නැති බවද, එහෙත් අවධානය අඩු වැඩි වීම සිදු වූවද, එය ප්‍රශස්ත මට්ටම් තුළ දෝලනය වෙමින් ඒ කාර්යය සිදුවීමද ඒ තුළ යම් සාර්ථක බවක්ද දැකිය හැක. වාර්තාව අවසානයි ස්වාමීන් වහන්ස.
ඔව්, එදිනෙදා වැඩක් සම්බන්ධයෙන් තමයි උත්සාහය තියෙන්නේ. එතකොට වார்த்தාවක් ලියනකොට අපි මේ ප්‍රධාන වශයෙන් මුල් තැන දෙනවා මේ සක්මන සහ පරියන්කේට. අතන ඒකෙන් මතුවලා එන සිහිය තමයි අපිට එදිනදා වැඩවලත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. නමුත් එදිනදා වැඩක හරි අත්දැකීමක් මේ විදිහට ගත්ත එක වටිනවා. මොකද මොර ඒක මේ ටිකක් අතපය වැඩ කරන වේගවත් ක්‍රියාවලියකදී තමයි අපිට සිහිය පිහිටවන්න වෙන්නේ එදිනදා වැඩවලදී. ඒ නිසා මේකට අර සක්මන සහ පරියන්කෙන් හදාගත්තු යම් වූ සිහියක් මේ අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒකත් මතක් කරන මේ වෙලාවේ සක්මනත් සහ පරියන්කියත් පුළුවන් තරම් කරලා ඒකෙන් ලැබෙන අත්දැකීම් සතියත් මේ විස්තර කරන්න සහ වාර්තා කරන්න කියලා. ඒ වගේම එදිනෙදා වැඩවලදී තමයි ඉතින් හොඳම මේකේ තියෙන සුන්දර බව තියෙන්නේ. මොකද සිහිය වර්ධනය කරගෙන යනකොට සිහියත් එක්ක මේ යනකොට ওই කාලේ මුලදී සිහිය ටික ටික හුරු වෙනකොට අපිට මේ සෑහෙන්න මේ තොරතුරු එන්න පටන් ගන්න තමන් ගැන වගේ අනුන් ගැන ති මුලදී වැඩියක්ම යන්නේ අනුන්ට තමයි. අනුන්ගේ මේ සෑහෙන් ඉතා චූටි චූටි අඩුපාඩු හරි දක්ෂ විදියට පේන්න පටන් ගන්න. එතකොට හිතනවා මේ එතකොට හිතෙන්නේ මේ දැන් සතිය වැඩිලා හිතෙන්නේ දැන් මේ බලන්න මේ ලෝකේ හැටි මේ මෙහෙමයි මෙහෙමයි කියලා. ඊට පස්සේ තව කාලයක් කරගෙන යනකොට ඔබ ඉතින් සිහිය හැදීගෙන එනකොට තේරෙන්න ගන්නෝ මේ ඔය ගානටම තමන් ගාවත් තියෙනවනේ කියලා. යම් ප්‍රමාණයක් එළිය තියෙන දකින්න දකින්න තයි ප්‍රමාණයට තමන් ගාවත් ඒ ප්‍රමාණයටම අඩුපාඩු තියෙනවා කියන එකට එනකොට ඔන්න සිහිය අපි ටිකක් හදාගෙන. ඒ නිසා මෙන්න මේ එදිනෙදා වැඩ කටයුතු වලදී සිහිය පැවැත්වීම හරි වැදගත්. මේ ඒ කාරණා හරි තේරුම් ගන්න. ඒ කියන්නේ තමන්ගේ පත්තියන් වීමට මේ සිහිය තමන් තුල මේ බැස ගන්න ගතියක් ඇති වෙන්නේ. ඒ නිසා ඒ විදිහට වැඩක් කරනකොට අපිට පුළුවන් නම් ඒ කාරණේට හිත තියාගෙන ඉන්න. එතකොට ගොඩාක් වෙලාවට හිත පයින් හැටි අපිට හසු වෙනවා. මේකේ නොහිටින හැටි හසු වෙනවා. ඒ අසතියටපත් වීම අල්ලගන්න පුළුවන් වීම මේ විදිහට දෝලණය වෙන බව පිළිබඳව තේරුම් ගන්න මේ කාරණය මේට සිහිය පැවැත්වීම හරි වැදගත්. ඒතකොට එහෙම වෙනස් වීමක් තියෙනවා. මේ විදිහට හිත පනිනවා මේ විදිහට නැවත එනවා කියලා අපි මේකේ නිමග්න වෙන්න ඇත්තටම වෙලා තියෙන්නේ කාර්යයත් එක්ක සම්පූර්ණ ඉඳලා. අසතිමත් කෙනෙකුට ඔහොම එකක් නෑ. සමහර විට මුළු කාර්යම පුරුද්දෙන් කෙරෙන්නේ පුරුද්දට වෙන වැඩක නම් සිහියක් ඇත්තෙම නෑ ඒ කරන වැඩි ඔහෙ කෙරිලා. නමුත් හිත තියලා තියෙන්නේ වෙන ලෝකවල. ඒකෙන් එයාට ලැබෙන ධර්මයෙන් ලැබෙන සතිමත් බව වර්ධනයකින් ධර්මයෙන් ලැබෙන පිහිටක් සරණක් නැත්. නමුත් මේ විදිහට දැනුවත්ව හිත මාරු හැටි බලමින් මේ කාරණා සම්බන්ධව දැනුවත් වෙලා කටයුතු කිරීම හරහා අපි ඒ කාරණේ නිමග්න වෙලා ඉන්නේ. ඊට අමතරව අපිට පුළුවන් වෙනවා අපි අසතිමත් වෙච්ච අවස්ථාව පිළිබඳව දැනගන්න. ඒතර ඒකට කියනවා අසිහිය. එහෙම නැත්නම් අසතියට සතිමත් වීම කියලා හඳුන්වන්නේ. ඒකට අන්න මේ පැත්තට ටික ටික යනකොට ඔන්න අපිට අපේ ඒ කරන වැඩෙත් සාර්ථකයි. ඒ වගේම ඒ තුල ධර්මයත් Tamanට ක්‍රමක්‍රමයෙන් ලඟ වෙලා උකහා ගන්න පුළුවන් වෙලා. ඒ නිසා මේ දිනදා වැඩවලදී සිහිය පැවැත්වීම හරි වැදගත් අංශයක්. ඒ සඳහා අර සතිමත් වාඩි වීම ඉඳ ගැනීමෙන් කරලා ගන්න මේ උදව්ව ලබා ගදිය යුතුයි. එහෙම නැත්නම් අපි ඒකට කරන අනුග්‍රහයක් එදිනදා වැඩවල සිහිය පවත්වන්න කරන අනුග්‍රහයක් තමයි අර වාඩි වෙලා එහෙම නැත්නම් ඇවිදලා ගන්න ඒ උත්සාහය. ඉතින් ඒ අනුග්‍රහයත් අපි ලබා දෙන්න ඕන. ලබා දීදී තමයි මෙයා මේ එදිනදා වැඩවලදී කරන මේ ඒ සිහිය අපි මෙයාගේ ප්‍රයෝජන ගන්න. එහෙම නැත්නම් අපි මේ කයින් කයට හිත තියෙන එකෙන් අපේ කයෙන් ලබන්න තියෙන ප්‍රයෝජනේ අපිට ලැබිච්ච මේ පෙර පිනකට ලැබිච්ච මේ ඇඟෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ ඕක. ඒ මානුෂත්ව බටලාභය ලැබිලා තියෙන මෙන්න මේ කය හරහා මේ අපිට ගන්න පුළුවන් නිසා මේ සැපේ. ඉතින් අන්නේ නිසා ඒ වැඩවලදී ඒ අවස්ථාවවලදී පුළුවන් තරම් ඉදිරියට සිය පවත්වන්න ඔන්න ඇඟේම තියෙන්නේ නැහැ. අපිට පුළුවන් වෙනවා අරක ලොකු වේගයක් නිසා වැඩවලදී එදිනෙදා වැඩවලදී දැනෙන සැප දුක් වේදනා පිළිබඳ වුණත් සිහියෙන් ඉන්න පුළුවන්. දැන් දැනෙන දේ මේ වෙලාවේ පොඩ්ඩක් අමාරුයි, මේ වෙලාවේ සැපක් ආදී වශයෙන්. ඊට පස්සේ ඒ වෙලාවට එන තරහ, රාගය, ද්වේෂය ආදී වශයෙන් මේ කරුණාව, මෛත්‍රිය, අකමැත්ත මේ දේවල් පිළිබඳව හොඳට අත්දකින්න ලැබෙනවා. මොකද ටට්ටක් ගාලා මේ දේවල් මතුවෙලා එන ගතිය නිසා. ඒ නිසා අන්නේ විදිහට මේ මුළු වැඩේම තුල එළියේ ඉඳන් එහෙම නැත්නම් කැමර එකක් දාලා CCTV වගේ බලන් ඉන්නවා වැඩේ යනවා කියන කාරණේ විදිහට මේක කරගෙන යනකොට ওই විදිහට තව තව විස්තර ලියන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ විදිහට කරගෙන යන්න, ඒ වගේම සක්මන පරියන්ගෙනුත් අනුග්‍රහය ලබා දෙන්න කියලා මතක් කරන්න පුළුවන්.
එහෙමයි සොයනංස, වහන්සේට බොහොම පින්. ඊළඟට අප සෑම දිනකටම අවස්ථාවක් ලැබිලා තියෙනවා අපේ සතිමත් වීම පිළිබඳව ඇති ගැටලුවක් හෝ ප්‍රකාශයක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කර ඒ සඳහා සුදුසු උපදෙස් ලබා ගැනීමට ඒ සඳහා සූම් අතෝසවා ඉදිරිපත් වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ, දැනට කවුරුවත් ඉදිරිපත් නොවන නිසා මම මගේ සතිමත් වීම සම්බන්ධව ඇති අත්දැකීමක් ඔබ වහන්සේට ඉදිරිපත් කරන්නද?
හොඳයි.
අවසර හොඳයි ස්වාමීන් වහන්සේ. මට සාමාන්‍යයෙන් ප්‍රකටවම දැනෙන්නේ කය ගැන තියෙන සතිය, ඒ කයට එන සිහිය. ඉතින් අර දැන් සතර සතිපට්ඨානේ කොටස් පට්ඨාන හතරක් වගේ තිබ්බට කායනුපස්සනාව තමයි ප්‍රමුඛව තියෙන්නේ. ඇවිදිනකොට එහෙම නැත්නම් ආනාපාන සති භාවනා පරියන්කේ කරද්දී හෝ සක්මන කරද්දී හෝ වෙන වැඩක් කරද්දී කයේ ඉරියව්ව, ඒකකොට පඨවි ස්වභාවය ඒ වගේ තමයි තියෙන්නේ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරෙනුත් පඨවි තදගතිය තමයි වැඩිපුරම මේ තේරුම් යන්නේ. ඒත් ඒක නිසා ඇතිවෙනවා කිසියම් විවරණ වීමක්. ඒ කියන්නේ එන අරමුණු වල තීව්‍රතාවය ටිකක් අඩු වෙනවා, ගොඩක් නෙමෙයි ටිකක්. ඒ වගේ ඊට පස්සේ ඒ කායනුපස්සනාව ප්‍රමුඛව වැඩිනා වගේම මේ අනිත් පැත්තට දැන් ඒක කායට සිහියාවම මේක මේ දැන් කායට සිහියාව කියලා දැනෙන එකත් සිද්ධ වෙනවා ඉබේම වගේ. ඉතින් ඒ නිසා මට හරි සතුටක් දැනෙනවා ඒක මොහොතින් මොහොත තියනවා කියලා. හැබැයි දැන් ඔය දැන් නිදාගනිද්දී නිින්ද ඇතුලේදී එහෙම මොනවත් ඒක සම්බන්ධව දෙයක් දැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙදී දැන් උදේට නැගිටිනකොටම තේරෙනවා දැන් ඇඟේ දැන් කොච්චර නිදිමතක් මේ හැරලා නැගිට්ටද, කොච්චර නිදිමතක් තියනවද, මෙහෙම ඉරියව්වේ මෙහෙම ඉන්නවා. ඊට පස්සේ හිමීට ඇඳෙන් බහින ඒවා ඒ විදිහට ගැනත් අවධානය ක්ෂණිකව පිහිටනවා ඒ වෙලාවට. ඉතින් මට එතන සෑහෙන හිතට ආරක්ෂාවක් දෙනවා. හිතත් එකපාරට සමහර අරමුණුලදී තීව්‍ර කම්පා වෙන වෙලාවල් තියෙනවා. නමුත් බොහොමයක් දෛනික කටයුතු සම්බන්ධ අරමුණු දීච්චර කම්පාවක් වීමක් සිද්ධ වෙන්නේ නැති බවක් සකස් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ද්වේෂය වගේ ඉස්සර තිබ්බ අඩුපාඩු දැන් සෑහෙන දුරකට අඩු වෙලා තියෙන නැති වෙලා ගිහිලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒ දේවල් මම අත්දැකලා තියෙනවා. ඒ වගේම දැන් මට පරයන්කේ සක්මන සාමාන්‍ය ජීවිතය කියලා එච්චරම ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. නිකන් ඒ තුනම නිකන් එකම දේ පොඩ පොඩ ප්‍රවේදාත්මක වෙනසක් වෙලා වගේ තමයි දැනෙන්නේ. පරයන්කේදී වුණත් හුස්ම රැල්ලට සමානව වගේ දැනෙනවා කය ඉරියව්ව, දැඩි බව, පටවි බව, එහෙම නැත්නම් ස්පර්ශ වන තැන් සම්බන්ධ සහ කයි විශේෂව කයෙන් එන වේදනා ගැන එහෙම දැනීමක් එනවා. ඒ අමතරව හිස්තනත් පේනවා. ඉතින් අර හිතේ ස්වභාවය ධම්මානුපස්සනාව පැත්තට ලක්ෂණයක් වගේ කිව්වොත් හිතේ මොකක් හරි දෙයක් ගැන දැඩි කැමැත්තක් තියෙනවද, එහෙම නැත්නම් ඉච්ඡාබංගත්වයක් හෝ කලකිරීමක් තියෙනවද, පසුතැවීමක් තියෙනවද, ඒ වගේ දේවලුත් ටිකක් දැනෙනවා. හැබැයි කායනුපස්සනාවෙන් තමයි මට මේ වැඩියම මේ ප්‍රබලව සතිය තියෙනවා කියන සංඥාව නිතර නිතර එන්නේ කායනුපස්සනාවේ කයේ ඉරියව්වෙන් කියන එකෙන් කියන්න ඕන ස්වාමීන් වහන්සේ. ඒක තමයි සවනස් මගේ ප්‍රකාශය. ගැටලුවක්ම නෑ ඒනට. මේක තමයි ප්‍රකාශය සවනස්.
ඔව් හොඳයි. ඒ කියන්නේ මේ දැන් කායානුපස්සනාව මේ තමයි ඇත්තටම ආරම්භය කියලා මේ අපිට බුදු පියන් වහන්සේ ආරම්භය ලබා දෙන්නේ එතනින්නේ. ඒ කියන්නේ රළු තැනක් අල්ලලා දෙනවා මේ වැඩි කරගෙන යන්න. නැත්තම් වෙන්නේ දැන් සිහිය වඩන්න කිව්වට කොහෙද සිහියක් මොකක් කොහොම වඩන්නද? සිහියෙන් ඉන්න කියනවා. කොහොම ඉන්නද? ඒකනේ දැන් ඔය මෙච්චර කාලයක් වෙච්ච දේවල් මේ සාකච්ඡා තිබුණා. අපි පොඩි කාලේ ඉඳන් බැලුවනේ අර සාකච්ඡාව, මේ සාකච්ඡා හැමදාම හොඳට යනවා, හොඳට කරන්න ඕන, හොඳට ඉන්න ඕන, අපි හොඳ ජාතියක් වෙන්න ඕන, හොඳ මිනිස්සු වෙන්න ඕන හැමදාම තියෙනවනේ. නමුත් ක්‍රමවේදයක් නැහැනේ. ඉතින් එන්නේ ප්‍රශ්නේ නිසා තමයි ඔය මූලික කාරණේ. ඉතින් අර ආගම්වල තියෙනවා මේ ඔය වගේ හොඳ වෙන්න ඉතින් එක එක දේවල් දාගෙන. නමුත් බුදු පියාණන් වහන්සේ මේකට ක්‍රමයක් පෙන්වලා දුන්නා. මෙන්න මේ ඇඟත් එක්ක තියන්න හිත. ඊට පස්සේ මේ ඇඟත් එක්ක තියෙනවා කියන්නේ මේ කායानुපස්සනාව කියන්නේ මේක බදාගෙන ඉඳීමම නෙවෙයි. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? අරමුණ දුන්නා. මොකටද දෙන්නේ මේ අරමුණ? බුදු පියාණන් වහන්සේ දෙන්නේ මේ අරමුණ දිහා හොඳට අවධානය තියාගෙන ඉඳලා මේ අරමුණේ එක්ක තියෙන ස්වභාවය වෙනස් වෙන හැටි, අරමුණ වෙනස් වෙන හැටි. ඒ වගේ මේ අරමුණ වෙනස් වෙනවා කියන්නේ අරමුණ සමග තිබ්බ තමන්ගේ හිත වෙනස් වෙන හැටි. මේක අත්දකින්න. ඒ අත්දකින්නකොට ඒ තුල තමයි ධර්මයේ තියෙන්නේ. එතකොට අරමුණ හට ගැනීම, අරමුණේ මේ අරමුණ පේනවා එකපාරටම සැර නිසා ඒකේ හට ගැනීම, අපි කැමති අලුත් දෙයක් හට ගන්න එක බලන්න. ඊට පස්සේ අපි නොදැන තියෙනවා අරමුණේ නිරුද්ධ වීම, නැතිවීම. ඒක අපි දැනින්නේ නැහැ. නිරෝධය හිත යන්නේ නැහැ. ඊළඟ එකට මාරු වෙනවා. ඔන්න ඔය ලෝකේ මිදෙන ක්‍රමේ තමයි මේ සිහිය පිහිටවන ක්‍රම. එහෙනම් කායानुපස්සන රූප ධර්මයක් දීලා අන්න ඒකත් එක්ක ඉන්න ඉන්න අර ධර්මයටයි අපි ආයුත්තේ. නැතුව මේ ඇඟම ඔස්සේ නෙමෙයි. එතකොට කයේ පුළුවන් තරම් හිත තියාගෙන ඒක නිවනයි කියලා අපි සාමාන්‍යයෙන් කියනවනේ. ඉතින් මේ උදව්වක්. නැතුව කය විනිමේ වැඩි. ඒ නිසා මේ කය තමයි අපි ප්‍රයෝගික කරගන්නේ. අර මේ කියන කාරණෙත් ඒක අර නැවත නැවත අර ආදුනික බව නිතර ඒ මතක් කර ගැනීම තමන්ගේ තුල තියෙන බව තමයි ඒක පෙන්වන්නේ. ඒ නමුත් දැන් අපිට මේ කයද, මේ දැන් තරහ ද්වේෂ අකමැත්තද, මේ රූපයක් දකින්නවා කියලා දැනගෙන දකින්න එකද, එහෙම කියලා වෙනසක් නැතුව මේ කාරණේ ඕන එක මෙන්න මේක පටන් ගන්නවා. මේ මේක දැන් තියෙනවා. ඒ වගේ මේ විදිහට මේක පටන් ගත්තේ. ඒ වගේම මේකේ තියෙනවා නැතිවීමක්. එහෙම නැත්නම් මේ මේ අපිට පේන කෑල්ලේ, ඇහෙන කෑල්ලේ, දැනෙන කොට කෑල්ලේ මේක ඊළඟ මොහොතේ වෙනවා නිරෝධයක්. මොහොතක කොච්චර වෙලාවක හරි ගිහිල්ලා ආන්න ඒකත්ටත් හිත යවමින් මේ කටයුතු කරගෙන යන්න යනකොට ඇත්තටම මේක නිකන් බලා ඉන්නකොට මේක පේන එකක්. අන්නේ ඒ ස්වභාවය තමයි අපි දැන් මේකට එකතු කරගන්න ඕන. කය අර කිව්ව වගේ තියාගන්නවා නිකන් පිරහැර මිටිය වාරුව, එහෙම නැත්තම් අර බංකරේට. ඒකත් අපි අර මේ වලින් එකක් බවට පත් කරගන්න දැන් හොඳයි. විවාහාරේ වුණත් දැන් කයමයි, දැන් කයට එනවා, ධාතු දකින්නවා, ඒක හොඳයි කියන එක අපිට දැන් අවශ්‍ය වෙ ගන්නෑ. අපිට පුළුවන් දැන් ඉස්සරහට යන්න ගිහිල්ලා මේ හැම අරමුණකම මේ කය වගේම තමයි, කයට හිත දැම්මා වගේ සද්දයක නැත්තම් ඔය වේදනාව සිතවිල්ලක මේ විදිහට බලන්න හුරු වෙන්න දැන් හොඳයි කාලේ. ඉතින් අපිට ඒක එදිනදා ජීවිතේටත් ඕක දදා බලන්න පුළුවන්. හැබැයි ඒක එදිනදා ජීවිතේ නම් පරියන්ක සක්මනේ වගේ ඉතින් මේ ලස්සනට ඔය විදිහට සෙල්ලම කරන්න බෑ. නමුත් බැරි නෑ, උත්සාහ ගන්න පුළුවන්. දැන් ඉතින් ඒක තමයි අපි කරන්න තියෙන්නේ. ඉතින් දක්වා අපි යන්න ඕන. එහෙම කියලා මේකට නාමන්තර මතක් කරනවා.
හොඳයි සන්නස බොහොම පින් අවසරයි. ඊළඟට මම මේ නදීප් අතෝස්වා සිටිනවා. නදීප් ඔබට පුළුවන් ඔබගේ ප්‍රකාශයේ හෝ ප්‍රශ්නය යොමු කරන්න. තිරුවන් සරණයි.
ක්‍රිකට්
අවසරයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
ඇහුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.
ක්‍රිකට් ක්‍රිකට් අපි හදටහන ඉන්නවද සෙට් එක?
ස්වාමීන් වහන්සේ කකුල කඩාගෙන හිටිය දැන් හොඳයි.
ක්‍රිකට් කාරේ ඉන්නවා, මේ ගායක ගායිකාව ඉන්නවා, මේකේ ප්‍රීත රචකාව ඉන්නවා, රචකයෝ.
හරි ලස්සනයි නේද ස්වාමීන් වහන්සේ? හැමෝම ජාතිය ඉන්නේ කොච්චර.
හැම ජාතිය.
ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අර කලින් මුලින්ම වාර්තාවකට දීපු උත්තර එකක් සමඟ මගේ ඇත්තටම ප්‍රශ්නේ ඔය කලින් ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් අහද්දී ඔය ගිය සතියේ මට ආවේ පරණ ධර්ම දේශනාවක් මම නැවත අහනකොට අර ඔය හිතුවොත් කෙලස් කියන එක ස්වාමීන් වහන්සේ හිතුණාද කෙලස් ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ මම හිතන්නේ කියනවා හිතුවද කක්කා කියනවා කියන්නේ මම හිතන විදිහට ඒ එතනදී ස්වාමීන් වහන්සේ දැන් අපි හිතමු ඔය පරියංකේදී හෝ සක්මනේදී හෝ දිනදා වැඩක් කරනකොට දැන් ඒ සමහර වෙලාවට දැන් දිනදා වැඩ කරනකොට ඒකෙම ඒකටම සතිමත් වෙලා කරනවා. ගොඩක් වෙලාවට මේ පරියංකේදී දකින දෙය ඔය අරමුණ හෝ සිතුවිල්ල මාරු කරනකොට දැන් සමහර වෙලාවකට හිතනවා දැන් අරමුණු නැහැයි කියලා හිතෙනකොටම මේ දේ වෙනවා. ඔය අර ඔක්කාරේ වගේ එන ගතිය ක්ෂණිකවම ඇති වෙලා ආපහු මේක දෙනවා, ඒක ආපහු නැති වෙලා යනවා. ඊළඟට ආපහු අරමුණ නැති බව තේරෙන මුකුත් නැහැ කියලා තේරෙනවා. ආපහු අරම ඔය නැහැයි කියලා හිතලා හරි වෙන අරමුණක් ඇවිල්ලා හරි ඒ අරමුණ දැක ගන්න ඒක නැති වෙනකොටත් ආපහු අර විදිහට ඔක්කාරයක් වගේ තේරෙන ස්වාමීන් වහන්සේ. එතකොට එතනද ස්වාමීන් වහන්ස අපි අර ඔය දුක්ඛ සත්‍ය කියලා දකින එකද ස්වාමීන් වහන්ස මම අර වර්ගීකරණයක් නෙමෙයි ස්වාමීන් වහන්ස අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකේ තියෙන දේද ඔය අරමුණ ගෙවීමේදී ඇති වෙන දුකද ස්වාමීන් වහන්සේ අපි ඔක්කාරයක් විදිහට අපිට දැනෙන්නේ ඒ ශරීරේ ඒක මට දැනගන්න ඕනි ඊළඟට එහෙම නැත්තම් අර නිරු මේ ඇතිවෙච්ච දෙයක් නැති වෙනවා කියන එක අපිට අපි දුකක් කියලා දන්නේ නැහැ නමුත් මෙතනදී අපිට දැන් දැනෙනවා ඒක ඒ මම මේ දකින්න විදිය හරිද කියලා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් මට පැහැදිලි කර දෙන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්ස පොඩ්ඩක් ඒ ගැන අදහසක් දැනගන්න කැමතියි ස්වාමීන් වහන්ස තිරුවන් සරණයි
ඕ මේ අර කණ්ඩායමේ නළුවන් එළියත් ඉන්නෝනේ හැබැයිටම දැන්නේ පණිවිඩය ගහ මතක් වුණේ හරි එතකොට මේ ඒ කියන කාරණේත් එක්ක දැන් ඔය උකාර කියනකොට ඉතින් හොඳටම තේරෙනවානේ ඉතින් දුක්ඛ සත්‍ය තමයි මේක ඉතින් පැහැදිලි නෑ කියන දෙයන්නේ එසකොට ඒකට අපි මේ එන්නේ අර කාලයක් ඉතින් ඔක ගත කළා මේ තෙන්ට නිකන් අවිල්ල නෙවෙයිනේ ඉතින් ඒ විදිහට අපි මේ ගත කරනකොට ඔය පරියංකේදී වගේ ඉතින් මේ කාරණේ පහසුයි ඉතින් අත්දකින්න මේක තියෙන හැටි ඒ වගේම මේක ආරම්භයත් පේනවා ඉතින් නැතිවීමට හිත දාලා ප්‍රතිපදාව තමයි අවශ්‍ය ඒකත් එක්ක ගිහිල්ලා තමයි මේ නැතිවීම පිළිබඳ අදහස ගන්න තියෙන්නේ හැබැයි ඔය අත්දැකීම මේ ටිකක් එදිනෙදා දාන්න ගියාම හරි මේ එකපාරට පුදුම මේ සැනසීමක් එනවා පුදුම මේ මොකක්ද ඒකට කියන්නේ මේ හරි නිවිච්ච බවක් ඕ තැම් නිවිච්ච ගතිය එකපාරටම ඇති වෙනවා අපි මේ සිහියෙන් ඉන්නවා දැන් සිහියෙන්නේ අපි සාමාන්‍ය දින ජීinna උත්සාහ කරන්නේ මේ වුණේ නැහැ විදියට එහෙම ඉන්නවා කියලාත් හිතෙනවා එකපාර නිකමන හිතලා ඔය අත්දැකීම දාලා බලන Nirodha ඒ කියන්නේ මේ හෙඩ් කන්ඩිෂන් කරලා නෙවෙයි මේ ඊතාවතාව බන් නැතුව අපි මේ ගත්ත අත්දැකීම හොඳට අපි පරියංග සක්මනේ ගත් එක තියෙනවානේ මෙන්න මේ සිහිය යොදාගත්තාම අනර මේක ෆාස්ට් ඒකත් යනවා ගතිය අර එන්න ගන්නවා ඒකත් එක්ක තමන්ට දැනෙනවා එක පාරට අර මහා මේ මුකු බැලුම හුලං බහිනවා වගේ එක පාට ලොකු සැනසීමකට එනවා. ඉතින් අර අපි ඕන්න ඕක හුරුවල්ලා වැඩිපුරලා ඉතින් අත්දැකීම තව තව සිහිය මේ සක්ම පරියන්කවල එකතු කරගෙන ඒක තමයි දිනදා ජීවිතයේදී ওই විදිහට පාවිච්චි කරනකොට ඒ විදිහට සැරෙන් සැරේට අපිට අත්දකින්න පුළුවන්. මම හිතන්නේ ඒ වගේ අත්දැකීම් නම් ඇති.
එහෙමයි ස්වාමීන් වහන්සේ තියෙනවා. ඒ ගොඩක් වෙලාවට ඒ වැඩ කරනකොට ඕක දැකලා තියෙන ස්වාමීන්ස දැන් වෙන්නේ මොකද දැන්නොත් සම ඒක අර මම කරයි කියලා ගත්ත ගමන් ආපහු යන්නේ ස්වාමීන් වහන්සේ අර එපා වෙච්ච එකටම.
ඔව් ඒකේ වැඩි වෙලා ඉතින් හැමතිස්සම දිගට කරන්න බැරි වෙන්නේ අර එනවා ඉතින් ලීක් ගාලා ඔන්න වැඩි හරි මෙන්න මේකයි වුනේ කියලා ඔන්න එනකොටම ආයි ඉතින් මුලට ගියා. ගැටලුවක් නැහැ ඉතින් අපිට මේ මොතකට හරි මේක එක විදුලි මේ මේ පාරක්ෂණයකට හරි අපිට පුළුවන් වෙලා තියෙනවනේ මේක බලාගන්න. ඉතින් අන්න මේ ඒ වෙලාවට හිතෙනවනේ අනේ හැමදාම මෙහෙම තියෙනව නම් කොච්චර ශෝකද කියලා. අන්න ඒ වගේ ඒකත් හිතුවිල්ලන්නේ ඉතින් ඒ වෙනකොට ගිහිල්ලා වැඩි. ඒ නිසා මේ විදිහට දැක්කම පස්සේ ගැටලුවක් නෑ පැත්තේ. ඊට පස්සේ ඉබේම එන විදිහ තියෙනවා. ඊට පස්සේ ඉතින් ඕකත් ටික දවසක් යනකොට ඉතින් ගානක් නැති වෙනවා. ඉතින් අර මුල ඕක අපිට ඉන්න කොටනේ සැපේ එන වටින්නේ. ඊට පස්සේ මේ මොකද්ද මේ 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 තියෙන්නේ මේකත් ගානක් නැති වෙලා අපිට බලාගෙන ඉන්නත ඕකත් එනවා. ඊට පස්සේ ඒකත් නැති වෙලා යනවා ආයෙ ඇවිස්සෙනවා. ඉතින් ඔහොම එහෙම එකුත් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ සියල්ලටම මේ අවධානය දීගෙන බලාගෙන ඉන්න තැනක් එනවා. තන් ඉන්නවා අර හිතනවා හිතෙනවා කියන එකේදී ඔය දැන් සියුම් වෙලාවදී ලොකු කතන්දරයක් මේක ඇතුලේ යන්න හැමදේම රාම් කරන්න එහෙම නැත්තම් ඔය ඇවිල්ලා පිටක ਵਿਚාර නෙවෙයි මේ සැරට යන එක නෙවෙයි නමුත් මෙහෙම මේ එනවා මේ එකක් මොකද්ද ඔන්න දැන් හිස්තැන දැන් ඔක්කාරි දැන් ඔන්න අරමුණ ගෙවුණා දැන් හිස්තැන දැන් වේදනාවකට යනවා ආදි වශයෙන් මේක යටින් යනවා පොඩි ਵਿਚාරයක් ඉතින් ඒක එච්චර අපිට මේ ඒකට මේ විරුද්ධ වෙන්න හදන්න ඕන නැහැ ඒකත් බලන්න ඒකත් බලනකොට මේ අරක ගැටලුවකට ඇති වෙන්නේ නැහැ මොකද එතකොට ධම්ම විචයෙන් තමයි ඒ කරමත් පෙන්වලා දෙන්නේ ඒ නිසා ප්‍රතිපදාව යනවා කියන හතුරත් එක්ක යනවා ඉතින් ඕකාරේ ආවට වමන යන්නේ නැහනේ
එහෙමද කවදාවත්
මේ අරකට තියෙන ඇඟ ඇතුලෙන් වෙන අකමැත්තනේ මේ ලැබෙන ප්‍රීති ප්‍රමෝදය වෙන තව විවේකය නිවනට කිට්ටු වීමට ඉතින් ඒකට සතුටු වෙනවා. ඉතින් මේක කාර්කින් හරි පෙන්නනවානේ මට කියලා. එහෙම යා
තවත් තුනක් තව දෙන්නෙක් ඉන්න ස්වාමීන් වහන්සේ චුට්ටක් තව ප්‍රශ්නයක් අහන්නද?
ඔව්
අනිත් අය මං කියන්නේ
වෙලා තියෙනවනේ අද.
ඊට අමතර ස්වාමීන් වහන්සේ ඔය අර කලින් ඔය වார்த்தාවෙත් ස්වාමීන් වහන්සේ අර ශරීරයේ අර එක්කෙනෙක් කිව්වයි කියලා කිව්වේ ශරීරයේ ඇති වෙන දුක දැනෙනවා එහෙමයි කියලා. ඒක ස්වාමීන් වහන්සේ අර එහෙම දැන් අර වේදනා සාගරයක් කියලා මම මතකයි ලොකු ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරන මේක වේදනා සාගරයක් කියලා තමයි. ඇත්තටම ඒක ඉතින් එහෙම තමයි. එතකොට හිතෙනවා ස්වාමීන් වහන්සේ මේ කය තියාගැනීමේ අවශ්‍යතාවය මොකද්ද කියලා. මේක දැන් අර වැඩකට නැහැනි කියලා මේක තේ තියාගෙන අන්න ඒ වගේ අර නිකන් අමුතු ප්‍රශ්න එනවා ස්වාමීන් වහන්සේ ඇතුළේ. ඒ වගේ වෙලාවකට මොකද්ද ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් අපි ධර්මයේ පැත්තෙන් අපි ඕක විග්‍රහ කරගන්නේ කොහොමද?
ඔය ඒක ඉතින් ස්වභාවය කොහොමටත් මේක අන්ත දෙකට තමයි මේ දුවන්නේ. ඉතින් ඒක මේ දැනගන්න ඕන දැන් ඔන්න මේ වෙලා අන්තයකට ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි එහෙම මේ මොකවත් ඇති නැතිවීම පිළිබඳව අපිට තීරණයක් නෑනේ. අපිට එහෙම හිතන් මේ එහෙම මේ විශේෂයෙන් කියලා ඒකට කටයුතු කරන්න බැහැ. හිතුවිල්ලාවට ගැටලුවක් නෑ. ඒකට අපිට ඒකෙන් තේරුම් ගන්න පුළන්නේ මෙන්න මේ ස්වභාවයක් තියෙනවා. ඔන්න ඔය හිතුවිල්ලම තමයි සතියක් හෝ මොකක් හරි නැති මනුස්සයට ආපු ගමන්ම සියදි විනාසාගන්නේ. එයාට උත්තර නෑනේ. ඒ පැත්ත. එහෙම නැත්තම් ඔක්කොම පන්නලා අර ලෝකෙට ඕන දෙයක් වෙච්චාය කියලා මුළු ලෝකෙම හුරංකාන් සැප විඳින්න අනිත් පැත්තට යන්නේ. ඉතින් ඔය හිතුවිලි දෙකම එනවා ඉතින් අපිට එනවනේ. ඉතින් අපි ඔය දෙකම මේ මෙන්න මේ ස්වභාවය මේ ධර්මය මේ සාස්වත බව මේ උච්ඡේදය ඔය මේවා තමයි මේ ධර්මයේ බුදු පියාණන් වහන්සේ මේක මේ පිටගෙන ඉට හේතු කරන එක තමයි අනුත් කෙනෙක් ගැන හොයන එක නෙමෙයි මේ තමන් තුළ ඇති වෙනවා මේ සියල්ලම මිත්‍යා දෘෂ්ටි ඇති වෙනවා සාස්වතවා මේ දෘෂ්ටිය උච්ඡේද දෘෂ්ටිය ලෝකයේ ඇත කියලා වෙලාවකට හිතා ගන්නෝ නැත කියලා මේ ඔක්කොම ටික මේ අපි හිතේ ඇති වෙවි යනවා සතිය තියෙන්නේ ඕන්න ඔය ටික අල්ල ගැනීම සඳහා දකින්න එකට දකින්න දකින්න තමයි මේක තේරුම් යන්නේ මේ මෙහෙම එකක් තමයි මේ ධර්මය කියන්නේ මන් තුල තියෙන දෙයක් මේක මට බලන්න පුළුවන් දෙයක් අන්න ඒක බලන්න බලන්න මේ මාව තේරුම් යාම සිද්ධ වෙනවා ඒ වගේම මේ තුල අනිත් බුදු පියාණන්සේ දේශනා කරපු ධර්මයේ ආකාරයෙන්ම වැඩෙනවා ඒක අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ ඒක තියෙනවනේ පොතේ සහ මේ ධර්මයේ අටංග වල දේශනා තුල ඉතින් ඒකමයි වෙන්නේ කියන එක බලන් ඉන්න එක තමයි මේ වැදගත් බව මේ දේවල් බලන් ඉන්නවා ඒ වගේම සමහරු දැන් එක දවසක් මට මතකයි කෙනෙක් අපේ මේ දන්න කෙනෙක් මේ අය මේ එතුමිය කිව්වනේ මේ එලෝලු කප කප ඉන්නකොට මට එකපාරටම පිහියෙන් බෙල්ල කපා ගන්න හිතෙනවා කියලා ඉතින් අන්න ඒ වගේ ඉතින් මේ හෙලිකර ගැනීම හරි වැදගත් හෙලිකිරීමත් එක්කම මේ අර සුද්ධිය තව තවත් ඇති වෙනවා ඒ නිසා මේ ඔය එන එන දේවල් හැම එකම මේ ධර්මයට දානවා මේක සතියෙන් හසු කරගන්නවා එච්චරමයි ඊට පස්සේ මේ වගේ අවස්ථා හැම එලි කරගන්නවා එලි කරාම අපි කියන්නේ නෑ 100% ඒ වෙලාව ඉවර වෙනවා කියලා ආපහු එන්න පුළුවන් ආවට දෙයක් නෑනේ අපි එළියට ගිහින් නෑනේ වීතික්‍රමණය කරලා නෑනේ වීතික්‍රමණය කරපු ගමන්ම අවුලක් ලෝකෙටත් අවුලක් මට ඉතින් කොහොමඩත් අවුලක්නේ ඒක පැහැදිලිනේ ආන් ඒ විදිහට තමයි ප්‍රතිපදාව යන්නේ ඒක තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ ඒක තමයි දාන සීල භාවනා කියන්නේ ඒක තමයි අරෂ්ඨාංග මාර්ගය වැඩෙනවා කියන්නේ ඒ නිසා ඒ විදිහටම ඒ සියුම් සියුම් දේවල් උද්දා බලනවා බලලා අපේ ඊතරම් වටිනකමක් දෙන්නේ නැහැ ඊට පස්සේ නෙමෙයි ඉනවා ඊට පස්සේ මහා නරක වැඩක් කරන එකක් හිත එනවා ඒ වගේම හරි හොඳට සතියිනුත් ඉන්නවා අනේ පරියන් ගිහලා හිස් තැනත් ඉන්නවා ඉතින් මේ එකමානේ එකම කෙනා කියලා කියන්න බෑ නමුත් ඒ මොහොතේ හේතුඵල මේ මොහොතේ හැටගෙන හැදගෙන ඇතිවිවි ඇතිවි යන එක ලොවඳ හොඳ සසීහියෙන් ඉන්නවා ඉන්න ඉන්න ධර්මයෙන් ඒ වෙන්න ඕන කටයුතු සිද්ධ වෙනවා ඒ නිසා ලොකුවට මේකට නමක් මෙහෙම ඇති වෙනවා කියලා ඒකට අපි නරකයි හොඳ අපි සමාජ සම්මතය සහ ඒවත් එක්කමනේ අපි මේ කටයුතු කරන්නේ ඒවට දෙනවා වටිනකමක් දුන්නට ඒක ඇත්තටම ඕක වගේමයි හොඳ සිහියෙන් අපි අවදියෙන් බලන් ඉන්නවා හිස් තැන දිහා ඕකාර දිහා ඒ වගේම අරමුණක් දිහයි එකම විදිහයි කියන එකට අපි ටික ටික යන්න ඕන ඔය විදිහට පහු කර කර
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහෝමත්ම පිං ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු
අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟට බන්දුල මාමා අතෝසවා සිටිනවා බන්දුල මාමාට අවස්ථාව ලැබෙනවා
අවසරයි ස්වාමීන් වහන්සේ
වහන්සේ බොහොම ලස්සනට මේ කමටහන් වර්තාවට සිදුම් හොයලා දෙනවා. බොහොම සන්තෝෂයි ස්වාමීන් වහන්ස. මට පොඩි දහම් කාරණාවක් එක්ක දැනගන්න ඕන මේ නාම රූප කියන දෙක සම්බන්ධයෙන්. ස්වාමීන් වහන්සේ දැන් සක්මනක් යෙදෙනකොට කකුල බිම වදිනවා, එතකොට මැද කොටස ටික අඩුවට තේරෙනවා, අග තේරෙනවා. ඒ විදිහට සක්මන කෙරීගෙන යනවා. එතකොට එකම කකුල වදිනවා කියලා හොඳටම තේරෙනවා ස්වාමීන් වහන්ස. ඒකම හිතවිල්ලකට යනවා, නැවතත් එනවා. එකම කයේ දැනීමකට යනවා, ආයෙනවා. සන්නස එතකොට නාම රූප කියනකොට මේ රූපය කිව්වත් ඒක මේ ඇත්තම නාම කොටසක් තියෙන විතරයි කියලා තේරෙනවා කියලා මට හිතෙන සන්නස. මේ කියන්නේ ඔක්කොම දැනගන්නේ නාමයෙන් සන්නස. ඒත් ඒ වගේ මේ එම නාම රූප කියන එක නිතරම දහමේ කියවෙනවා. ඒත් ඔබ වහන්සේගෙන් පොඩි පැහැදිලි කර ගැනීමක් දැනගන්න කැමතියි.
මේ වන්ද මාමට නාම රූප ප්‍රශ්නේ හැමදාම තියෙනවා. ඉතින් මම දැන් අදත් ඔය මගෙන් දෙවෙනි වතාවද ඔය
දහන්නේ.
අනිත් එක මේ නාම රූප මම තාම අධ්‍යයනය කරන්න බැරි වුණා. ඔය මේ ඥාන ටික මේ මුලම හරිය තියෙන ඥානයක් අප ඔය නාම රූප පරිච්ඡේද ඥානය කියන එක දැන් ඔయిత එහා ඉන්න ඕන වන්ද මාම. හරිනම් හරි. එතකොට මේ අපි කකුල තියෙනකොට දැනෙන ස්පර්ශය හරි ඒක තමයි රූපේ ඒ වෙලාවේ. ඊට පස්සේ මේ මේ ස්පර්ශයට දැනගන්න වෙනසක් තියෙනවානේ. ඒ කියන්නේ ස්පර්ශයේ තද ගතිය, එහෙම නැත්නම් ඒකේ සිනිඳු බව, නැත්නම් කකුල එබෙන හැටි, ඇලි යන්නේ නැහැටි, හරි එහෙම නැත්නම් වැලිවල ස්වභාවයේ තද ගතිය, ඇනින ගතිය, එහෙම නැත්නම් කකුලේ සිටි මේ මොකද්ද තියෙන මෙලෙක් ගතිය විදිහට මේ මේ ගතිය මොකද්ද කියලා හඳුනා ගන්නවනේ. ආන්න එක තමයි නාමය. ඒකෙම දේ එකම තැන දෙකම තියෙන්නේ පෑයේ. අවදාවක් ওই දෙක වෙන් වෙන්නේ නැහැ. වෙන් කළා මේ විදිහට තේරුම් ගැනීමට යෑම තමයි අපි මේ සතිමත් බව හරහා අපිට ලබා දෙන ඥානය. අපි මුකින් නිකන් ඇවිද්දා ඒ කාමෙත් එක්ක ඉන්න ජීවිතේ. ඒ වගේම එකෙන් මිදිලා අපි පොඩ්ඩක් ඕන කයට හිත දාන හුරු වුණා. හුරු වුණාට දැන් කකුල තියෙන බව හොඳට දන්නවා. එතකොට ඔන්න දැන් අපි ඒක රූපෙත් එක්ක යනවා. හැබැයි මේක නාමේ වැඩ. නමුත් අපි අපිට ඒක ප්‍රත්‍යක්ෂ නැහැනේ. සිහියට අසු වෙන්නේ නැති තාක් ඒක වැදගත් නැහැ. ඒකයි ගැටලුව. ඒ නිසා ඔන්න සිහිය වැඩෙන්න වැඩෙන්න අඩිය තියෙනවා පමණයි. ඒ තිබීම නිරූපේ අඩි තියෙනවා. ඒකම මේකේ ස්වභාවය මතක් දැනුවත් කළා. පෙන්නුම් කිරීමක් එනවා. අන්න මේ ඒවා ඉන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ. වේදනාවත් එක්කම එන මේ රිදෙන වේදනාව ගැන නෙමෙයි මේ වේදනාව මේ හේ නාමය කියන්නේ. රිදෙන හෝ සනීපේ නෙමෙයි. එතන විඳීම ලැබෙන විඳ මොකද්ද ඒ කකුල තියෙනකොට ලැබෙන විඳීම ෂණික සියුම් ඒ මේ ඒක විඳීම සහ මේක හඳුනා ගන්න ආකාරය. ඊට පස්සේ මේක සකස් වෙනවා. මේ මේ මොකක් හරි සකස් වීමක් හරහානේ මේ දැනුවත් වීම වෙන්නේ. බැම අඩිය තිබ්බට අඩිය තිබ්බා අපගේම හිරි වැටිච්ච කකුල තියෙනකොට අපිට මුකුත් නැහනේ. හොඳටම අත්දැකීම් කකුල හිරි වැටලා ඇවිදින්න උත්සාහ කරනවා. වැටෙන්න යන්නේ ඇයි? ඇවිදින බව දන්නෙත් නැහැ ඒ කකුලින්. ඒක තියාගන්න බෑ. ඒ තරම් නොදැනි සම්පූර්ණ නැහැ. කියමුකෝර මොකද්ද අසඤ්ඤ කියලා අන්න අසඤ්ඤ මට්ටමේ ඒවලයි කකුල. අන්න එහෙම නැහැ. දැන් කකුල තියෙනකොට සියුම් මේ හටගන්න විදීමක් හරහා හඳුනා ගැනීමත් එක්කම මෙන්න මේ සකස් වීම ටික සිද්ධ වෙනවා. සිද්ධ වෙන බව සසින්හෙට හසු වෙනවා. අනේ සංස්කාර තමයි ඕ විඤ්ඤාණය වෙන් කළා දෙන්නේ. ඔන්න අඩිය තිබ්බා මේව ටික දැනගත්තා කියලා මුළු ඔක්කොම ටික මෙයා ඩැහැ ගන්නවා. එයා ලොක්ක වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ විඤ්ඤාණය ඉතින් වෙන් කළා දෙනවා. ඔන්න අඩියක් තිබ්බා තිබ්බා. ඔන්න අර කතන්දර නිරූපේ හැටි අර කතාව පෙන්නලා එයා වෙන් කළා දෙනවා. මේ මම තිබ්බේ මෙහෙමයි කියලා. මේ මම තමයි කියලා. ඉතින් ඔන්න යනවා කතාව. ඉතින් ඔන්න ඔය විදිහට ගියපු එක තමයි මේ සිහියෙන් ඉස්සරහට යන්න යන්න මේවා ටික 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 දකින්න දකින්න අර වෙන් කිරීමට ලැබෙන මේ දාන නම මම කියන එක ටික ටික අඩු වෙවි යන්නේ. ඉතින් ඒ නිසා මේ නාම රූප කියන විස්තරය එහෙම නැත්නම් කතාව ධර්මය අදාළ වෙන්නේ සිහියට හසු වෙන කොට පමණයි. පුතත්ජන මිනිහෙකුට නාම රූපයක් ගැන අදාළ නැහැ කෙනෙකුට. එහෙම නැත්නම් අසුතවා තාර ශ්‍රාවකෙක් මේ වැඩේට යොමු වෙච්ච මේ පිරිසට අදාළයි ඒක කරන වෙලාවෙ. ඊට පස්සේ කරන මේ දැන් අපි දැන් කරන කතා බහත් එකක් ඒක මොකක්ද කියන්නේ ඩුප්ලිකේට්. ඒකත් ඔරිජිනල් නෑ. හැබැයි මේක උදව් වෙනවනේ වැඩේ කරන්න. ඒ නිසා මේ කරගෙන යන වැඩේදී බුදුපියාණන් වහන්සේ පෙන්නලා තියෙනවා එක අවස්ථාවක මේ සූත්‍රයක තියෙනවා මේ මේක සාමිනාස කෙනෙක්ගෙන් අහනවා මොනවද මේ පටිච්චසමුප්පාදේ මොකද්ද කියලා බුදුපියාණන් වහන්සේ. එතකොට මේ කියන අවිද්‍යාපච්ච සංඛාර, සංඛාරපච්ච විඥාන, විඥානපච්ච නාම කියලා මේ ලිස්ට් එකම කියනවා. බුදුපියාණන් වහන්සේ මේ එතනදී නිගරු කරනවා, කළා දේශනා කරනවා මේ ධර්මතා මේ සියලු දේවල් ධර්මයේ බවට එහෙම නැත්නම් මේවා පැනවෙන්නේ මේ සිහියෙන් මේක අත්දකින වෙලාව විතරයි. කෙනෙක් මේකට හිත යොදලා මේ සතිය මතක කියන සතියමයි ඒකනේ අපි බුදුපියාණන් මේ ලොකු සාසෙ නිතර මතු කරන්නේ සතියම තමයි. මොකද සතිය තමයි අර ඇත්ත අඩිය. ඒක ඇතුලේ ඔක්කොම අකුල් ටික තියෙනවා. මේ නිසා මේ සතිමත් බව තුල ওই ඔක්කොම තියෙනවා. ඒ ඕවා දකින්න පුළුවන් ඉන්නේ සිහිය වඩනකොට. ඒකට ඔන්න ඔය විදිහට තමයි නාම රූප කියලා කියන්නේ. කවදාවත් මේ දෙක වෙන් වෙන තැනක් නම් නැහැ. වෙන් වෙන තැනක් හොයපු එක තමයි අර හාමුදුරුව කෙනෙක් මේ රූපයෙන් මේක වෙන් වෙන තැනක් ලෝකයක් කොහේද කියලා හොයලා ගිහිල්ලා අතරමං වෙලා ආවේ. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා රුවමයි රූපේ වෙන් වෙන්නෙම නිරෝධ සමාපත්තිය පමණයි. ඒ ඇරෙන්න වෙන්න කිසි තැනක නාම රූප වෙන් කිරීමක් නැහැ. වෙන් කළා මෙහෙම සිහියට හඳුනා ගන්න දැනගන්න තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. ඒක ලැබෙන්න ලැබෙන්න අපි ඉස්සරහට යන්න තමා තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට. එතකොට කියන්නේ රූපෙන් තමයි ඒ නාම කොටස අපි දාන දේ අනුව ඒක නාමයක් බවට පත් වෙන්නේ.
ඔය ඕකේ තියෙනවනේ අර ඒක පොඩ්ඩක් හොඳට අධ්‍යයනය කරන්න මේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ ඔතන විස්තර කරනවා මේ නාමකායේ පටිග සම්පස්සේ රූපකායේ අධිවචන සම්පස්සේ. ඔය අහන්නේ ඒ කාරණේ රූපකායේ අධිවචන සම්පස්සේ. මේ රූප අපි කකුල මං කිව්වේ කකුල තිබ්බහම ඒක අධිවචනයක් මේ ඇතුලේ හැදෙනවා. ඒ ටික තමයි වේදනා සංඥා සංකාර විඥාන කියලා අපි කර කිව්වේ නාම කොටස. මෙන්න මේ අධිවචන සම්පස්සේ ඒකත් ස්පර්ශයක්. ඒ කාරණේ තමයි ඔය අහන්නේ රූපකාය. ඒ කියන්නේ අඩිය තියෙනකොට. ඒ වගේම නාමකායේ පටිග සම්පස්සයක් තියෙනවා. එහෙනම් නම් වේදනා සංඥා සංස්කාර විඥාන වලින් හටගන්න සමහර පොඩි ඒ කියන්නේ හිතේ ඇති වෙනෝනේ ওই රූප දේවල් මේකේ පටික සම්පස්සය තියෙනවා. මේකත් රළුව වෙදිල්ලක් තියෙනවා. අන්න ඒ කොටස තමයි ඒකේ දිරූපේ බාටපත් වෙන නිසා නාම රූප රූප නාම කියලා මේක දෙක මේ මේ එකට යන්නේ. ඒ නිසා ඒක ඔය විදිහට කැඩෙනවා. ඉතින් කාය අනුපස්සනාව රූප පැත්තෙන් එනවා. වේදනා මේ වේදනා චිත්ත ධම්ම නාම පැත්තෙන් යනවා. මොකකින් හරි මේකට ඇතුළට ගිහිල්ලා අවධානය දීලා අරමුණක් අරගෙන මේ මේවායේ පරිච්ඡේදය මේක මෙහෙම දෙකක් තියෙනවා කියලා දැන ගැනීම කරන්න ඒකට තමයි මේ සිහිය තියෙන්නේ. එතකොට ඔය නාමකායේ අධිවචන සම්පස්සේ රූපකායේ පටිඝ සම්පස්සේ කියලා තමයි බුදුපියාණන් ওই කාරණේ විස්තර කරලා තියෙන්නේ. එහෙම ඇහුවත් තාම මොකද කියන්නේ? එහෙම කිව්වහම
තව බොහොමත් පැහැදිලි. මට තව දෙයක් කියන දේ සවන්සේ ඒ විදියටම බෙදුනොත් තමයි මට හිතෙන සවන්සේ මම කියන කෑල්ල අතහැරෙන්නේ කියලා. ඒ කියන සවන්සේ දැන් අර මුලදී මම කකුල තියනවා කියලා එහෙම නොගිහින් දැන් මේක හරියටම මේ කොටසක් නා. එතකොට ඒ කියන්නේ මමයා හැලීමක් සිද්ධ වෙනවද සවන්සේ? ඒ වගේ
ඕනේ ඉතින් සතිපට්ඨාන සීය වඩනවා කියන්නේ ඉතින් ඒ ඔයකට යන මමයා හැලීමට යන ප්‍රතිපදාවනේ. එතකොට මේ ඕක දැන් ඔය ක්‍රමේම එහෙම නැත්නම් ඕක බලන එක මෙන්න මේ විදිහට බැලිය යුතුමයි කියලා අපිට කියන්න බෑ. එක එක්කෙනා එක එක තැන්වලදී අත්දකින්න වන්න පුළුවන්. දැන් සද්දේට හොඳට සිහියෙන් ඉඳලා සද්දේ ඉඳලා ඇඟ දිහා බලන කොටත් ඕකමනේ. ඉතින් ඒක තව විදිහක්. ඒ වෙන නැත්නම් මේ කෝත් නැතිව තැනක හිස් තැනක ඉඳලා එකපාරට අරමුණක් මසු වෙනකොට ওই කාරණේ තේරුම් ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට මේක දහසකුත් ණයක් තියෙනවා. මේ වගේම එදිනෙදා වැසිකිලි කරන කොටත් ඕක කාරණයක් තේරුම් ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ නිසා කොහොමඩත් කරන්න දේ සිහිය වඩන එක විතරමයි, සතිපට්ඨාන විතරමයි. ඒ තුල අනිවාර්යයෙන්ම මම ඇහැලීම තමයි සිද්ධ වෙන්නේ. අර මේ හරියට මේ කායත් එක්ක ඉඳලා කාය පුල සිහිය වඩනවා නම්, එහෙම නැතුව මේ අර වැරදි ක්‍රම වලින්, එහෙම නැත්නම් අපි හිතාගත්තු මේ 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 අහපු දේවල්, එහෙම නැත්නම් අපි මේ හිත හිත ඉන්න චින්තනේ තියෙනුනේ, දැන් ඇඟේම හිත තියෙන කියලා හිතන් ඉන්නව, නමුත් හිත ඇඟේ නැහැ. ඉතින් අන්න ඒ වගේ වැරදි ක්‍රම වලදී වෙන්න බෑ. ඒ ඇරෙන්න කවුරු හරි අවධානයේ දැනන දෙයටම හිත තියාගෙන ඉන්න උත්සාහ කරනවා නම්, එයා අනිවාර්යෙන් මේ මම යහලන ප්‍රතිපදාවේ ඉන්නවා. ඒක කොයි මොහොතේ කොතනින් වේද දන්නේ නැහැ. ඒ නිසා මේ යොමු කරන්න තියෙන්නේ තමන් තුළ දැනෙන දේ, කයත් එක්ක, එහෙම නැත්නම් ඊළඟට වේදනා, චිත්ත, ධම්මා ආදී වශයෙන් දැනෙන දේට හිත යොදන්න. ඊට පස්සේ වෙන දේ වෙයි. එතකොට නොදැනෙන දේටත් අවදි වෙන්න අවස්ථාව ලැබෙනවානේ. ඒ වෙනකොට ඔය කියන මම ගොඩක් හැලිලා. ඉතින් ඒකට ප්‍රතිපදාව මේකමයි. ඒ නිසා මේ එහෙම තේරුච්ච කොටසක්, දැනගත්තු කොටසක් අපිට මේකමයි, මේ විදියට කට්ටිම කරන්න ඕන කරොත් නම් වැඩේ හරි කියන එකට අපිට යන්න බෑ. එහෙම ගියොත් අර මේකමයි හරි අනිත්‍ය බොරු කියන දෘෂ්ටියකට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ පොදුවේ දැනුවත් වෙන්න, දැනුවත් වෙන්න. එතකොට ඒක කියන්නෙත් නෑ පස්සේ නොදැනුවත් බවටත් දැනුවත් වෙන්න පුළුවන් වෙයි. ඒක කියන්නේ නෑනේ අර ටික කියන දැනුවත් වෙන හුද්දට දැනුවත් වෙන්න කි කිය නොදැන් අසතිමත් වෙනවා. ඒකත් කමන්නේ දැනුවත් නේ දැන් කි කිය ඕන්නේ එහෙම යන්නේ. එතකොට එහෙම ගියාම පහසුයි.
මේ සමනස බොහොමත්ම පිං වංශිකේ විස්තර කිරීම දරුවන් සන්න.
දයි
අවසරයි සොයන්න. ඊළඟට රාජිකා අතෝස්වාසිනා. රාජිකා ඔබට අවස්ථාව දරුවන් සන්න.
ආ මේ රාජිකා අපේ මේ මේ වැඩසටහනේ විස්තරේ පොඩ්ඩක් මට අමතකුණා කියන්න. මේ 11 වෙනි මාසේ කියන්නේ නොවැම්බර් 27 කියනකොට දැන් ওই වම් පොඩ්ඩක් හරි මේ යනවනේ. ඒ කාලවල ලොකු සංසින්නකොට ඒ කාලවල අපි පොඩ්ඩක් බාර දීලා දිනු උත්හාඳුරු අපේ ශේහාන්ට දීලා අප්ලෝඩ් කරවන වැඩසටහන. එතකොට ඔය 27 එනකොට ඒක ඒ කාලෙ එකක්. ඉතින් මේ පොඩ්ඩක් එහෙම එහෙ වෙලා තිනවා. ලොකු සංසිත් මාරු වුණා මම. ඒක නැවතුණානේ. එතකොට මෙහෙන් වෙයි කියන එකක් තිබුණා. මටත් ඒක අතපසු වෙලා කොහොම හරි නොවැම්බර් 27 වැඩසටහන දාන්න බැරි වෙලා තියෙනවා. මේ ඊමේල් පණිවිඩය අනුව මම දැම්මේ මේ අන්තිම වැඩසටහනත් අමතක වෙලා තියලා ඒක දාලා මංගෝ කරෙක්ටඩ් කියලා දැම්මා. වලන් ගියාම මේ තාම දාලා නැහැ නේ නොවැම්බර් එක. අද කොහොම හරි දානවා කියලා ඔන්න මතක් කරනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මේ මතක් කිරීමට මේ මං මේ අවසානයේ ස්වාමීන් වහන්සේ කොහොමත් මං ඒ වෙලාවේ කියන්නේ ටිකක් කල් දීලා තමයි කියන්නේ. අර අරක ගොඩක් කල් දැන් මාස දෙකක් විතර නැති නිසායි මම බැලුවේ මොකද වෙලා තියෙන්නේ කියලා.
හොඳයි හොඳයි එහෙම කරන එක. දැන් මේක අහුුනේම නැති එකක්.
ඒකනේ මට හැමෙව අහුවෙනවා ස්වාමීන් වහන්සේ. මම හැගහන්නේ.
ඒක තමයි අපි ගෙවලා තියාගෙන ඉන්න එක වටිනවා මේ කට්ටිය.
අහන්න ඒකයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ මේ දවස්වල වැඩ කටයුතු කොහොමද? රොක් ක්ලයිම්බින් එහෙම නැතිවද?
ඉන්න අපි නිදාසෙ ඉන්න මේ දවස්වල මොකක්වත් නැහැ. දැන් භාවනා කරන්න පටන් ගත්තා.
අනේ සාදු 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 අනුමෝදන්වා ස්වාමීන් වහන්සේ. මේ මං ඇත්තටම ප්‍රශ්නයකට වඩා මේ ප්‍රකාශයක් කරන්න තමයි මේ අවස්ථාව නිකන් අතේ ඉස්සේ පොඩි ප්‍රකාශයක් කරන්න. ඒවරට දැන් මේ බන්දුල මාමගේ මේ ප්‍රශ්නෙත් එක්ක මාත් නිකන් පොඩක් කන්ෆියුස් වෙලා ගියා ඇත්තටම. මේ මට තිබිච්ච ප්‍රශ්නේ ඇත්තටම දැන් නාම රූප වෙන් කරන්න ඕනේ ඇයි කියන එක තමයි මට ප්‍රශ්නේ තිබෙන්නේ. අපිට ඔය අර දුක්ඛ ගැන කියලා ඔක්කොම කියලා අන්තිමට කියනවානේ පංච උපාදානක දුක්ඛ කියලා. ඒක ඉතින් ඔය පංච උපාදාස්කානේ කොයි වෙලාවෙත් අපි ඒකට තියෙනවා කියලා තමයි මම හිතුවේ. ඉතින් එහෙම නේද සාමනා? මට
ඇත්තටම කිව්වේ ඒකනේ මෙච්චර වෙලා.
ඔව් නෑ නෑ බන්දුලමාම මේක වෙන් කරන්න ඕනේ ඇයි කියන එක මට තේරුන්නේ නැහැ. මම මෙච්චර වෙලා කල්පනා කරා ඇයි එහෙම හිතන්නේ මේ කොයි වෙලාවෙත් රූපයක් තියෙනකොට අර කියනවනේ කියලා. ඒක කමන්නේ ස්වාමීන් වහන්සේ. ඒක අපි අමතක කරමු. මේ මගේ ඇත්තම ප්‍රකාශය වුණේ ස්වාමීන් වහන්සේ මේ ඔය දැන් පහුගිය දවස්වල රිට්‍රීට් එකට ගිහාම මේ නිකන් මම අත්දැකපු දෙයක්. ඒ අත්දැකීමක් කිව්වත් ඒක මේ මම දන්න නැහැ. ඒක හැබිට් එකක්ද කියන්නත් දන්නේ නැහැ මම. දැන් ඔය වෙන කලින් දැන් ඔය මම රිට්‍රීට් කලින් ගිහින් තියෙනවානේ. ඉතින් මේක ඉතින් මට අර අනිත් එක දැන් කලින් රිට්‍රීට්ස් යනකොට ස්වාමීන් වහන්සේ දැන් අවුරුද්ධ පුරාම මෙහෙම බණ අහලා මෙහෙම ලොකු ස්වාමීන් වහන්සේ පොඩි ස්වාමීන් වහන්සේලාත් එක්ක මෙහෙම සාකච්ඡා කරලා ගිහපු ගමන් නෙවෙයිනේ ඒවා. ඒව නිකන් මුළු අවුරුද්දෙම නිකන් සතිය වඩනවා කියලා හිතනවා. ඒකට ගොඩක් ඩිටැච් වෙලා ඒ පැත්තෙන් මෙහෙම සාකච්ඡා නිතර වෙන්නේ නැහැ. එකපාරටම රිට්‍රීට් එකට යනකොට ඒකේ ලොකු එක්සයිට්මන්ට් එකක් තියෙනවා. يعني මේ කොහොම හරි මේ දවස් 10 මෙහෙම හොඳට සතිය වඩන්න ඕනේ, ෆෝකස් එකේ ඉන්න ඕනේ. එහෙම මොකද්දෝ නිකන් අන්තට්ටුවක් නෙවෙයි. උනාට අර ඒ වෙලාවෙන් ප්‍රීම ප්‍රයෝජන ගන්න ඕනේ වගේ හැඟීමක් තිබුණා. එහෙනම් දැන් මේ පාර රිට්‍රීට් එක සහ ගිය පාර රිට්‍රීට් එකකටත් මට ඕක ඔය විදිහටම නැති වුණත් තිබුණා. එතකොට යන්නේ අපි දැන් මේ කාලයක් තිස්සේ සතිපතා සමහරට දෛනික වුණත් අපි මේ බණ භාවනා එතකොට සාකච්ඡාවල සතිය වඩනේ වගේ ගැටලුවක් සාකච්ඡා කර කර යන නිසා ඒක අර ඉස්සර තිබුණ මේ රිට්‍රීට් එකට යනවා කියන ලොකු එක්සයිට්මන්ට් එක මම එච්චර නැහැ කියන එක මම අත්දැක්කා. ඒක මට තේරුණා. එහෙම يعني වෙන කට්ටියකින් වෙන වෙලා එහෙම වෙලාවක් හම්බෙන එක හොඳයි. මට අර රිට්‍රීට් එකේ තියෙන එක්සයිට්මන්ට් එක මට එහෙම ලොකුට තිබුණේ නැහැ. අනිත් කාරණේ තමයි මම දැකපු දැන් අර මොකේද පාරයන්කේ සහ සක්මණේ හිටියත් මම දැන මූල කර්මස්ථානට හිත ගේන්න ඕනි කියලා ලොකු උවමනාවක් තිබුණෙත් නෑ. ඒක හේ යනවා, ඒක වෙලාවකට එනවා, ආය යනවා. ඒ ගැන මගේ ලොකු කම්පාවකුත් නැහැ. එහෙම වෙයි කියලා ලොකු බලාපොරොත්තුවකුත් නැහැ. ඉස්සර නම් ඔය සමහරට අර නොදන්න තැනට ගිහිල්ලා එකපාරට ගැස්සලා එන ගති තිබුණා. එහෙම ගති තිබුණෙත් නැහැ නෑ කියලා කනගාටුවකුත් ලකුට නැහැ. උනාට නිකන් මොකද්ද හන්දන්න නැහැ, තේරෙන්නේ නැති ගතියක් කියන්නේ තිබුණා. එහෙම අර කිසිම එක්සයිට්මන්ට් එකක් නැහැ. ඔහේ නිකන් ඉඳගෙන, හැබැයි වෙලාවට මං ගිහිල්ලා ඉඳ ගන්නවා, පැයම ඉඳගෙන ඉන්නවා සහ සක්මන ඒ තියෙන වෙලාවට සක්මන කරනවා. සමහරට විවේක වෙලාවලත් සක්මන කරනවා. ඒ පුළුවන් මැනේජ් කරගන්න පුළුවන් වෙලාවදී. හැබැයි මාර ලොකු මොකද්ද මන් දන්නේ කිසි නිකන් මොකක්වත් නැති ගතිය මොකද්ද එකක් තිබ්බ සමනාසේ. මට මූල කර්මස්ථානට හිතගේ නුවමනාවකුත් නැහැ, එහෙම නැති වුණා කියලා ගැටලුවකුත් නැහැ. අන්න ඒ වගේ මොකද්දෝ දෙයක් තිබුණාට හරියට එක්ස්ප්ලේන් කරන්න තේරෙන්නේ නැහැ. මට හිතෙනවා ඔබ වහන්සේට තේරෙන්නේ නැති කියලා මං කියපු දේ ගැන පොඩි ඔබ වහන්සේකින් ඒ ගැන මොකක් හරි උපදේශයක් අවවාදයක් ලබා දෙන්න පුළුවන් නම් බොහොම පිං
සාමි. ඔය මොකද්දෝ එකක් කියන්නේ ඒක මේ ඒකේ මොකක් මේ 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 ඒක නිකන් මොකද්දෝ එකක් කියනකොට නම් හිතෙන්නේ නිකන් මේ මේ වැරදිල්ල පැරදිල්ලකට කියන කතාවක් වගේ. ඒකයි වැඩි.
එහෙම ලොකු කනකාටුවක් නෑ. දැන් මේ වෙලාවේ මම මෙහෙමයි කියන එකත් ඇක්සෙප්ට් කරනවා. ඒ වුණාට එහෙම අර දැන් මට වෙලාවකට හිතන මගේ වීර්ය අඩු වීමක්ද කියලාත් හිතුණා. ඒ වුණාට ඒක ගැන වුණත් එහෙම ලොකු කනකාටුවකුත් නැහැ. කියන්නේ මම ඕක එක්ස්පීරියන්ස් කරලා නෑ කලින්. ওই වගේ රිට්‍රීට් එකකට ගියාම ඔහොම එක්ස්පීරියන්ස් එකක් මට තිබිලා නෑ.
ගැටලුවක් නැත්තම් කනකාටුවක්. ඒ කියන්නේ පැරදිල්ලක් කියලා දැන්නේ නැත්තම් ගැටලුවක් නෑ. ඉතින් ඒක අර එහෙම වෙලාවකට එහෙම ලැබෙන එක වටිනවා. දැන් මේ මනත් හිතිලා තියෙනවා සමහර ලාවට ගොයන් කහෙක කොහොම ඇද්ද? ඒකේ ෆුල් ටයිම් නේ හාමුදුරු ගිහිල්ලා ඉන්නවලු. දැන් අපි දැන් මෙහෙ හිටියත් අඩුම ගාන පිණ්ඩපාත යන්න ඕන, වන්දනාව කරන්න ඕන, ඒ කියන කාලසටහනක් තියෙනවා. එතකොට ඒ වැඩි දානශාලාවට යවෙනවා, ක්‍රියාශීලී වෙනවා. මේ අරවයිදි කතාවක්ක් නැති වැඩසටහන් තියෙනවා. ඉතින් ඒකද ගිහිල්ලා පොඩ්ඩක් බලන්නත් කියලා. නමුත් ඉතින් ඔය එහෙම විශේෂයක් නේ, සිතුවිල්ලක් විතරයි. ඇත්තටම යන්න මොනවා නැහැ. එහෙම හිතෙනවා. ඉතින් ඔය එකේ ඕක දැන් හොඳ අත්දැකීමක්නේ. දැන් ඒක කළාද ගන්න අවස්ථාව ලැබුණා. ගියාම ඔච්චරයි ඉතින් අර කළා තියෙනවා. එදිනෙදා හැල හැප්පිලි එක අපි කරගත්තු දේ මේකෙදි එච්චර මේ අත්‍තරම ඔයක මහා ගේමක් නැහැ. හැබැයි ඒකෙදි දාගන්න ඕන කරනවන කරන්න ඕන දේ තමයි අපි ඉතනින් එහාට මේක ඇතුලේ දේවල් ටික ගවේෂණය කරන්න අවස්ථාව ගන්න ඕන. ඒකෙදි ආයිත් පුළුවන් ඒ කියන්නේ දැන් ඒක බැරි වෙච්ච එක මේ මේ පරාජයක් මේකක් වුණා නරකක් නෙමෙයි. අවස්ථාවක් එහෙම ලැබිච්ච ගම අපි බලන්න ඕන මේ ආපහු මුලට ගිහින් පුළුවන් ද මොකද්ද මේ මූල කර්මස්ථානයේ හරහා නැවත සිහිය හදාගෙන ඒකත් එක්ක එන ගමන් මාර්ගයේ මේ පරියන්ක වැඩෙන හැටි කොහොමද වෙනස් වෙන ටික ඒ ටික අත්දැකලා මේක ඊට පස්සේ නැති වෙනව නම් අත්දැකීම හිස් තැන්නට යන හැටි, ඒ තැන්වල කොහොමද සිහිය පවත්වන හැටි, ඒවයි ඇතුළ තව ගවේෂණ හැටි. මොකද්ද මේ වේදනාව කියලා කියන්නේ ඔය අපිට එන එක රිදෙන එකමද, එහෙම නැත්නම් මොකක් හරි මේ දෙයක් හිතේ හට ගන්න කලින්ම හැදෙන පසුබිම මොකක් හරි රාගයකට නම් රාග රූපයක් හැදෙන්න කලින් ඒ රාගය සිද්ධ වෙච්ච අවස්ථාවක අපිට එන්න හදන ඒ මොකක්ද වෙන පිමේ රූප සහයි සිද්ධිය පිළිබඳව වූ පොඩි පරිසරයක් තෙතගතියක් ඔන්න හිත ඇතුළේ හදනවා. හදලා ඒකට තමයි ටක් ගාලා රූපය ඇවිල්ලා දාන්නේ සංඥාව. දාපු ගාම මේක ඔන්න පත්තු වෙලා යනවා. ගිහිල්ලා ඒකත් එක්ක ඔන්න හැදීගෙන එනවා. මේ ඒ ටික තමයි අර හිත චිත්ත සංස්කාර හිත හැදෙන හැටි. මෙන්න මේ දේවල් වලට මේ දාගන්න ඒ තැන්වලදී අවස්ථාව. ඒ කියන්නේ තව හොඳින් අවදි වෙලා බලන්න පුළුවන්. ඇති ඒක තමයි මේ ඒ වගේ තැනකදී අපි යොදාගත යුත්තේ. විදිනේදත් බැරි නෑ, අපි අනිත් වෙලා කරන වෙලාවත් බැරි නෑ. ඒ වගේ අවස්ථාවක් ආපු ගමන් අරක පොඩ්ඩක් වැඩි කරලා බලන්න තිබුණා. මේ බලන්න පුළුවන්. දැන් ඉදිරියටත් පුළුවන්. කරන වෙලාවකදී අපි පරියන්කෙදී වුණත් පුළුවන්. දැන් මේ තීන ටික සතුට තීන ටික මේ සතුට මේ සෑහීමකටපත් නොවී තව මේක හොඳට බලන්න. මේ නොදැනෙන එක කොහොමද කියලා දැනගන්න. ඒකේ ස්වභාවය අද ඊට වැඩිය අද අන්න එහෙම බලන්න පුළුවන්. ඉතින් ඔය විදිහේ දෙයක් තමයි ওই මූල කර්මස්ථානය කියන එක අපි 100ට 100ක් මේ පයින් ගහනවා නෙමෙයි දිනු වෙන්න මෙකැනික් අපි මූල කර්මස්ථාන කියන එකයි නම විවහාරෙ ඉන්නේ නැත්තේ අර එතකොට කයද රූපද මේ හැමදේම මේ හොඳට 100ට හසු වෙන මට්ටමන් නිසා එතකොටයි පැනවෙන්නේ නැත්තේ මූල කර්මස්ථානයක් ඒ ඇරෙන්න මේ අවස්ථාවේ වුණත් අපි කියමු දුක සිද්ධියක් වුණා. මේ මිනිස්සයාට යන්නේන මං එහෙම නැත්තම් එයාට අවශ්‍ය වෙන උදව්වක් ඒ වෙලාවේ. සිහිය වඩපු කෙනෙකුට වුණත් ඒක සමහර විට මේ ගොඩක් වෙලාවට වෙන්න ඕන ආරම්භේ කයනේ. නමුත් මේ මොහොතේ හොඳට හුරු කෙනෙකුට මේ දැනෙන දේකට රූපයකට දාලා මේ දැන් මේ අවස්ථාවේ ඉන්නේ කියලා හිතුවිල්ලක් එක්ක හරි මේ නැවතෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ එකක් තමයි වාර අපේ කවුද මේ අපි කියන්නේ අපේ කිව්වට මේ අපේම නෙමෙයි අපේ මේ ඉතිහාසයේ ඉන්නේ බෞද්ධ ඉතිහාසයේ විශාකා. විශාකා තුමිය මේ අඬාගෙන එනවනේ. අඬාගෙන එනවා මිනිබිරිය නැති වෙලා. එතකොට බුදු පියාණන් වහන්සේගේ විමසීමත් එක්ක ඉතින් කියනවා ලොකු විස්තරයක් තියනවා. මෙහිමයි මේ හොද්දම ආසම මිනිපිරිය. ඊට පස්සේ දැන් මේ මිනිය දාලා එන්නේ සෝහනට. ඊට පස්සේ ඒක ආයෙත් ප්‍රශ්න අහන දැන් එතකොට මේ ඒ වගේ තව මේ පිරියෝ ඉන්නවනම් කැමතිනේ අනේ කියන කැමති. එතකොට මේ නගරේ කොච්චර මැරෙනවද මේ තාම ඉන්නේ. මැරෙනවද දවසකට ඉතින් දවසකට ඉතින් මැරෙනවා එක්කෙනෙක් අඩුම ගානේ මැරෙනවා ළමයේ මිනිපිරි මේ දුවේ. එතකොට එහෙමනම් ඉතින් ඔය නගරේම කට්ටිය තමන්ගේ වගේ ෂෝක් කියලා කිව්වනම් හැමදාම කොණ්ඩේ තෙමන් ඉන්න වෙනවා. අන්න එතකොට තමයි මෙයා නැවත ඉන්නේ අපි කියමු මූල කර්මස්ථානේ. එහෙම නැත්නම් එයාගේ සෝතාපට්ටි ඵලයට ඵලයේ තියෙන මේ සිහියට ඒ නැවත ඒමට එනවා. යන්නේ ඒ ආවිල්ලා එයා කියනකොට අනේ මන්නම් ස්වාමීන් වහන්සේ එක මිනිවිරියක් අත් එපයි කියනකොට ඒක අර ඵලයේ පිහිටා කරන උත්තමාවීගේ ප්‍රකාශය. අර දැන් අපි අහලා තියෙනනේ කරදර වෙනකොට මේ කට්ටිය අනේ මට නම් එපා මේ කිසිම දෙ මේ මේ ඈ ආයිනම් ළමයි එපා කියලා කියන අය ඉන්නේ. ආයිනම් මට ඔයවා එපාමයි කියන ඇත ඒක අරකයි සමාන නැහැ. යන්නේ වෙනස තමයි තියෙන්නේ. ඒ නිසා මූල කර්මස්ථානය එහෙමම මේ පස්සට දාන්න හොඳක් නැහැ. ඒ වගේමයි මේ ඒක තිබිය යුතුමයි හැමදාම දාගත යුතුමයි කියලා හිකුත් නැහැ. ඒ නිසා ඔය ලැබෙන අත්දැකීම වටිනවා. දැන් අත්දැකීම ගත්තනේ. අපිට පුළුවන් තමන්ගේ මොහොතක ඒ වගේ අවස්ථාවක් ලැබිච්ච වෙලාවක ගෙදරදී හෝ තමන්ගේ මේ පරිසරයක තව පොඩ්ඩක් ඉදිරියට මේක පවත්වලා බලන්න.
එහෙමයි ස්වාමීන් වහන්ස. මේ දැන් මං ගෙදර ආවට පස්සේ දිගටම මේ උදේට පැය භාගයක් හරි සක්මණක සහපාරයන්කිට පැයක් එතකොට සම්පූර්ණ වශයෙන් යොදා ගන්න උත්සාහ කරනවා. දැන් ඔබ වහන්සේ දීපු උපදේශ වලට පොඩි ඒවට පොඩි පිළිතුරු දීමක් කළොත් එහෙම ඇත්තරම මේ එහෙම මූල කර්මස්ථානේ අමතක කරනවාම නෙවෙයි අර ඉස්සර තිබිච්ච උනන්දුව අඩුගතියක් තමයි මට මම නිරීක්ෂණය කරපු විදිහට මට තේරෙන්නේ. අර දැන් අර ඉස්සර මගේ ලොකු වීරයක් තිබුණා මූල කර්මස්ථානෙන් පිට යනකොට ආ මම මෙතන තමයි හිත පිටවන්න ඕනි කියලා. දැන් අර ඒ තිබිච්ච උනන්දුව අඩුගතියක් හිතන හිතියත් එකයි නැතත් එකයි වගේ තමයි තේරෙන ගතිය තියෙන. අනිත් කාරණාව තමයි මේ දැන් ඔය මේ ඔය රිට්‍රීට් එකට කලින් මම කියන්නේ සාමාන්‍ය දිනදා ජීවිතයේදී මේ ඔබහන්සේ කියන රාගයක් ඇති වෙනකොට වටපිටාව සකස් වෙන හැටි තේරෙනවා කියලා මට මේ ඔය කැමැත්තකදී ඒක හොඳට මම පින් පොයින්ට් කරන්න පුළුවන්. මට කියන්නේ මෙන්න මේ වෙලාවේ කැමැත්ත නෑ, මෙන්න මේ වෙලාවේ තමයි මේ කැමැත්ත හරි මේකට තියෙන මේ පෙළඹවීම ඇති උනේ කියන එක පික් කරන්න පුළුවන් හොඳට. හැබැයි මට ද්වේෂයේදී එහෙම කරන්න බෑ. ද්වේෂය මොනවා හරි වෙලා කවුරු හරි මොනවා හරි කළොත් හරි කිව්වොත් හරි මම එකපාරට පිපිරෙනවා. විල්ලා ටිකක් අර යකා වැහිලා ටිකක් වෙලා ගියාම සිහිය එලව ගත්තම තමයි තේරෙන්නේ මට ඊට කලින් මෙහෙම අපේක්ෂාවක් තිබිලා තියෙනවා, ඒ අපේක්ෂා බිඳ වැටිලා තියෙනවා. ඒක නිසා තමයි මම මේ විදිහට මේ යකා වැහුණේ කියලා. එතකොට දැන් එහෙම අමනාපේනකොට එහෙම නැත්නම් ද්වේෂේනකොට මට ඒ එන වෙලාවෙම අර මේකට ඒ කියන්නේ ඒ ඒ ඒ පසුබිම හැදෙනවා කියන එක නම් ඇත්තටම ඒක හොයන්න බෑ මට, ඒක අල්ලන්න බෑ. එතකොට ද්වේෂය ආපු ගමන් ඒක අඳුන ගන්න එක මට ටිකක් අමාරුයි තාම.
හරි, ඒ කියන්නේ එදිනෙදා ජීවිතේනේ. මේකත් දකින්න පුළුවන් නේ සක්මනේ පරියන්කේ කාටවත් කෑ ගහන්න බයින් යන්නේ නැහැ නේ. ඒ සම්බන්ධයෙන් ඉඳලා එකතු කර ඒ අත්දැකීම ලබලා බලන්න පුළුවන්. ඒක බැරි වෙන්න බෑනේ.
ආ
ලාගෙට පුළුවන් නම්. ඔව්, ඒ නිසා මේ එහෙම තමයි තියෙන්නේ. ඉතින් ආ කියන මේ කාරණේ ඉතින් මට මේ කියන්නේ හොඳ පැත්තක් තමයි පේන්නේ. නමුත් මට කියන්න බෑ හොඳයි කියලා. මොකද තමන් බලන්න ඕනේ විමසලා. දැන් මේ කාලයක් ඉඳලා ලොකු හාමුදුරුවත් එක්ක ඇසුරු කරලා වැඩ කළා, එන තමන්ගේ හිත ඇතුලෙන් එන මේ ඒ නියම ස්වභාවයක ඉඳ නැත්තම් තමන් විමසලා හොඳට බලන්න ඕන. ඉදිරියේදී හරි පුළුවන් මේ මේ වගේ අවස්ථා ඉන්නේ මේ වංචා ධර්ම හරහද කියලත් තමන් විමසන්න පුළුවන්. මොකද දැන් හුරුයි මට, පරිසරය හුරුයි, කොහොමද දන්නව මොකක් කළාද තියෙනවා. ඒ නිසා මට එච්චර වීරියක් ඕනේ නැහැ කියලා ඔහේ පාවෙන් එකක්ද. එහෙම නැත්නම් ඇත්තට මම දැන් සීයේ මේකේ ඉන්නවා, කටයුතුත් වෙනවා, වෙනදාට වඩා රිට්‍රීට් එකක් කියන්නේ හොඳ පරිසරයක්. ඒකෙදී මං ඉදිරියට ඇතුළට ගිහින් වීරියේ ඉහළ මට්ටමක්, ඒ කියන්නේ ඇත්තටම ඉහළ මීරියේදී දඟල සටමන් නැහනේ. ආන් ඒකද, ආන් ඒක තමන්ට තමයි ඒක අල්ල ගන්න පුළුවන්. ඒක තමයි සිහිය කියන්නේ. ඒක තමන් තුළින් ගන්න තියෙන්නේ. දැන් මේකට හොඳ හෝ නරක කියන්න හරහත් ඒක වැරදි එකක් නෑ, ඒක පෝෂණය වෙනවා. ඒ නිසා මේ ඒක තමන්ම අත්දැකීම බලනවා. මේ විදිහට මේ එලි කරපු එක තමන්ට ඒක උදව්වට හිටිනවා. ඒක බලන්න පුළුවන්. දැන් ඇත්තටම ගොඩක් තියෙන්නේ අපිට ඒක ඇතුලේ මේක මේ ධර්මයේ වගේ පෙන්නන වංචාවක්ද කියන එක තමන්ම හොයාගන්න ඕන. තමන්ට පුළුවන් ඒක අත්දකින්න.
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොම පින් මේ ඉදිරිපත් කිරීමට. මේ එහෙම දියුණුවක් කියලා හිතලා නම් මම කිව්වේ නෑ. ඇත්තට මට තේරෙන්නේ පොඩි නිකන් පොඩි
නෑ. ඒක තමයි මම කිව්වේ කතාවේ. ඒ කියන්නේ අපි කියන එක නෙමෙයි, අපි බලන්න පුළුවන් අර විදිහට බලලා බලනකොටම මේකේ ඇත්ත ස්වභාවය නැකත් පේනවා. ඒ වගේම නැත්තම් මේකේ ඒ කියන්නේ තමන්ට පාඩුවක් නැ මේ වීර්ය අඩුවීම තුළ ඇත්තටම ඒකේ ඊට වැඩි දෙයක් කරන්න තිබ්බද නම් ඒකත් ගන්න පුළුවන් ඉස්සරහට. ඒකත් තියෙනවා. ඒ නිසා මේක ප්‍රයෝජනෙට මම හිටින්නේ ඒක විමසා ගන්න පුළුවන් තමයි.
එහෙමයි ස්වාමීන් වහන්ස, තව චූටි දෙයක් මතක් කරන ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ කියවනේ ගෝයින්කා ගැන. ඇත්තට මේ ගෝයින්කා රිට්‍රීට්ස් මම 10කට ආසන්න ප්‍රමාණයක් කරලා තියෙන නිසා මේ ඇත්තට මේකේ තියෙන අනිත් අමාරුව තමයි ඒක සක්මනක් නැහැනේ. ඉතින් අර පැය ගණන් ඉඳගෙන ඉන්න ගියාම ඉරියව්වත් එක හරි ලොකු ස්ට්‍රගල් එකක් මම නම් කරා. හැබැයි ඒකෙන් මට ඉරියව්ව පැයක් ඉඳගෙන ඉන්න ඒ අර ඉරියව්වට කයට දෙන අර සප්ප ටික පොඩක් අඩු කරලා අර එක විදිහට ඉඳ ගන්න මම පොඩි කලින් කාලයකට කලින් හිත ඉරියව්ව හදා ගන්න මට ඒකට උපකාරයක් වුණා කියලා මතක් වෙනවා.
ඔව් නෑ, ඒකේ එහෙම ඒ හැමතැනම එහෙම නෑ. දැන් ඔය කොවිඩ් සාහසයෙන් නිදැනටත් මේ කෙරෙනවා, මේ ගිහිල්ලා ඇවිල්ලා විස්තර කියනවා. ඉතින් හින්දා අදට යන්න ඕන වෙන්නේ නෑ ඇත්තටම. මේ සක්මන් එහෙමත් තියෙනවලු දැන් එහෙ ගැටලුවක් නෑ ඒ සම්බන්ධයෝ. ඒ තියෙන තැන් ස්ථාන අනුව වෙනස් වෙන්නේ මම හිතන්නේ. ඒකේ ප්‍රශ්නයක් නෑ මම හිතා.
එහෙමයි ස්වාමීන්
වහන්සේ,
මං නාමන්තට ආයෙ පාර දෙනවා. අපේ වෙලාවත් ඉවරයි, මං හිතන්නේ ඉවර කරන්න හොඳයි කියලා.
හොඳයි, බොහොම ස්තුතියි රාජිකා, බොහොම පින් ස්වාමීනාස. මේ තව කෙටි ප්‍රශ්ක සිටිවිල්ලක් මට අව ස්වාමීනාස. අර මේ රාජිකා කිව්ව එකත් තියෙන, තව ලොකු ස්වාමීනාසෙත් කියනවා ඊවන්ලි සස්පෙන්ඩඩ් අටෙන්ෂන් කියලා. ඒ කියන්නේ මූල කර්මස්ථානයෙන් බැහැර වෙන අරමුණුයි අතර නිකන් හිස්තැනක තියෙන මූල කර්මස්ථානයත් එච්චර ගණන් ගන්නේ නැති වෙලාවක එතන ස්වාමීනාස සතියෙම මූල කර්මස්ථාන වෙනවද? මේ දේවල් වෙනවා, ඒත් එකකටවත් ඇලෙන්නේ සතිය කියලා එකක් තියෙනවා. ඒ සතියම මූල කර්මස්ථානය විදිහට කරකවලා ගෙනනවාද? ඒක සාධාරණ දෙහිමේ හේතුවත් වැරදිද ස්වාමීන් වහන්සේ?
ඕ දැන් ඒ කියන්නේ ඕක අර අපි ඒ කතා කරන්න වෙන්නේ ගොඩක් වෙලාවට මේ පරියංක වෙලාවනේ, එහෙම නැත්නම් සක්මනකදී. ඉතින් එතෙන්දී අපේ සිහිය එතෙන්ටම උපරිමයට යැවෙන්නේ. එදිනෙදා වැඩවලදී ඔය කාරණේ මේ එනවා එක වෙනස් විදියට. එහෙම නැද්ද? ඒ කියන්නේ අපි මේ කවුරු හරි කට්ටියක් එක වැඩ කරනකොට ඒ කෙනාට ඒ නිසි තැන දෙන්න අපිට විදිහේ හැකියාවක්. ඒ වගේ ප්‍රායෝගික වැඩවලින් තමයි ඔය ගුණය මේ එදිනෙදා යන්නේ. නමුත් ඔය කියන අත්දැකීම ගන්න වෙන්න කතා කරනව නම් කරන්න වෙන්නේ වා සිහියෙන් හොඳට ඉන්න වෙලාවේ ඔක්කොම තියෙනවා. සද්ද රූප වේදනා මේ සැප දුක ආදී මොකක් හරි වේදනා මේ තියෙනවා. හැබැයි එකක්වත් ගන්නෑ. දැන් මේ කැවිත් මේක යනවා, එකක්වත් මේ කරගන්නෑ. එතකොට ඒ ඉන්න ස්වභාවය තමයි මූල කර්මස්ථානේ ඇත්තටම. ඉතින් ඒතරෝ එතකොට මූල කර්මස්ථානේ කියන පැනවෙන්නේ නෑ මේක. මේ දැන් මම එන්න එන්න මම නැති වෙලා යනවා වගේ මේ පැනවීම ටික ටික දුර්වල වෙලා පැනවීම නැති වෙලා යනවා. ඉතින් ඒතාක් මේක තියෙනවා. ඉතින් ඒකයි ගැටලුව. මේ ඔය කර අපි කියන්න බැරි. ඒක විස්තර කරෙන්නේ නැත්තේ ඒක මෙහෙමයි මෙහෙමයි කියන්න බැරි. ඒ නිසා අර එක තැනක් විස්තර කරොත් ඒතෙන්ට අහු වෙනවා. ඒ නිසා මූල කර්මස්ථාන අවශ්‍යමයි නෑ කියන්න බෑ. හැබැයි ඔක දිගට යන්න මේක විපරිණාමයක් එනවා. ඒ අනිත් ඒවා පිළිබඳ සිහිය වැඩි වෙන්න වැඩි වෙන්න, අවධානය හොඳට වැඩි වෙන්න වැඩි වෙන්න මේකත් එකක් විතරක් බවට පත් වෙනවා. හැබැයි ඒ කාලය තුල තමන්ගේ මේකේ පිළිබඳ ධර්ම අවබෝධය නැති තාක් අපි මේක දකින්න වෙලාවෙත් ඉතින් මේ ඉන්න එක දැන් මූල කර්මස්ථානේ අර පිට අනිත් ඒවා පිට කියලා අදහසක් ගන්නවා. එතකොට මූල කර්මස්ථානේ මම ඒ වෙලාව. ඉතින් ඒකයි වැඩේ. එතකොට ටික 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 ඕක ගෙවෙන්න ගෙවෙන්න මූල කර්මස්ථානේ ඒ විදිහටම බොඳ වෙලා යනවා. කාරණා ටික තියෙනවා එච්චර. ඊට පස්සේ හිත යනවා එනවා. ඒ කතාවක් නේද? රහතන් වහන්සේටත් තියෙනවනේ ඒ දේවල් තියෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවනේ. තිබ්බට උන්වහන්සේට ඒක මම කියලා එකක් නැහැ. එතකොට උන්වහන්සේට මූල කර්මස්ථානයක් විස්තරයක් අවශ්‍ය නැහැ. මේක දැන් මෙහෙමයි. මේ අවබෝධය. වෙයි නැවත මේ මොකක් හරි වුණාම ඇඟට හිත දාලා හරි ඒ සම විවේක සුවය ගෙවනවා. එතකොට කියන්නේ නැහැ මේ මූල කර්මස්ථානයේ කතාව. නමුත් මූල කර්මස්ථානයේ පැන වෙනවා අපි පුහුණු වෙන සුතවාසාර ශ්‍රාවකයාට. යා ආරම්භේ ඉඳන් මෙහෙම එකක් තියන් ගිහිල්ලා 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 තමයි මේ මොකක්වත් නොදැනෙන අපි කියමු මේ සියල්ලම මුකුත් නැහැ. ඒකට අවදි වුණාන් පස්සේ ඉතින් ඒක මමෙකුත් නැහැ, මූල කර්මස්ථානෙකුත් නැහැ, මිනිත්තකුත් නැහැ, ආරම්මණයකුත් නැහැ. ඔය කියන මොනවත් නැහැ. ඉතින් ඒ තැනකදී ඒතොර එතනට පැනවෙන්නේ නැහැ කොහොමඩක්වත්. ඒ වගේ පැනවෙන්නේ නැති අවස්ථාව තමයි මේ යාකොණ. ඉතින් ඒක අරගෙන අපිට මේ මෙතෙන්ට දාන්න බෑ මුලට. හැබැයි මූල කර්මස්ථානයේ මෙන්න මේ විදිහේ විපරිණාමයක් කාලයත් එක්ක වෙනවා කියන එක අපි දැනගෙන ඉන්න පුළුවන්. එදිනෙදා වැඩවලදී නම් කොහොමඩක්වත් ওই විදිහට මේ තියරි විදිහට මෙහෙම මෙහෙමයි කියලා කරන්න බෑ. ඒ සාමාන්‍ය වැඩ පිළිවෙලේදී තමයි මේ වැඩිච්ච ගුණ සිහිය ගුණය මතුවෙලා ඉන්නේ. ඒක මේ ওই විදිහට evenly suspended attention හැමෝන්ටම දෙන්න ඕනයි. එහෙම එහෙම අපිට හිතලා කරන්න බෑනේ. මේ ඒ කටයුතු වෙනකොට තේරෙනවා මෙන්න මේ විදිහේදී මම මෙතෙන්ට මේ පැත්තට බර වුණාද, මෙතනදී මම මේ අනවශ්‍ය විදිහට අනුකම්පා කරාද, අනවශ්‍ය විදිහට තරහක් අරගෙන ඒකට අනු වැඩේ ගියාද, අන්න ඒ විදිහේ මේ අනවශ්‍ය අවධානයක් මං මේක කඩාගෙන අර පැත්තට ගියාද, අන්න ඒ විදිහේ මට ඉන්න බැරි වුණාද, ගෙහිමියා ගේ මැද අවදියෙන් වගේ ඉන්න. ඒක තියෙන්නේ මේ හිතේ තියෙන සතිමත් බව. ගෙහිමියා ගේ මැද අවදියෙන් කියන්නේ වැඩ කරන වෙලාවට. ඇරෙන වැඩ කෙරෙන්නේ නැහැ කියන එක නෙමෙයි. වගේ තරහාම කෑ ගහන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒක සිද්ධ වෙනවා. හැබැයි මෙයා ගෙහිමියා අවදි. ඔන්න දැන් තරහ අරන් කෑ ගහලා ඉවරයි. අපිට කෑ ගහනොන්න තරහ අරන් කෑ ගහනවා කියන තරම් දක්ෂතාවක් අපිට බලාපොරොත්තු වෙන්න බෑනේ එකපාරට. ඔන්න මේ වෙලාවේ තරහ අරන් උන්ට කෑ ගැහුවේ ඔයා කියලා එකක් මේ අන්න ගෙහිමියා. ඉතින් අන්න ඒක තමයි මේ ඒ වෙලාවේ තියෙන මේ අවධානය. ඒ බෙදී මේක මොකක්වත් නැති නැත්තම් මේක වර්ණයක් නැති අවධානය. අන්න ඒකයි වැඩයි දෙකක්. එතකොට වැඩේ වෙනවා මේක තියෙනවා. ඒ වගේ එකක් තමයි හදාගන්න තියෙන්නේ අර සක්මන පරියන්කේ තුලින්. නැත්තම් නිකම්ම මම කෑ ගැහුවා මම වැරද්දක් කරා කියලා. පස්සේ පශ්චාත්තාපයක නිතර නීතුරු වෙන්නේ එහෙම නැති කෙනාට. එහෙම නැත්තම් මේ ඒ දුකේම තමයි දිගටම ඉන්න වෙන්නේ. මේ මේ කාරණේ හදාගත්තාම පස්සේ වැරදි වෙනවා හරියනවා දෙකේම මේ හොඳට හිටපු සිහියක් තියෙනවා. ආන්න ඒක තමයි ඔය විස්තර කරන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, පැහැදිලි බොහොම පින්න වහන්සේට තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ, මම එහෙනම් කමඨහන් සාකච්ඡා වාරය අවසන් කරනවා. නදීප්ට නැවත වැඩසටහන බාර දෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ. තෙරුවන් සරණයි.
බොහොමත්ම පින්නාමන්ත, අද දිනේත් අප වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විශාල කාලයක් කැප කරලා අපගේ සතුටමත් බව දිනු කර ගැනීමට අපිට උපකාර වුණා. ඒ වෙනුවෙන් අද දිනේත් ඉන්න අනුමෝදනාවක් සිදු කිරීමට බන්දුල මාමට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු සභාවෙන් අවසරයි. ඔබේ ස්වාමීන් වහන්සේලා දෙනමම අද දිනත් ඉතාම වටිනා ධර්ම දේශනාවක් කමටහන් සාකච්ඡා වාරින් අපිට සතිමත් වීම පිළිබඳ උපදෙස් රාශියක් ලබා දුන්නා. ඉතින් ඔබ වහන්සේලා ලබාගත් සීලම පිණුත් ඒ වගේම ධර්ම ශ්‍රවණය වශයෙන් අප ලබාගත් පිණුත් වහන්සේලා දෙමතම නිදුක් නිරෝගී සුවය පිණිස ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒ වගේම මෙම වැඩසටහන ආරම්භ කර අපගේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් නිසලවන්නේ සිටින සීලම ස්වාමීන් වහන්සේලාටත් මෙම පින් කරගෙන යනව ඒ මහඟු සේවයේ ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය බය පිණිස හේතු වේවා. ඒ වගේම මෙම පින් සති වඩන මේ යෝග පිරිසට නිවන් මඟ සාක්ෂාත් කිරීමට හේතු වාසනා වේවා. ඒ වගේම මේ ක්‍රියාවට සහභාගි වන යම් සාදු කියා සමාදන් වන පෙනෙන නොපෙනෙන යම් පිරිසක් ඇතුත් ඒ අයටත් ඒ වගේම අපගේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කිරීමට ගාථා කියා සජ්ජානා කරමු. දෙවියන්ට පින් දීම. ittavacācammehi sampadam punya sampadam sabbe deva anumodantu sabba sampatti siddhya.